नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අදත් අපි මේ ඉරිදා දවසේ යම් කිසි විදිහක මේ කමටහන් වැඩසටහනක් එක්ක තමයි සම්බන්ධ වෙන්නේ. ඉතින් ඒ සඳහා අපි විනාඩි 30 40ක් අරගෙන යම් කිසි ධර්ම දේශනාවක් සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ ධර්ම දේශනාවෙන් පස්සේ ඊළඟට අපි ඒ කමටහන් ගැටලු දිහාවට යොමු වෙන තමයි අදහස තියෙන්නේ. ඉතින් ඒ විදිහට තමයි කල් ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ සඳහා මුලින්ම මේ ධර්ම දේශනාවට මට අද හිතුණා යම් කිසි සූත්‍ර දේශනාවක් ඉදිරියෙන් තියාගෙන පැහැදිලි කිරීමක් කරගෙන යන්න. ඉතින් ඒ සඳහා ඒ සූත්‍ර දේශනාව මොකද්ද කියලා කිව්වොත්, අන්න මේ විශාලා මහනුවර භාග්‍යවතුන් වහන්සේ වැඩ වෙසෙන එක්තරා අවස්ථාවක, විශාලා මහනුවර බේලුව නම් ගමෙහි වැඩ වෙසෙන එක්තරා අවස්ථාවක. එතකොට මේ කාලේ ගත්තොත් බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයට ආසන්න කාලෙක තමයි මේ සිදුවීම වෙන්නේ. එතකොට අවුරුදු 80කට කිට්ටු කාලයක් තමයි මේ සඳහන් වෙන කාලේ. එතකොට මොකද්ද මේ ඒ සිදුවීම? බුදුරජාණන් වහන්සේ වස් කාලේ මෙන්න මේ බේලුව නම් ගමේ ගත කරන්න අදහස් කළා. මේ භික්ෂු සංඝයා වහන්සේලාට කියනවා, මම මේ බේලුව නම් ගමේ වස් කාලය ගත කරනවා. එතකොට ඔබත් කැමති ස්ථානයක, ඔබට පහසුව තියෙන ස්ථානයක මේ වස් කාලය ගත කරන්න කියලා සඳහන් කරනවා. එතකොට ඒ උපදේශානුව ඒ ස්වාමීන් වහන්සේලාත් විවිධ තැන් හොයාගෙන ගිහිල්ලා ඒ වස්තුන් මාසේ ගත කරන්න පටන් ගන්නවා. එතකොට ඔහොම කාලේ ගෙවිගෙන යනකොට එතන සඳහන් වෙනවා මේ බුදුරජාණන් වහන්සේට යම්කිසි දරුණු ආබාධයක් ඇති වුණා කියලා. මාරාන්තික බලවත් වේදනාවක් ඇති වුණා කියලා මේ සඳහන් වෙනවා. එතකොට මේ විදිහට බොහොම බරපතල ආබාධයක්, මාරාන්තික වේදනාවක් බුදුරජාණන් වහන්සේට ඇති වුණා කියලා තමයි අපිට අහන තියෙන්නේ. ඉතින් එහෙම ඇති වුණාම මේ බුදුරජාණන් වහන්සේ කල්පනා කරනවා මෙන්න මේ විදිහට. මොකද්ද කල්පනා කරන්නේ? මෙන්න මේ උපස්ථායකයන්ට කියන්නේ නැතුව, ඒ වගේම මේ භික්ෂු සංඝයා වහන්සේලාට කියන්නේ නැතුව, මං මේ විදිහට අපවත් වුණොත් ඒක එච්චර සුදුසු නැහැ. එන්න එහෙම කල්පනා කරනවා. එහෙම කල්පනා කළා මොකද කරන්නේ? අර දරුණු ආබාධ, ඒ දරුණු පීඩා, මාරාන්තික වේදනා මේ සිහිනුවණින් යුක්තව ඉවසා සිටියා කියලා සඳහන් වෙනවා. ඒ වගේම ජීවිතේ ආරක්ෂා කරන ආකාරයෙන් මේ සිහිනුවණ ඉදිරියෙන් තියාගෙන මෙන්න මේ දේවල් ඉවසුවා කියලා සඳහන් වෙනවා. ඉතින් ඔහොම දවස් කිහිපයක් ගත වෙන්නේ නැති, දවස් කිහිපයක් ගත වෙලා කොහොම හරි මේ ආබාධෙන් මිදිලා යම් කිසි එක් දවසක හවස් වරුවේ මෙන්න මේ විහාරෙන් වැටෙන හෙව නැල්ල, කියන්නේ විහාරෙන් හවස් වරුවක විහාරයට මුවා වෙලා විහාරේ හෙව නැල්ල මත පනෝපු ආසනයක අන්න වැඩ ඉන්නවා. එතකොට මේ ආනන්ද හාමුදුරුව ඇවිල්ලා ළඟට ඇවිල්ලා මෙන්න මේ විදියට සඳහන් කරනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස දැන් නම් ඉවසන්න පුළුවන් පාටක් පේනවා. දැන් නම් ඒ යැපෙන්න පුළුවන් පාටක් පේනවා. මේ බුදුරජාණන් වහන්සේ දිහා බලලා කියන්නේ එහෙම කියලා කියනවා භාග්‍යවතුන් වහන්සේ. ඒ විදිහට අසනීප වෙලා ඉන්න කාලේ, ඒ විදිහට ගිලන් වෙලා ඉන්න කාලේ මගේ මේ කය ගල් ගැහුණා වගේ වුණා. මට මේ දිසාවන් නොවැටහෙන ගාන්ට මම කලබල වුණා. ඒ වගේම මගේ සිහියත් නැතුව ගියා කියලා මම මේ ආනන්ද හාමුදුරුවෝ කියනවා. මේ විදිහට ඔබ වහන්සේ අසනීප වෙලා ඉන්න කාලේ මගේ මේ කය නිකන් ගල් ගැහිලා වගේ තිබුණා. ඊට පස්සේ මට දිසා උතුර දකුණ මාරු වෙලා තිබුණා. ඊට පස්සේ මගේ සිහියත් මේ අතරමං වෙලා සිහියත් නැති වෙලා ගියා කියලා මෙන්න මේ තමුන්ගේ අත්දැකීම ආනන්ද හාමුදුරුවෝ සඳහන් කරනවා. ඒතර එහෙම සඳහන් කරාම බුදුරජාණන් වහන්සේ ඊළඟට ඒ සූත්‍රේ අපිට ලබා දෙන විස්තරතොට ටික මේ පින්නතුන්ට බොහොම වටින මේ කාලයට හොඳට ගැලපෙන දේවල් ටිකක් තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඒතර එතන සඳහන් කරනවා ආනන්ද මගේ අපේක්ෂාවක් නැහැ මෙන්න මේ භික්ෂු සංඝයා පිළිබඳ. ඒ වගේම මම හිතන්නේ නැහැ මේ භික්ෂු සංඝයා මා පිළිබඳ අපේක්ෂාවකින් ඉඳී කියලා. ඒතර එකක් තමයි බුදුරජාණන් වහන්සේ කියනවා මගේ අපේක්ෂාවක් නැහැ මේ භික්ෂු සංඝයා ගැන. දෙවනුව කියනවා මම හිතන් මම බලාපොරොත්තු වෙන්නේ ඒගොල්ලොත් මා පිළිබඳ අපේක්ෂාවක් සහිතව ඉඳී කියලා. එහෙම කියලා කියනවා ආනන්ද මම දැන් මේ බොහොම දිරා ගිහිල්ලා ඉන්නේ. මම දැන් බොහොම මහලු වෙලා ඉන්නේ. මම දැන් බොහොම කල්ගත වෙලා ඉන්නේ. මම දැන් මේ 80 වයස් වෙන කෙනෙක්. මම වයසට ගියපු කෙනෙක්. හරියට ආනන්ද අර දිරා ගියපු ගැලක් උණ පතුරු බැඳලා එහෙට මෙහෙට අටවලා යම් කිසි විදිහක පරිහරණය කරනවද? අන්නේ විදිහට තමයි මම මේ කය පරිහරණය කරන්නේ. එතකොට තමන්ගේ කයේ ස්වභාවය පිළිබඳ මේ වයසට ගිහිල්ලා ඉන්න කතාව පිළිබඳ විස්තරයක් සඳහන් කරනවා. එහෙම කියලා කියනවා මෙන්න මේ තථාගතයන් වහන්සේගේ ධර්මය තුල ගුරු මුෂ්ටියක් කියලා දෙයක් නැහැ. මේ විදිහට හාංගගත්ත කියලා දෙයක් නැහැ. මේ තථාගතයන් වහන්සේගේ ධර්මය තුල අන්න ඒක නිසා ආනන්ද තමන්ව ආලෝකය කළා. තමන්ව පිහිට කරගෙන අනිකෙකු පිහිට නොකරගෙන අනිකෙකු ආලෝකය නොකරගෙන ඉන්න පුළුවන් වෙන්න ඕනේ. කියලා සඳහන් කරනවා. එතකොට අන්න මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ තියෙන හරය වගේ ප්‍රකාශයක් තමයි කියන්නේ. මොකද්ද? වෙනෙකෙකු ආලෝකය කරලා ඉන්න පුරුදු වෙන්න එපා. වෙනෙකෙකු පිහිට කරලා ඉන්න පුරුදු වෙන්න එපා. ඒ වෙනුවට තමන්ම ආලෝකය කරගෙන තමන්ම පිහිට කරගෙන වාසය කරන්න කියලා බුදුරජාණන් වහන්සේ අවවාදයක් දෙනවා. ඊට පස්සේ එහෙම කියලා දැන් නිකන් මේ අපිට වගේ වෙන්නේ නැති. නොතේරෙන කමට අහන කට්ටියට වෙන්නේ නැති කියනවා කොහොමද එහෙනම් තමන්ව ආලෝකය කරගෙන ඉන්නේ කොහොමද එහෙනම් තමන්ව පිහිට කරගෙන ඉන්නේ කියන එකත් එතන පැහැදිලි කරලා දෙනවා. එතකොට වෙන මොකුත් නෙමෙයි අපිට ආගන්තුක දෙයක් නෙමෙයි මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්නේ. අන්න කෙනෙක් කොහොමද තමන්ව පිහිට කරගෙන ඉන්නේ කෙනෙක් කොහොමද තමන්ව ආලෝකය කරගෙන ඉන්නේ කියන එක ප්‍රකාශ කරන්නේ මෙන්න මේ කෙනෙක් සිහිය පිහිටගෙන වාසය කරනවා නම් අන්නේ තැනත්තා තමන්ව ආලෝකය කරගෙන තමන්ව පිහිට කරගෙන ඉන්න කෙනෙක් කියලා බුදුරජාණන් වහන්සේ අපේ මේ ධාරණ අපි මේ පුරුදු කරන ප්‍රතිපදාව හරි හරියට ගලපලා දෙන අවස්ථාවක් තමයි. හරි හරියට පැහැදිලි කළ දෙන අවස්ථාවක් තමයි. එතකොට කෙනෙක් තමන්ව ආලෝකය කරගෙන තමන්ව පිහිට කරගෙන වාසය කරනවා නම් අන්න ඒ තැනත්තා මේ සිහිය පිහිටවගෙන කල්ගත කරන කෙනෙක් කියලා සඳහන් කරනවා. එහෙම කියලා කියනවා මේ තමන්ව පිහිට කරගන්නවා කිව්වත් එකයි එහෙම නැත්නම් මේ ධර්මය පිහිට කරගන්නවා කිව්වත් එකයි. තමන්ව ආලෝකය කරගන්නවා කිව්වත් එකයි එහෙම නැත්නම් මේ ධර්මය ආලෝකය කරගෙන වාසය කරනවා කිව්වත් එකයි කියලා සඳහන් කරනවා. එතකොට මෙන්න මේ බුද්ධ දේශනාවේ හරය වගේ දෙයක් තමයි මේ ගෙනහැර දක්වන්නේ. මේ කොහොමද පිහිටක් ආලෝකයක් හදාගන්නේ කියන එක තමයි මේ ගෙනහැර දක්වන්නේ. එහෙම කියලා තව ටිකක් අපිට ටිකක් ලකුණු වැටෙන විදිහේ ප්‍රකාශයක් කරනවා. මොකද්ද කියන්නේ ආනන්ද? දැන් හෝ ආනන්ද මේ කාලේ හරි මතු කාලේ හරි යම් කිසි කෙනෙක් මෙන්න මේ විදිහට ශාසනයේ වාසය කරනවද? කොහොම වාසය කරනවද? තමන්ව ආලෝකය කරගෙන තමන්ව පිහිට කරගෙන මේ ධර්මය ආලෝකය කරගෙන ධර්මය පිහිට කරගෙන කෙනෙක් වාසය කරනවද මේ කාලේ හරි මතු කාලේ හරි? අන්න ඒ පිරිස මේ ශාසනයේ අග්‍රයෝ වෙනවා. ඒ පිරිස තමයි මේ ශාසනයේ අග්‍ර පිරිස. ඒ වගේම ඔවුන්ම තමයි මේ ශාසනයේ ශික්ෂාකාමීන් වෙන්නේ කියලා ප්‍රකාශ කරනවා. එතකොට මේ ශාසනයේ අග්‍ර පිරිසක් ඉන්නවද? ඒ පිරිස තමයි මේ පුහුණුව කරන්නේ. ඒ වගේම ඔවුන්ම තමයි මේ ශාසනයේ නියම ශික්ෂාකාමීන් වෙන්නේ කියලා ප්‍රකාශයක් කරනවා. එතකොට ඔන්න 80 වයස් ගියපු බුදුරජාණන් වහන්සේ කියන කතාවක් තමයි අපි අද මේ ඉදිරියෙන් තියාගත්තේ. එතකොට මේ එකතු වෙලා ඉන්න පිරිසටත් බොහොම උනන්දුව දනවන බොහොම ශක්තියක් වෙන විදිහේ ප්‍රකාශයක් තමයි අපි අද ඉදිරියෙන් තියාගත්තේ. මොකද අන්න අර කිව්ව විදිහට මේ ශාසනයේ අග්‍ර ප්‍රතිපදාව මොකද්ද කියලා පැහැදිලි කරලා දෙනවා. වෙන කෙනෙක් මත පිහිටක් ලබන්නේ නැතුව තමන් මත පිහිටක් ලබාගෙන කල් ගෙවන්නේ කොහොමද කියලා පැහැදිලි කරලා දෙනවා. අන්න ආනන්ද හාමුදුරුවන්ටත් අසනීප හොඳ වෙන ගාන්ට පැහැදිලි කළ දෙනවා. ඉතින් ඔය කියන කතන්දර ටික අපි ශක්ති ප්‍රමාණයෙන් තව තව ටිකක් පැහැදිලි කරගන්න උත්සාහයක් ගමු. ඉතින් මුලින්ම මතක් කරොත් අන්න අර ආනන්ද හාමුදුරුව ඇවිල්ලා කියන කතාව පොඩ්ඩක් බලන්න. හෙතන කියනවා ඔබ වහන්සේට අසනීප වුණාම මට මේ විදිහට උතුර දකුණ මාරු වුණා. මට මේ විදිහට මේ කල්පනාව නැතුව ගියා. මට මේ විදිහට මේ කය නිකන් ගල් ගැහුණා වගේ වුණා. අන්න එතකොට සාමාන්‍ය අපිට ඔය නිතර නිතර දකින්න තියෙන චරිත ස්වභාවය තමයි ඔය කියන්නේ. අපි තම ගෙදර දොරේ කෙනෙක්ට, යම් කිසි තමන් අපේක්ෂාවෙන් ඉන්න කෙනෙක්ට ඔය විදිහේ බාධාවක් කරදරයක් වුණාම ඔන්න ඔය ටික ඔහොම වෙනවනේ. ඔය ටික ඔහොම වෙනවා. එතකොට අන්න ඔය විදිහේ ජීවිත අපි ඕන තරම් දැකලා තියෙනවා සාමාන්‍ය. ඕක තමයි ස්වභාවය. නමුත් ඒ ස්වභාවය වෙනස් කරන ආකාරය, ඒ ස්වභාවය වෙන දිහාවකට හරවන ආකාරය තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. එතකොට අන්න වෙන කෙනෙක් මත අපේක්ෂාවක් ඉන්න එපා. මේ ධර්මයේ එහෙම හංගපු දේවල් කියලා, ගුරුමුෂ්ටි දේවල් කියලා එහෙම විශේෂයක් බුදු කෙනෙක්ගේ ධර්මයක් තුල නැහැ. අන්න එහෙනම් තමන්ව ආලෝකේ කරගෙන, තමන්ව පිහිට කරගෙන කෙනෙක් ඉන්නවද? අන්න ඒ තැනට තමයි මේ ශාසනයේ නියම හික්මීම කරන්න කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කිරීමක් ප්‍රකාශ කරනවා. ඒ වගේම මේ ශාසනයේ නියම අග්‍රය කවුද, නියම ශික්ෂාකාමීන් කවුද කියන එකත් එතෙන්දී පැහැදිලි කරලා දෙනවා. ඉතින් දැන් අපි හිතමු දැන් මේ එකතු වෙලා ඉන්න පිරිසත් සමහර විට මේ කියන ප්‍රතිපදාවට යම් පමණකට ආධුනිකයෝ, යම් පමණකට අලුත් පිරිසක් වෙන්න පුළුවනි. ඉතින් ඒ පිරිසටත් පැහැදිලි වෙන විදිහට අපි තව තව ටිකක් පැහැදිලි කරගන්න බලමු මේ කියන ආකාරයට කොහොමද එහෙනම් මේ ප්‍රතිපදා වඩන්නේ, කොහොමද තමන්ව ආලෝකය කරගෙන තමන්ව පිහිට කරගෙන කල්ගත කරන්න කියලා තව තව ටිකක් පැහැදිලි කරගන්න උත්සාහ ගමු. ඉතින් මුලින්ම අපි මෙහෙම හිතුවොත් දැන් අපි ජීවත් වෙන අවධිය ගත්තොත්, දැන් මේ ජීවත් වෙන කාලය ගත්තොත් අමුතුම කාලෙක, අමුතුම අවධියක තමයි අපි ජීවත් වෙන්නේ. ඉතින් එක්තරා විදිහකින් මේ කෘතිම ලෝකෙක වැඩි වැඩියෙන් ජීවත් වෙන, වැඩි වැඩියෙන් කල් ගෙවන අවධියක් තමයි අපිට උදා වෙලා තියෙන්නේ. ඒතොර එක්තරා විදිහක දැන් පොඩ්ඩක් කල්පනා කරලා බැලුවොත් දැන් අපි ඉස්සර කෙනෙක් සමහර විට වටපිටාව මේ තියෙන බාහිර පරිසරේ මේ තියෙන ස්වභාව ධර්මය වගේ ඒවා ආශ්‍රය කරගෙන කල් ගෙවන්න යම් පමණකට හරි යොමු වෙච්ච අවස්ථාවක් තිබුණා. යම් පමණකට හරි ඒ ස්වභාව ධර්මයත් එක්ක, වටපිටාවත් එක්ක ඉන්න ආකාරයක් තිබුණා. නමුත් එන්න එන්න, දියුණු වෙන්න වෙන්න මොකද වෙන්නේ, මේ ස්වභාව ධර්මයෙන් වෙන් වෙච්ච ස්වභාව ධර්මයයි මේ මිනිස්සු අතර තියෙන පරතරේ ටිකෙන් ටික එන්න එන්න වැඩි වෙනවා. එතකොට එළියට පාලියට බහින්නවත් එහෙම උනන්දුවක්, හැකියාවක්, අවස්ථාවක් එන්නේ නැහැ. හැම වෙලේම මේ කාමර ඇතුලේ, AC කාමර ඇතුලේ, ගෙවල් ඇතුලේ ওই විදිහට තමයි කල්ගත කරන්නේ. ඊළඟට සපත්තු සෙරප්පු දෙකක් ගලවලා නිකන් සපත්තු සෙරප්පු නැති කකුලකින් එහාට මෙහාට ඇවිදින්න අර ලොකු ස්වාමීන් වහන්සේ කියනා වගේ පොළවේ ලයිසන් නැතුව ගියපු කාලයක්, එහෙම සපත්තු සෙරප්පු නැතුව ඇවිදින්න බැරි පිරිසින්න කාලයක්. එතකොට ඒ විදිහේ අවධියක් තමයි වැඩි වැඩියෙන් උදා වෙලා එන්නේ. ඊට පස්සේ මේ වර්තමාන මේ වටපිටාවේ ජීවත් වෙන වෙනුවට, මේ වෙලාවේ යන මේ ක්‍රියාව එක්ක ජීවත් වෙන වෙනුවට අන්න එකෝ ෆෝන් එකක එල්බගෙන, එහෙම නැත්නම් අන්තර්ජාලේ, එහෙම නැත්නම් ටීවී එකකට බිලා කල්ගත කරන, දවසේ වැඩි වේලාවක් ගත කරන අවධියක් තමයි අපි මේ ගත කරන අවධිය. එක්තරා විදිහක කියනවා නම් අනර ෆෝන් එකේ බොහොම 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 දේවල් දිහා බලාගෙන අපි සතුටෙන් ඉන්න, හිනා වෙන්න උත්සාහ කරනවා. නේද? මේ වටපිටාවේ තියෙන දේවල් ගැන අපේ අවධානයක් නැහැ. වටපිටාවේ යන ක්‍රියාදාමය ගැන අපේ අවධානයක් නැහැ. ඒ වෙනුවට අන්න කලින් කවුරු හරි වෙන කොතනදී හරි කරපු එකක් දිහා බලා බල අපි කල්ගත කරනවා. මේ විදිහට කල්ගත කරනවා. ඊට පස්සේ ආහාර පැත්ත ගත්තොත් අන්න ස්වභාවික ආහාර, එහෙම නැත්නම් මේ ස්වභාව ධර්මයේ තියෙන ඒ ප්‍රകൃති ආකාරයට ළඟ ආහාර වෙනුවට අපි වැඩි වැඩියෙන් ස්වභාව ධර්මයෙන් දුරස් වෙච්ච විකෘති වෙච්ච කල්ගත කරපු ආහාර තමයි පරිභෝග කරන්න. එතකොට අන්න පළතුරු එළවලු වගේ නැවුම් දෙයක් ආහාරයට ගන්නව වෙනුවට අපි ගොඩක් වෙලාවට කෘත්‍රිම ආහාර ක්ෂණික ආහාර වගේ දේවල් ඔස්සේ කල්ගත කරනවා. අන්න අර ස්වභාවිකව තියෙන ඒ ෆෝම් එකෙන් ගොඩාක් ඈත්වෙච්ච ආහාර සමහර විට අපි පරිභෝග කරනවා. ඉතින් එක්තරා විදිහක අන්න අර ආහාරය කල්පවත් වෙනකොට නොයෙකුත් දේවල් නොයෙකුත් ද්‍රව්‍ය අපි මේවට එකතු කරනවානේ. එතකොට එක්තරා විදිහක අපිට මෙහෙම නියමයක් කියන්න පුළුවන්. මොකද ආහාරේ අපි හිතමු කල්පවත්වන කාලේ මාස කිහිපයක් වෙන්න පුළුවනි, අවුරුදු කිහිපයක් වෙන්න පුළුවනි. අන්න ඒ විදිහට කල් එකතු කරනවානේ මේ ආහාරයකට. එතකොට ඔන්න ඔය ආහාරයේ ජීවිත කාලය වැඩි කරන ප්‍රමාණයට තමුන්ගේ ජීවිත කාලය ආඩු වෙනවා වගේ ආගතියක් තියෙනවා. ආහාරය පරිභෝග කරන කෙනාගේ ජීවිත කාලය අර වැඩ කරපු ප්‍රමාණයෙන් අඩු වෙන ආකාරයක් තියෙනවා. එතකොට අපි හිතමු ස්වභාවිකව දවසක් දෙකක් තියෙන ආහාරේ සමහර විට අවුරුද්දක් තියෙන ආකාරයෙන් සකසනවා. එතකොට මොකද වෙන්නේ? ආහාරය ගන්න පුද්ගලයාගේ ජීවිත කාලේ සමහර විට අර එකතු කරගත්ත කාලෙන් අඩු වෙන්න පුළුවනි. එහෙම දෙයක් තියෙනවා. කොහෙන් හරි ඔගේ බැලන්ස් එකක් යන්නේ වෙයි. එතකොට මෙහෙන් එකතු වෙනවා නම් අනිත් පැත්තෙන් අඩු වෙන්න එපැයි. ඔය වගේ කාලයක තමයි අපි ගත කරන්නේ. ඊළඟට මේ වින්නතුන් දන්නවා බොහොම කනගාටුයි. දැන් සාමාන්‍ය එළවලුවක් හැදුවත් මොන දේ හැදුවත් බොහොම වස විස පොවලා තමයි ওই දේවල් ගොඩක් වෙලාවට වගා කරන්නේ. එහෙම කිසිම ක්‍රමානුකූල දෙයක් නැතුව කිසිම නීති රෙගුලාසියක් නැතුව අවශ්‍ය විදියට ඕන විදියක විස පොවලා බොහොම ලස්සනට එළවලු පළතුරු ඒ විදියට වෙළඳ පොළට නිකුත් කරන්න, ඒ විදියට කැමති කැමති විදියට නිර්මාණය කරන්න අවස්ථාවක් තියෙන කාලයක්. එතකොට තමුන්ගේ පරිභෝගය සඳහා ගහක් දෙකක් වෙනම වවාගෙන මේ වටපිටාවේ ඉන්න පිරිසට කන්න දෙන ඒවා ටිකට හොඳට විස පොවලා පොවලා ආහාර සකසලා තියෙනවා, වගාවල් කරලා තියෙනවා. ඒතර එක්තරා විදිහක අර විස වෙළඳාමකටම තමයි ඒකත් අයිති වෙන්නේ. මොකද හේතුව අන්න හොඳටම දන්නවා මේක මේ පරිභෝගයට සුදුසු නැහැ. සමහර විට අස්වැන්න නෙලලත් අලුතෙන් නැවතත් විස පොවලා දෙනවා. ඊට පස්සේ මාළු නම් සමහර විට ෆෝමලින් ගහලා තියෙනවා. ඔන්න ඔය විදිහට බොහොම විස පුරෝපු ආහාර මේ වෙළඳ පොළට නිකුත් වෙන්න පටන් ගන්න තියෙනවා. ඉතින් අර කියනා වගේ මොකද්ද මේ බලල්ලු මල්ල හරි කමක් නැහැ. අන්න මුදල් හම්බ කරනවා නම් මොකද්ද මේ සල්ලි ඤාව ඤාව කියන්නේ නැහැ නේ. එහෙම නැත්තම් ප්‍රශ්නයක් නැහැ කියන තත්ත්වයක් තමයි උදා වෙලා තියෙන්නේ. ඉතින් ඔය ආහාර අපි පරිභෝග කරනවා. සමහර විට අපි දකිනවා මේ වෙළඳ පොළේ අන්න පණුව ගහපු ආහාර මේ කොළයක් තියෙනවා. එතකොට හිතෙනවා මේවා නම් මේ වවලා තියෙන්නේ ඇත්තටම මේ රසායනික ද්‍රව්‍ය නැතුව, ඒකයි මේ පණුව ගහලා තියෙන්නේ කියලා. නමුත් ඇත්තටම මේ අන්තිම ඩෝස් එක විතරයි ගහලා නැත්තේ. සාමාන්‍ය ඔය ගෝවා වගේ දේවල් වලට අන්න සතියෙන් සතියට ගහනවා නම් බෙහෙත් අන්තිම සතිය මගේ ඇරුණාම තමයි අන්න යන්තම් පණුවෙක් ඇවිල්ලා පොඩ්ඩක් ඔකට දත තියන්නේ. එහෙම නැතුව ගොඩක් වෙලාවට හැදිච්ච ආහාර අපිට දකින්න නැහැ. එතකොට ඒකින්ද මොකද කරන්නේ අපි? ඉතින් ටිකෙන් ටික අන්න අර තියෙන ඒ විකෘතිය ඔස්සේ ටිකෙන් ටික ඒ විදියට විස සහිත ආහාර ඔස්සේ ගමන් කරමින් ඉන්නවා. එතකොට මේ වර්තමාන මොහොතෙන් දුරස් වෙලා සයිබ ලෝකයක අතරමං වෙනවා. ඊළඟට මේ ස්වභාව ධර්මයෙන් වෙනස් වෙලා දුරස් වෙලා කෘතිම ලෝකයක අතරමං වෙනවා. මේ ස්වභාවික ආහාර වලින් දුරස් වෙලා කෘතිම ආහාර වල අතරමං වෙනවා. ඊට පස්සේ ස්වභාවික පානයක් තියෙනවා. වතුර ටිකක් වගේ බොන්න එහෙම වැඩි කැමැත්තක් නැහැ. සමහර විට ඔය පිටරකට ගියොත් දකින්න පුළුවන් වෙයි මොකද්ද වතුර එහෙම තියෙන්නේ නිකන් අර රත්තරන් බෝතලයක වගේ දාලා. එච්චර අමාරුයි වතුර එකක් හොයාගන්න. ඒ වෙනුවට තියෙන්නේ ගොඩක් වෙලාවට නොයෙකුත් ඒ කෝලා බීම, කෘතිම බීම වගේ දේවල් තමයි වැඩි වැඩියෙන් තියෙන බීම ಜಾති. එතකොට මේ විදිහට අන්න විස සහිත දේවල් තමයි අපි වැඩි වැඩියෙන් පානය කරන්නේ. එතන ඔන්න ඔය විදිහේ අමුතුම ජීවන රටාවකට හුරු වෙච්ච පිරිසක් තමයි මේ කාලේ මේ ඉන්න මිනිස්සු. එතකොට සමහර විට අපේ කුඩා අවදි මතක් කරාම කොහොම හරි අවස්ථාවක් ලැබිලා තියෙනවා වැරදිලා වගේ හරි ටිකක් වටපිටාව එක්ක වෙලක පැනලා මාළු එක්ක අල්ලන්න එහෙම නැත්නම් අර කකුලේ දියමිටියෝ කාලා කකුල නිකන් පැලැස්සරයක් දාන ගානට වෙනකන් සෙරප්පු සපත්තු නැතුව ඇවිදින්න එහෙම නැත්නම් දන්වත්තකට ගිහිල්ලා කට දම්පාට වෙනකන් දංගෙඩි කාලා එන්න වගේ අවස්ථාවක් කොහොම කොහොම හරි ලැබිලා තියෙනවා. අඹ ගහකට නැගලා අඹ ගෙඩියක් කඩාගෙන කන්න අවස්ථාවක් කොහොම කොහොම හරි ලැබිලා තියෙනවා. ඉතින් දැන් කාලේ ජීවත් වෙන දරුවන්ට සමහර විට එවැනි අවස්ථාවක් නොලැබෙන්නත් පුළුවන්. එවැනි අවස්ථාවක් තියෙනවා කියලා දැනගන්නවත් හැකියාවක් නොවෙන්න පුළුවන්. අර විදිහට ඇලකට දොලකට බැහැලා මාළුවෙක් කල්ලන වගේ වැඩක්. පොඩි දරුවෝ හරි කැමති දේවල්. මේ මරාගෙන කන්න නෙමෙයි නිකන් අර නිකන් ඇති කරන්න වගේ මාළු අල්ලනවනේ. එහෙම. එහෙම නැත්තම් ඔය කියන විදිහට වටපිටාවේ එහෙ මෙහෙ ඇවිදින්න සපත්තු සෙරප්පු නැතුව. එහෙම නැත්තම් අර විදිහට දං කැලේකට ගිහිලා දං කන්න. ඔන්න ඔය වගේ දේවල් සමහර විට 아무තුම විදිහේ වෙනම ලෝකෙක අත්දැකීම වෙන කාලයක් දැන් තියෙන්න පුළුවනි. දැන් තියෙන්න පුළුවන්. ඉතින් කොහොම කොහොම හරි අන්න ඒ වගේ පරිසරයකින් දුරස් වෙච්ච ආකාරයක් අපි තුල අපිට දකින්න තියෙනවා. ඉතින් වෙන වෙන්න දෙයක් නැහැ. ඉතින් කැන්සර් වැඩි වෙනවා කියන එක අහන දෙයක් නෙමෙයි. ඊළඟට වකුගඩු රෝග වගේ දේවල් වැඩි වැඩියෙන් එනවා කියන එක අහන දෙයක් නෙමෙයි. හදිස්සිය මරණයට පත් වෙනවා කියන එක අහන දෙයක් නෙමෙයි. ප්‍රතිශක්තියක් නැති වෙනවා කියන එක අහන දෙයක් නෙමෙයි. මොකද ඒ ජීවන රටාවත් එක්ක අනිවාර්යෙන් හරි හරියට ඒ වගේ දේවල් ගැළපිලා එනවා. ඒවා බොහොම ස්වභාවිකයි ඒ විදිහේ ජීවන රටාවක් ගෙවනකොට. ඒවා නාවොත් තමයි ගැටලු. එතකොට දැන් අපේ මේ ශරීරය ගත්තොත් මේ ශරීරය කියන්නේ හොඳ යන්ත්‍රයක්. හොඳට වැඩ කටයුතු කරන්න පුළුවන්, තමුන්ටම ෆන්ක්ෂන් වෙන්න පුළුවන්, තමුන්ටම ඒ අවශ්‍ය කටයුතු කරගන්න පුළුවන් යන්ත්‍රයක් තමයි මේ ශරීරය. අපි හිතුවට අපි හිතලා කරනවා මම තමයි කරේ කියලා. ඇත්තටම මේකේ අවශ්‍ය කටයුතු ස්වභාවිකවම ඉබේම සිදු කෙරෙවෙන යන්ත්‍රයක්. ඉතින් අපි මේ විදිහට හිතමු. අපි හිතමු දැන් මේ එන විස නොයිකුත් පරිසරෙන්, මේ හුස්ම ගන්න වාතෙන්, ගන්න ආහාර වලින්, ඊට පස්සේ බොන වතුරෙන්, නැත්තම් බොන බීම වලින් මේ ශරීරෙට ඇතුල් වෙන විස. සාමාන්‍ය මේ ශරීරයේ ස්වභාවයක් තියෙනවා, මේකට විස ඇතිරුණාම ඒ විස ඉවත් කරන්න ස්වභාවික ක්‍රියාදාමයක් මේ ශරීරය තුල තියෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ දැන් තරම් විස ඇතුල් වෙන්න, දැන් තරම් විස ඉවත් කරන්න සමහර විට මේ ශරීරේ හැදිලා නොතියෙන්න පුළුවන්. ඒ විදිහේ විසම ශරීරගත වෙනකොට, ඒ විදිහට අර පොකුරු බෝම්බ වගේ විසම දානකොට, ඒවට එච්චරට විස මැනේජ් කරන්න මේ ශරීරය හැදිලා නොතියෙන්න පුළුවන්. ඉතින් මොකද වෙන්නේ? ටිකෙන් ටික ටිකෙන් ටික මේ ශරීරය තුල විස එක්රැස් වෙනවා. ටිකෙන් ටික ටිකෙන් ටික මේ ශරීරය තුල තියෙන ලේ අපිරිසුදු වෙනවා. ওই විදිහේ දේවල් තියෙනවා. ඉතින් අපිට දකින්න පුළුවන් සමහර විට මේ කෙනෙක් ඉන්නවා කිසිම අර එනර්ජි එකක් කියලා අපි කියන්නේ. එනර්ජි එකක් නැහැ තමුන් තුල. ඔහේ නිකන් වැටිලා, ඔහේ නිකන් කල්ගත කරනවා. හරියට අර zombiesලා ඉන්නේ, zombiesලම තමයි. නිකන් ඉන්නවා. ඉන්දියාට මොකද හිතන්න මතන්න ශක්තියක්වත් මොන හරි ක්‍රියාත්මකක වෙන්න ශක්තියක්වත් නැහැ. සමහර විට අනර මේ කියන ආකාරයේ දූෂිත තත්ත්වයක් තමුන්ගේ ශරීරය තුල ඇති වෙලා තියෙන්න පුළුවන්. ඊළඟට අපි හිතමු සමහර කෙනෙක් ඉන්නවා නිකන් කලින් වයසට යනවා. නිකන් හැම රැලි වැටෙනවා. වයසට යනවා. ඊට පස්සේ මේ සන්ධි, මේ දනිස්ස, ඊට පස්සේ අතපය ඔය මේ වගේ දේවල් අන්න ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ වෙනුවට ටික දවසකින්ම මේ දනිස් අමාරු, කොන්දේ අමාරු, මේ සන්ධිල රෝග වගේ දේවල් මේ තරුණ වයසෙන්ම දැන් ගැළපිලා එනවා. තරුණ වයසෙන්ම මේ මතුවෙලා එනවා. ඊට පස්සේ මේ පුද්ගලයන්ගේ එක්තරා විදියක ශරීර සෞඛ්‍යයත් බොහෝම තරුණ කාලේ ඉඳලා ලෙඩ රෝග බහුල ශරීර සෞඛ්‍යයක් බවට පත් වෙනවා. මොකද හේතුව මේ යන්ත්‍රයට බැහැ මෙච්චර විසක් මෙච්චර අපිරිසිදු භාවයක් මත පදනම් වෙලා වැඩ කටයුතු කරන්න. ඉතින් පුළුවන් විදියට කරනවා. නමුත් අන්න අර කියපු විදියට රෝග ලක්ෂණ ටිකක් මත වෙලා එන්න පුළුවන්. ඉතින් මෙහෙම කියපු ගමන් කට්ටිය අම්මෝ හෙටම යන්න ඕනේ දොස්තර කෙනෙක් හොයාගෙන කියලා ඔන්න හිතා ගන්න කට්ටිය, අදිෂ්ඨානයක් අරගන්න කට්ටිය ඉන්න පුළුවනි. නමුත් ඇත්තටම මෙන්න මේ බුදුරජාණන් වහන්සේගේ බෙහෙත අපි පොඩ්ඩක් පාවිච්චි කරලා බැලුවොත්, මෙන්න මේ බුදුරජාණන් වහන්සේ මොකද්ද මේ දෙන බෙහෙත? තමන්ව පිහිට කරගෙන තමන්ව මේ ආලෝකය කරගෙන ඉන්න කියලානේ බුදුරජාණන් වහන්සේ කියන්නේ. එතකොට මේ සිහිය කියන බෙහෙතනේ දෙන්නේ ඒකට. එතකොට ඒ බෙහෙත අපි පොඩ්ඩක් ඉදිරියෙන් තියාගත්තොත්, ඒ බුද්ධ අවවාදේ පොඩ්ඩක් ඉදිරියෙන් තියාගත්තොත් අපිට කියන්න පුළුවනි, අන්න මේ කයට අවධානයක් පිහිටවගෙන, එහෙම නැත්නම් මේ වර්තමාන මොහොතට අවධානයක් පිහිටවගෙන කෙනෙක් ගත කරන මොහොතක් මොහොතක් පාසා හැම වෙලේම සුවසේවාවක් සිද්ධ වෙනවා. එතකොට අපි කියනවා මේ කයට අවධානයක් දීගෙන ඉන්න පුළුවන් නම් ඒක තමයි බෙස්ට් හීලින් පවර් එක කියලා. එතකොට කෙනෙක්ට ලං කරගන්න පුළුවන් හීලින් පවර් එකක් තියෙනවා නම් ඒකේ හොඳම හීලින් පවර් එක තමයි මෙන්න මේ කයට අවධානයක් දීගෙන ඉන්න පුළුවන් නම් ඒක තුලින් නැగిලා එන හීලින් පවර් එක. එතකොට කෙනෙක් විශ්වාස කරන්නත් කැමති නෑ මේ වගේ දෙයක්. ඔය කියන විදියට හීලින් පවර් එකක් තියෙනවද? මේ කයට අවධානයක් පිටවගෙන, කයට සිහියක් පිටවගෙන ඉඳීම තුල කියලා. නමුත් ඇත්තටම මෙන්න මේ කයට අවධානයක් පිටවගෙන ඉන්නවා නම්, කයට සිහියක් පිටවගෙන ඉන්නවා නම්, මේ වර්තමාන මොහොතේ කල්ගත කරනවා නම්, අර විදියට තමාව ආලෝකය කරගෙන තමාව පිහිට කරගෙන කල්ගත කරනවා නම් මෙන්න මේ ඒක තුලින්ම අපේ මේ තියෙන ශරීරේ තියෙන ආපදා වගේම හිතේ තියෙන ආපදත් ටිකෙන් ටික දුර වෙලා යනවා. එක්තරා විදිහක අර සුවසේවාවක් සිද්ධ වෙනවා. ඒතර අපි දැකලා තියෙනවා සමහර කෙනෙක් ඉන්නවා මෙන්න මේ වාඩි වෙච්ච ගමන් නිකන් ඇස් එක ඇහැකින් විතරක් කඳුළු ගලනවා. එක හැක් විතරක් රතු වෙලා යනවා. මේ සිහිය පුරුදු කිරීම තුළින් කඳුළු ගලමින් කබ ගලමින් එක හැක් අන්න ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ වගේ අවස්ථා, එහෙම නැත්නම් කලින් ආබාධයක් වෙච්ච ඒ සන්ධියක් ඔන්න නැවත රිදෙන්න ගන්නවා වාඩි වෙලා ඉඳිහම. එතකොට මේ බෙහෙත් හොයාගෙන යනවා, දොස්තරල හොයාගෙන යනවා, දුවගෙන යනවා. නමුත් ඇත්තටම මේ වෙන්නේ මොකද්ද? මේ සුවසේවාවක් වෙන්නේ. මෙච්චර කල් මගහැරිලා තිවිච්ච දේවල්, මෙච්චර කල් මේ කයට කරගන්න බැරි වෙච්ච දේවල් අන්න අර වර්තමාන මොහොතේ ආලෝකය තුලින්, වර්තමාන මොහොතේ ශක්තිය තුලින් අන්න ටිකෙන් ටික සුවසේවාවල් සිද්ධ වෙනවා. එතකොට ඇස් නිකන් ඔපරේෂන් එකක් වගේ එකක් වාඩි වෙලා ඉන්න වෙලාව යනවා. එහෙම නැත්නම් සන්ධියක තියෙන දොස්තරලවට තවත් හදාගන්න බැරි වුණ විදිහේ ප්‍රතිසංස්කරණයක් වාඩි වෙලා ඉඳද්දී යනවා. ඉතින් මේවා අපි ගොඩක් වෙලාවට අපිට පේන්න බැරි දේවල්නේ. අපිට බොහොම තිත්ත පැංගිරි දේවල් තමයි මේ වගේ දේවල්. ඉතින් අපි මොකද කරන්නේ? වහාම ක්‍රියාත්මක වෙන පරිදි නැගිටලා ගිහිල්ලා එක්ක දොස්තර කෙනෙක් හම්බ වෙනවා, නැත්නම් මේ ප්‍රතිපදාව නවත්තලා දානවා. අනිවාර්යෙන් සහනයක් ලැබෙනවා. මොකද නැවැත්තුව ගමන් ඔය සුව වීම නවතිනවා. දොස්තර කෙනෙක් හම්බුන ගමන් අන්න ඔය සුව වීම නතර වෙනවා. තමුන් ආලෝකය කරලා තමුන් පිහිට කරලා ඉන්නවට වැඩිය අන්න ඔහේ නිකන් වෙනකෙක් ආලෝකය කරගෙන වෙනකෙක් පිහිට කරගෙන ඉන්න නැවතත් හුරු වෙනවා. එතකොට අර ක්‍රියාදාමේ නැවතින එක ස්වභාවිකයි. නැවතත් අර පරණ පුරුදු මෝඩකමට වැටෙන එක ස්වභාවිකයි. ඊළඟට දැන් ඔය සිහිය පුරුදු කරනකොට බොහෝ දෙනෙක්ට දකින්න තියෙන දෙයක් තමයි අන්න විස හරණ සිම්ටම්ස්, ඩීටොක්සින් සිම්ටම්ස් කියනවා. එහෙම නැත්නම් අපි කියනවා විද්‍රෝවල් සිම්ටම්ස් කියලා. අන්න ඒ වගේ දේවල් මතුවලා එනවා. මොනවද මේ සලකුණු? මොනවද මේ රෝග ලක්ෂණ? අන්න විස හරණය වෙනවා බවට රෝග ලක්ෂණ මොනවද? සාමාන්‍ය ඔළුව කැක්කුම්, කලන්ත වගේ එකපාරට මේ කය රත් වෙලා දාඩිය දැමීම්, ඔන්න ඒ වගේ විස හරණය වෙන රෝග ලක්ෂණ මතුවලා එනවා. ඉතින් මේ තැනත්තා හිතනවා අම්බෝ මේ සිහියක් වඩන්න ගිහිල්ලා වෙච්ච දෙයක් කියලා, මොකක් හරි වැරදුනා පැටලුනා කියලා අනිවාර්යෙන් අදහසක් අරගන්නවා. අරගෙන මොකද කරන්නේ? දුවගෙන ගිහිල්ලා පිරිසක් මැද්දට පයින්නෝ, එහෙම නැත්නම් ටීවී එකක් ඉස්සරහට පයින්නෝ, නැවතත් අර අසිහියේ ගිලිලා යනවා. යාන්තම් ජීවිතේ බේරගත්තා කියලා සනසුන් සුසුමකුත් හෙලනවා. නමුත් මොකද වුනේ අන්න අර සුවසේවාවක් පටන් ගත්තා ඒක නැවතුණා ඒක නැවතුණා එතකොට මේ කයේ තියෙන අමුතුම ක්‍රියාදාමයක් මොකද්ද අපි හිතමු මේ විදියට දැන් මේ කය තුල නොයෙකුත් විස ජාති තැන්පත් වෙලා තියෙනවා මේ පරිසරය තුලින් හරියට අර පොකුරු බෝම්බ වගේ දවස ගානේ වැටෙන 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 විස මේ මේද තට්ටු තුල එහෙම නැත්නම් මේ ඉන්ද්‍රියන් තුල තැන්පත් වෙලා තියෙනවා එතකොට අර විදිහට මේ වර්තමාන මොහොත කියන්නේ කෙනෙක්ට ලබා ගන්න පුළුවන් ඉහළම සුවසේවාවක් ඉහළම හීලින් පව එකක්. එතකොට මේ හීලින් පව එක වැඩ කරනකොට මොකද වෙන්නේ? මෙන්න මේ ශරීරය තුල තියෙන විස පිට දාන්න පටන් ගන්නවා. එතකොට එක්තරා විදිහක මෙන්න මේ තැම්පත් වෙලා තියෙන විස පිට දානවා. එතකොට සාමාන්‍ය විදිහට දාඩිය දාලා නිවිලා යනවා. එහෙම නැත්නම් අර කිව්ව විදිහට ඔළුව කැක්කුම්, උණ රෝග ලක්ෂණ ඔය වගේ නොයෙකුත් දේවල් මතුවෙලා එනවා. එතකොට මේ මතුවෙන්නේ මොකක්ද? අන්න අර විදිහට විස පිට දානකොට මේ ශරීරයේ ස්වභාවයක් තියෙනවා අර තැම්පත් වෙලා තියෙන විසත් තව තව අරගෙන එළියට දානවා. තව තව අරගෙන මේ රුධිර ධාරාවට නිකුත් කරනවා. මොකද ඒකට හේතුව අන්න මේක මේ පිට කරගන්න මේක මේ ඉවත් කරගන්න chance එකක් ආපු වෙලාවේ අන්න කොහොම කොහොම හරි වැඩි වැඩියෙන් ඉවත් කරගන්න ඕනි කියලා මේ ශරීරයේ ස්වභාවිකවම අර තියෙන විස මේ ලේ ධාරාවට පිට කරනවා ලේ ධාරාවට ඇතුළත් කරනවා මොන අර්ථෙන් දන්න ඉවත් කර ගැනීම අදහසින් දැන් ඔය අපේ ගෙවල් දොරවල් වල ඔය අම්මලා එහෙම දැකලා ඇති සමහර විට ඔන්න මොකෙක් හරි අහුවෙනවනේ අස් කරන්න ඉතින් මුළු ගේම අස් කරන්න ගන්නවා මේ කොහේ හරි අනේකෙක් මේ අම්බව වෙන ගමනක් යන්නේකෙක් මේ පෑයකට දෙකකට අහු වුණාම මොකද කරන්නේ අර පොඩි වැඩක් කරන්න අල්ලගත්තේ අන්තිමට මුළු ගේම අස් කරන්න මේ මිනිස්සයාට සිද්ධ වෙනවා එතකොට හරියට අර නිකන් මේ වඳින්න ගිය දේවාලේ ගිහේ කඩා වැටුණා වගේ අපහසුතාවයක් වර්ධනය වෙලා එනවා. අන්න ඒ වගේ දෙයක් තමයි අතන තියෙන්නේ. එතකොට අර ශරීරයට අවස්ථාවක් ලැබෙනවා මෙන්න මේ වර්තමාන මොහොතේ බලය තුලින් ඒ ශක්තිය තුලින් සුවසේවාවක් සඳහා. එතකොට වැඩි වැඩියෙන් අර ගැබ්බෙලා තියෙන විස, තැම්පත් වෙලා තියෙන විස මේ ලේ දහරාවට නිකුත් කරනවා. නිකුත් කරන්නේ නිකුත් කරන්න මොකද වෙන්නේ? අර රෝග ලක්ෂණ වැඩි වෙනවා. කලන්ත ගතිය වැඩි වෙනවා. දාඩිය දානවා නිවෙනවා වැඩි වෙනවා. අර විදියට ඇඟ රත් වෙනවා. ඔළුව කැක්කුම් හැදෙනවා. ඔන්න ඔය විදියට බරපතල රෝග ලක්ෂණ ටිකක් ඉදිරිපත් වෙලා එනවා. ඉතින් මේක බලන එක්කෙනාට තේරෙන්නේ කොහොමද? මේ පුහුණුව කරන එක්කෙනාට තේරෙන්නේ කොහොමද? මෙයාට තේරෙන්නේ මේ සිහිය වඩන්න ගිහිල්ලා වෙච්ච අකරතැබ්බයක්. මේ සිහිය වඩන්න ගිහිල්ලා තමයි මේ විකාරය උනේ. මෙච්චර කාලයක් මම හොඳට හිටියා. දැන් තමයි මේ දුක නැති කරන්න කියලා ගිහිල්ලා මද ඇවිච්ච දේ කියලා ඔන්න නැවතත් ගිහිල්ලා අසිහියට බැස ගන්නවා. අසිහියට පණිනවා. නමුත් මොකද වෙන්නේ? අන්න සුවසේවාව නතර වුණා. නැවතත් අර පරණ පුරුදු මෝඩකමට ගිහිල්ලා වැටුණා. නැවතත් අර කයේ තියුණ පරණ පුරුදු එනර්ජි එක, පරණ පුරුදු පහසුව අපිට මතුවෙලා එනවා. නමුත් කෙනෙක් අන්න ඉවසගෙන ඉඳියොත් මේ විදිහට සමහර විට චක්‍ර ගණනාවක් කරකිනවා වෙන්න පුළුවන්. මේ සුවසේවාව ඔන්න අඩු වැඩි වෙවි අඩු වැඩි වෙවි. ඔන්න එක දවසක් හොඳයි, තව දවසක අමුතු විදිහට පෙලීමක් මේ කය තුලින් මතුවෙලා එනවා. ඔය පෙලෙන්න පෙලෙන්න මොකද වෙන්නේ? මේ චක්‍ර තමයි කරකිනේ. මෙන්න මේ සුවසේවාවක් වෙන චක්‍ර තමයි කරකිනේ. අර විස පිට දමමින් කරකින චක්‍ර. එතකොට කැරකෙන්න කැරකෙන්න මෙතන අතර තේරෙනවා මේ විදිහට ඉවසන්න ඉවසන්න මේ විදිහට විඳ දරා ගන්න විඳ දරා ගන්න එක්තරා විදිහක මගේ කය කලින්ට වැඩිය බොහොම පහසුවෙන් පරිහරණය කරන්න පුළුවන් තත්යකට, කලින්ට වැඩිය ලෙඩ රෝග අඩු තත්යකට, කලින්ට වැඩිය එනර්ජි එක වැඩි තත්යකට මගේ කය ටිකෙන් ටික පත් වෙනවා කියලා ආ දකින්න පුළුවන්. කය කිව්වට මොකද? කයත් සිතත් දෙකම අන්න අර විදිහට ක්‍රියාශීලීව අර විදිහට ලෙඩ රෝග රහිතව ඒ වගේම අර විදිහට යම්කිසි ආකාරයක සන්ධි යම්කිසි විදිහක ක්‍රියාත්මක වෙන ආකාරයකට ඒ වගේම අර විදිහට කෙටි පොඩි කාලේ ඉඳලම කුඩා කාලේ ඉඳලම තියෙන අසනීප අඩු වෙන ආකාරයක් දිහාවට අපේ කය හිත දෙකම යොමු වෙනවා කියන එක මෙතනතර අදකින්න පුළුවන්. අර විදියට පරණ පුරුදු මෝඩකම පරණ පුරුදු පහසුව හොයාගෙන ගියේ නැත්නම් අන්න ටිකෙන් ටික හිතා ගන්න බැරි පහසුවක්, හිතා ගන්න බැරි හුරුබුහුටි ගතියක්, හිතා ගන්න බැරි එනර්ජි එකක් මේ කය තුලින්ම මතුවලා එනවා කියන එක දකින්න පුළුවන්. අන්න ඕකේ ලක්ෂණ. ඊළඟ ඔය කතාවම අපි හිතමු. දැන් කෙනෙක් ඉන්නවා මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙච්ච කෙනෙක්. අපි හිතමු ඇල්කොහොල් කියලා. එතකොට ඔන්න ඔය ඇල්කොහොල්ලට ඇබ්බැහි වුණාම ඔය ඇල්කොහොල් කියන්නේ මේ ශරීරයට දරන්න බැරි දෙයක්. දරන්න බැරි දෙයක්. එතකොට ඒකත් විස ද්‍රව්‍යයක්. එතනෝල් කියන්නේ විසයි. එතකොට අර කසීපු පෙරන්න ගියාම මෙතනෝල් වෙනකොට මෙතනෝල් හැදුනහම මෙතනෝල් ඊට වැඩිය විසයි. ඉතින් ඔය ඉඳලා හිටලා අහන්න ලැබෙනවා. ඔන්න කසීපු බීලා 10 දිනෙන් මලා 40 දිනෙක කන්ද වුණා. අන්න එතනෝල් වෙනකොට මෙතනෝල් හැදලා ඒගොල්ලෝ පොඩ්ඩක් නිකන් ප්‍රොසෙස් එකේ පොඩි පොඩි අවුලක් ගිහිල්ලා ඉතින් එතනෝල් වෙනකොට මෙතනෝල් හැදලා. නමුත් එතනෝල් කියන්නේ විසයි. එතනෝල් කියන්නේ විස ද්‍රව්‍යයක්. මේ ශරීරයට එතනෝල් එක්ක වැඩ කටයුතු කරන්න එතනෝල් මැනේජ් කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. එතකොට මොකද කරන්නේ? විසක් ශරීරගත වුණාම අන්න වහාම ක්‍රියාත්මක වෙන පරිදි මේ ශරීරේ ඒ ප්‍රතිවිසක් හදනවා. එහෙම නැත්නම් මේ විස ශරීරයෙන් ඉවත් කරන්න ක්‍රමයක් හදනවා. එතකොට මේකට අවශ්‍ය දේ මොකද්ද? මෙන්න මේ liver එකට අනිවාර්ය වතුර අවශ්‍යයි. ඉතින් වතුර අවශ්‍යයි. තියෙන හැම තැනින්ම වතුර ඇදලා අරගෙන අර විස අයින් කරනවා. බලන්නේ කොහෙන්ද ඇදලා ගන්න කියලා. එතකොට මොලේ කියලා ගත්තොත් මොලේ තමයි වැඩියම වතුර පිරීලා තියෙන ස්ථානයක්. ඉතින් මොකද කරන්නේ? මොලේ තියෙන වතුර ටිකත් එක්කම ඇදලා අරගෙන ඔන්න අර විස ශරීරයෙන් ඉවත් කරනවා. එතකොට ඔන්න පහවදා උදේට එන ඔළුව කැක්කුම අන්න අර හැංගෝවර් එක පිළිබඳ රහස තමයි උතන තියෙන්නේ. මොකද්ද? අන්න මොලේ තියෙන වතුරත් එක්ක ඇදලා අරගෙන අර විස අයින් කරන්න. ඒ ශරීරේ ප්‍රතික්‍රියා කරන හැටි. එතකොට ඔහොම ඔහොම විස ඇල්කොහොල් වගේ විසක් ශරීරගත කරනකොට කෙනෙක් හිතනවා ඇත්තටම මේ මගේ liver එක නම් හොඳයි. මගේ liver එක නම් හොඳ වැඩකාරී. මොකද මට කොච්චර බිව්වත් වෙරි වෙන්නේ නැහැ කියලා. නමුත් ඕකේ අනිත් පැත්ත තමයි. liver එක ෆයිට් කරනවා කියන්නේ වැඩි වැඩියෙන් ඒ liver එකේ ආයුෂ අඩු වෙනවා. නමුත් ෆයිට් එක අතාරිනවා කියන්නේ බීපු ගම වෙරි වෙනවා කියන්නේ liver එක කියන උඹ ඕන එකක් කරගනින් මට නම් බෑ මීට වැඩිය කියලා. ඒතකොට බීපු ගම වෙරි වෙන එක හොඳයි තව. අර වැඩි වැඩියෙන් බොන කට්ටියගේ liver එක තවම හිතනවා මේ යකාව හදන්න පුළුවන් කියලා. තවම හිතනවා මේක සටන් කළා දිනන්න පුළුවන් කියලා. ඔන්න ඔය විදිහ අරුමයක් තමයි ඔක තුල තියෙන්නේ. එතකොට අපි හිතමු මද්‍රව්‍ය ඔය විදිහට අරක්කු වගේ දෙයකට ඇබ්බැහි වෙච්ච කෙනෙක්. අන්න එයා වුණත් අපි හිතමු මේ අරක්කු බීම අඩු කරොත් නැවැත්තුවොත් මොකද වෙන්නේ? අන්න අනිවාර්යෙන් මේ ශරීර තුලින් අර විදිහේ විසහරණ සලකුණු මතුවලා එනවා. විසහරණ සලකුණු මතුවලා එනවා. එතකොට සමහර විට යකෝ බොනකට තියුන නැති අමාරු දැන් බොන එක නැවැත්තුවාම මතුවලා එනවා කියලා. ඔන්න ඉතින් උණ ගැනිනවා වගේ දාඩිය දානවා. එක විදියක ඉන්න බෑ ඇඟ වෙවුලනවා. ඔය වගේ ලක්ෂණ මතුවලා එනවා. මොකද්ද මේ වෙන්නේ? අන්න අර තියෙන විස පිටකිරීමක් තමයි වෙන්නේ. ඕක දරාගෙන ඉන්න බැරුව ආපහු ගිහලා අඩියක් ගහුවොත් අන්න ආපහු පරණ මූඩකමට ගිහිල්ලා වැටුණහම අන්න ඒකත් ඉවරයි. ඊළඟ අපි හිතමු වැරදි ෂණිකාහාර කෘතිමාහාර අරගෙන අරගෙන කෙනෙක් ඉන්නවා. මේ තැනත්තා එහෙම ඉඳලා 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 මොකක් හරි හිතලා කල්පනා කරලා මොකද කරන්නේ? අන්න ස්වභාවික ආහාරයක් ගන්න. යම් කිසි විදිහක ස්වභාව ධර්මයට ළඟ ආහාරයක් ගන්න. විස ස්වභාවය අඩු ආහාරයක් ගන්න පෙළඹෙනවා. ඒ පෙළඹුණ ගමන් මොකද වෙන්නේ? අන්න ශරීරයේ අර පරණ තියෙන විස පිට කරන්න අර ගන්නවා. මොකද අවස්ථාවක් ලැබුණා. විස අඩු තත්ත්වයක් උදා වෙලා ආවා. ඉතින් මේක කරගන්න බලනවා. කරගන්න බැලුණා මේ තැනතර මොකද වෙන්නේ? අන්න හොඳ ආහාරයක් කන්න ගිහිල්ලා මේ තියෙන අපහසුතා අමාරුතා වැඩි වුණා. හරියට වඳින්න ගිය දේවාලේ හේ කඩා වැටුණා වගේ ස්වභාවයක් තමයි මේ තැනතර පේන්නේ. ඊළඟ අපි හිතමු කෝලා බිබී ඉඳලා වතුර බොන්න පටන් ගත්තොත් නැත්තම් පළතුරු යුසක් බොන්න පටන් ගත්තොත් කෘතිම දෙයක් වෙනකොට ස්වභාවික දෙයක් බොන්න පටන් ගත්තොත් අන්න ඒ තැනත්තටත් පේනවා මේක බොන්න ගිහිල්ලා වැඩි අමාරු වුණා. වැඩේ තව ටිකක් වැඩි වුණා. නමුත් ඇත්තටම මේ ශරීරයේ අවස්ථාවක් දකිනවා මෙන්න මේ සුව සේවාවක් කරන්න. එතකොට අන්න එක්තරා විදිහක මේ සිහිය පිහිටවීම තුලින් සුව සේවාවක් වෙන්නේ කොහොමද? තමුන්ගේ තියෙන ඇබ්බැහි අතෑරීම තුළින් සුව සේවාවක් වෙන්නේ කොහොමද? ස්වභාවික ආහාරයක් දිහාවට ස්වභාවික පානයක් දිහාවට යොමු වීම තුළින් සුව සේවාවක් වෙන්නේ කොහොමද කියලා අන්න අපිට අපේ ශරීරය තුළින්ම අත්දකින්න පුළුවන්. නමුත් ඒක අපි හැම වෙලේම අර්ථ දක්වන්නේ වැරදි දිහාවකට. වැරදි දිහාවකට තමයි අර්ථ දක්වන්නේ. වඳින්න ගිය දේවාලි ඉහේ කඩා වැටුණා වගේ තමයි පේන්නේ. නමුත් කාලෙත් එක්ක ඉවසීමෙන් වැඩ කටයුතු කරොත් අන්න ඔය කියන වෙනස අපේ ශරීරය තුලින් මතුවෙලා මෙන්න මේ අලුත් ආහාරය නිසා මෙන්න මේ ස්වභාවික බීම නිසා මෙන්න මේ විදිහට ජීවන රටාව වෙනස් කර ගැනීම නිසා, මෙන්න මේ විදිහට සිහිය පිහිටවා ගැනීම නිසා මට හිතාගන්න බැරි පහසුවක්, හිතාගන්න බැරි වෙහෙස අඩු ගතියක් මතුවලා ආවා කියන එක අත්දකින්න පුළුවන්. ඒ විදිහට චක්‍ර ගණනාවක් කැරකිලා කැරකිලා යනකන් ඉවසගෙන ඉන්න පුළුවන් වුණොත්, ඉවසගෙන ඉන්න පුළුවන් වුණොත් ඉතින් එහෙම ඉවසන කට්ටිය හරි අඩුයි ඇත්තටම. ඒ වැඩ සටහනක් තිබුණා අර තරුණ දරුවන් එක, ඉතින් මම ඉතින් ඕකෙන් මොන හරි හැමදාම බලන්න කියනවනේ. ඊයේ 120කින් පටන් ගත්තේ, අන්තිම වෙනකොට 28යි. ඉතින් මේ පැය දෙකමාරක් තුනක් විතර ගිහිල්ලා කොහොම හරි 28කට බැස්සා, 28කට බැස්සා. ඉතින් මම කිව්වේ ඔන්න ඕකම තමයි ජීවිත ගමනේ තියෙන ගැටලුව, මොකද 120ක් පටන් ගන්නවා ඉවර වෙනකොට ඉන්නේ 28යි. එකම දෙයක් අල්ලගෙන 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 කරගෙන යන්න හැකියාවක් තියෙන්නේ බොහෝම කලාතුරකින් කෙනෙක්ට. ඒ වෙනුවට අර වඳුරු ගෙවල් හදනවා වගේ උන අද එකක් කරනවා, හෙට අලුතෙන් එකක් පටන් ගන්නවා, අනිද්දාට තව එකක් කරනවා. ටික දවසක් කරගෙන ගියත් ඉවර වෙනකන්නම් කරන්න බෑ, ඉවර වෙනකන්නම් කරන්න බෑ. ඉතින් කියනවා අපි නම් කිසිම දෙයක් එහෙම ග්‍රහණය කරලා අල්ලන්නේ, අපි හැමදේම මට සිල්ටු ආකාරයෙන් තමයි අල්ලන්නේ, දැලි පිහියල්ලෝ වගේ කියලා. අන්න අර කොහෙද අර ගහට නැගපු මිනිහා මේ තනකොළ කපන්න ගියා වගේ කතා කියනවා. ඉතින් නමුත් ඇත්තරම අරන් තියෙන නොහැකියාව, යම්කිසි වැඩක් අල්ලගෙන ඒ වැඩේ ඉවර වෙනකම් කරන්න පුළුවන්ද? සමහර විට අන්තිම වෙනකොට කාගෙන මිරිකගෙන තමයි යන්නේ. නමුත් අන්න එහෙම ඉවරයක් දකිනවා නම් අන්න ඒ ඉවර කිරීම, මේ සංසාර ගමන ඉවර කිරීමටත් දවසක හේතු වෙන්න පුළුවන්. ඕනම සාර්ථකත්වයක් ළඟා කරගත්ත මිනිස්සෙක් තුළ තියෙන ගුණයක් තමයි ඕක. මොකක් හරි අල්ලුවාම ඒක ඉවර වෙන්නකම් කරගෙන යනවා. වැරදි වැඩක් වෙන්න පුළුවනි, නරක දෙයක් වෙන්න පුළුවනි. ඒක හරි වැරද්ද ගැන නෙමෙයි මම මේ කියන්නේ, එන්නේ ශිල්පේ ගැන. අන්නේ ශිල්පේ තියනවා නම් ඒක නිවනට උනත් උපකාර වෙනවා. එහෙම නැත්නම් කට්ටි හිතනවා නිකන් මේ ඔහේ ඉඳලා කම්මැලිකමට ඉඳලා නිවන් යයි කියලා. එහෙම යන නිවනක් නක් නෑ. මේ වෙනුවට අන්නේ යම් කිසි දෙයක් අල්ලගත්තොත් ඒක අල්ලන්න පුළුවන් ද හරියට? ඉවර වෙනකම් කරගෙන යන්න පුළුවන් ද? මට හිතෙනවා නිකන් අර අල්ලන එක අල්ලන්න ඕනේ, ආයි නිකන් චුරු පයින් අල්ලන්න ඕනේ, ආයි අත නොඅරින ගන්නට අල්ලන්න ඕනේ. එතකොට එහෙම එහෙම කරගෙන කරගෙන එක වැඩක් නැවත නැවත කිරීම තුලින් අන්න මේ ලෝකය වශයෙන් පවත්වන්න පුළුවන්. අර සත්‍ය පාරමිතා කියලා කතාවක් සමහර විට ඔය ත්‍රිපිටකේ කියවලා ඇති. බුදුරජාණන් වහන්සේ මේ පෙරම් පුරපු දස පාරමී පුරනකොට ඔන්න එකක් තමයි ඕක. මොකද්ද මේ සත්‍ය වචන කියනවා. සත්‍ය වචන කියන්න පාරමී දමක් අරගෙන තියෙනවා. එතකොට මේ කාලයක් තිස්සේ එකම දේ නැවත නැවත කළා ගොඩ නගපු බලයක් ගැන තමයි මේ කතා කරන්නේ. මොකද්ද එකම දේ? අන්න ඇත්ත කියලා, ඇත්ත කියලා පුරුදු කළා පුරුදු කළා පුරුදු කළා. එතකොට එක්තරා අවස්ථාවක මොකද වෙන්නේ මේ බෝධිසත්ව අවදීයේදී? දැන් මේ බ්‍රාහ්මණෙක් වෙලා ඔන්න කැලේකට වෙලා පොඩි පන්සලක කල්ගත කරනවා. එතකොට ඔහොම ඉන්නකොට මේ පරණ යාළුවෙක් එනවා මේ තව බලන්න. එතකොට මේ යාළුව කසාද බැඳලා නෝනයි දරුවයි එක තමයි එන්නේ. ඉතින් ඇවිල්ලා මේ විදිහට මේ කතා බහ කර කර පොඩ්ඩක් ඉඳන් ඇද ඉන්නකොට අර පොඩි එකා කොහේ හරි දුවන් ගිහිල්ලා කොහෙද ඉන්න මේ නයෙක් කවුසගෙන ඒ නයා දෂ්ට කරන මේ ළමයාට. එතකොට දැන් අන්න තාපසයා බලන්න ආව වැඩේ කනපිට පෙරළුණා. එතකොට මේ ගෑනු කෙනා කියනවා දැන් ඔයානේ තවුසා, දැන් ඔයා බලන්නේ අපි ආවේ, දැන් ඔයා මේ ළමයාව හොඳ කරන්න කියලා. කාන්තාවගේ ස්වභාවයනේ ඕක. එතකොට ඔහොම කියනවා. එතකොට මේ තාපසයා කල්පනා කරනවා යකෝ මේ අර වැඩන්නේ මට උනේ, මේ කොහෙවත් ඉන්න කට්ටියක් ඇවිල්ලා අන්තිමට දැන් මට හොඳ කරන්නලු. ඉතින් මේ තවුසා ගැන රහසක් තියෙනවා. මොකද්ද රහස? මේ තවුසාගේ ස්වභාවය තමයි අවුරුදු 50ක් මේ විදිහට තවුස්දම් පුරලා තියෙනවා. අවුරුදු 50ක් මේ විදිහට ප්‍රතිපදාව පුරලා තියෙනවා. හැබැයි දවස් 7යි කැමැත්තෙන් කරලා තියෙනවා. ඉතුරු අවුරුදු 49යි ඉතුරු කෑල්ලම අකමැත්තෙන් තමයි මේ ජොබ් එක කරලා තියෙන්නේ, මේ තවුස් ජොබ් එක කරලා තියෙන්නේ. ඉතින් දැන් කරගන්න දෙයක් නැහැනේ. ඉතින් මෙන්න මේ විදිහේ සත්‍ය වචනයක් කියනවා. මොකද්ද කියන වචනේ? මෙන්න මේ විදිහ අදිෂ්ඨානයක් කරනවා. මොකද්ද කරන අදිෂ්ඨානි කියනවා? මම මෙන්න මේ විදිහට පැවිදි වෙලා මේ පැවිදි ජොබ් එකට ඇවිල්ලා දවස් 7යි මේක කැමැත්තෙන් කරේ. ඉතුරු අවුරුදු 49යි සති 51ම මම මේක අකමැත්තෙන් තමයි කරේ. අන්නේ සත්‍යානුභව බලෙන් මේ දරුවට සුව වේවා කියලා අන්න තමුන්ගේ අර හුරු පුරුදු ශක්තිය ඒ විදිහටම පාවිච්චි කරනවා. ඇත්ත වචනේ කිව්වේ වෙන මුකුත් බලයක් නැහැ. මොකද ජොබ් එක කළ දින අකමැත්තෙන්. ඉතින් එතකොට කොහොමත් බලයක් එන්නේ නැහනේ. අන්න ඒ ආනුභාව බලයෙන් මේ දරුවට සුව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙම ප්‍රාර්ථනා කරාම මොකද වෙන්නේ? අන්න දරුවා නැගිටිනවා. ආර විදියට ආනුභාව බලෙන් ඔන්න සත්‍ය පාරමි. එතකොට කොහොමද මේ සත්‍ය වචන කියලා කියලා පුරුදු කරලා අන්න එකම දේ නැවත නැවත කියලා අර විදියට කියන්නේ එපා කරපු දෙයක්. කියන්නේ මම මේ විදියට වැඩක් ඇතුව නෙමෙයි මේ කාලේ ගෙව්වේ කියලා. නමුත් වචනේ සත්‍යයි. අන්න එකම දේ නැවත නැවත කිරීමේ ස්වභාවය ගැන තමයි ඔය කියන්නේ. එතකොට අන්න ඒ විදිහේ එකම දෙයක් නැවත නැවත කරන්න පුළුවන් නම් ඒ කිරීම තුළින් තමුන්ටත් ලොකු සහනයක් නිවනක් හරි කමක් නැහැ. එහෙම නැත්නම් ඔය බාහිර ලෝකයේ යම්කිසි ඉලක්කයක් හරි කමක් නැහැ. ළඟා කරගන්න නම් ඔන්න ඔය ගුණාංගේ තමුන් තුළ තිබිය යුතුයි. එහෙම තියෙන්නේ නැතුව ඔහේ නිකන් ආවට ගියාවට ඉඳී කියලා කියන්න බෑ. ඉතින් කොහොම කොහොම හරි අපි ওই කියන කතාව එක්තරා විදියක හාස්‍ය දනවනවා. මොකද හේතුව බටහිර ලෝකෙ පැත්තෙන් නැවත නැවත ඇහෙනවා. නැවත නැවත ඇහෙනවා. දැන් පහුගිය දවසක මහත් එක්ක ඇවිල්ලා කියනවා, ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ දන්නවද දැන් අලුත්ම ඩයටින් සිස්ටම් එක තමයි දවසට එක වේලක් කෑම. දවසට එක වේලක් කාලා ඉතුරු ටික යම්කිසි පානයකින් වතුර වැඩිපුර බීම තුලින් යැපීමට මේ පිරිස උත්සාහ කරනවා. එතකොට ඒක තමයි ස්වාමීන් වහන්සේ අලුත්ම ඩයටින් මෙතඩ් එක. එතකොට මම කල්පනා කරලා බැලුවා, යකෝ මේ මුං අපිට මේ කියලා දෙන්න හදන්නේ, මුං අපිට මේ කියන්නේ මේ අපේ ස්වාමීන් වහන්සේලා කියන විකාල භෝජනේ නේද කියලා මට කල්පනා වුණා කියලා මහත් එක්ක ඇවිල්ලා කියනවා. එතකොට අන්න ඒ පැත්තෙන් ඇහෙනකොට අපි නම් කඩ කන් ඔක්කොම අරගෙන අහගෙන ඉන්නවා, මෙන්න අලුත්ම සොයා ගැනීම. මෙහෙම ඩයට් කරනකොට අපේ ශරීරයේ සෞඛ්‍ය වර්ධනය වෙනවලු. මොකක් ගැනද මේ කියන්නේ? මේ විකාල භෝජනයක් ගැන කියන්නේ. විකාල භෝජනයක් ගැන කියන්නේ. ඒතර ඒ පැත්තේ ඒක ප්‍රතිපදාවේ අනිසංස දැකලා කරන මිනිස්සු ඉන්නවා. ඕන තරම් ඉන්න. අපිට හිතා ගන්න බෑ මේ වගේ පරිසරයක මේ වගේ මිනිස්සු ඉඳීද කියලා. ඇමරිකාව වගේ පරිසරයක ඉන්න එක වේලෙන් ජීවත් වෙන මිනිස්සු, මේ රැකි රක්ෂා කරමින්, මේ ධර්මවල ලොකු කරමින්, මේ ගිහි ජීවිත ගත කරමින් අර විදිහට එක වේලෙන් යැපෙනවා. යැපෙන වේල වැරදි වෙන්න පුළුවන්. රාත්‍රී වේලෙන් යැපෙනවා වෙන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. නමුත් දවසට එක වේලක්. එතකොට අන්න මේ ඒ තුලින් මොකද්ද ලැබෙන දේ? අපි ඉතින් ආහාර අපි එදත් කිව්වා, ආහාර ගන්න ගියාම ඔහේ කන්න හම්බෙන 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 පාරට කනවා. නමුත් ඔය කෑම තුලින් මොකද වෙන්නේ? ඔය ආහාර ජීර්ණය වුණත් ලේසි පහසු වැඩක් නෙමෙයි. එතකොට කන කන පාරට දිරවන්නත් එපැයි ඕක. කන කන පාරට දිරවන්න ඕනේ. එතකොට කන්න කන්න මොකද වෙන්නේ? අන්න ඒ පද්ධතිය අවුල් යනවා. එතකොට මොකද්ද? අන්න යම් කිසි විදිහක මේ ආහාරයක් ගන්නව නම් අර සේයින් ග්‍රේස් නිකන් අර මේ ස්තුතිවන්ත වෙමින් දෙවියන් වහන්සේට වෙන්න ඕනේ නැහැ. මෙන්න මේ ආහාර වේලට ස්තුතිවන්ත වෙමින් නිකන් මට මේ විදිහේ උපයගත් ආහාරයක් මට මේක යම් කිසි විදිහක පොඩ්ඩක් තැම්පත් වෙලා කන්න පුළුවන්ද කියන ප්‍රතිපදාවක් ලංකර ගත යුතුයි. එතකොට ඒ දැන අතර තේරෙනවා, යකෝ මේ හැම වෙලේම අහුවෙන පමණට කකා කකා ඉඳියට ඒ විදිහේ කෑමක් අවශ්‍ය නැහැ. ඒ වෙනුවට එක වේලක් වේල් දෙකක් නිවැරදි ආකාරයෙන් සිහිය පිහිටවගෙන මෙන්න මේ ආහාර වේලටත් යම් කිසි ස්තුතියක් පුද කරමින් ආහාරයට ගත්තනම් අන්න ඒ වගේ දේවල් තුලිනුත් සුවසේවල් වෙනවා. ඔය එක්තරා විදිහක ඔය දවසට එක වේලක් කියන්නේ. එතකොට මුළු දවසේ ඉතුරු කොටසම ආහාර දිරවන ක්‍රියාවලියක් කියන්නේ නැහැ. ඒතකොට සමහර විට ඔය මේදවල තැම්පත් වෙලා තියෙන ඒ විස ටිකෙන් ටික හරණය වීමක් සිද්ධ වෙනවා. මොකද අනේ ශරීරයට ඒ සුව සේවාවල් කරන්න අවස්ථාවක් ලැබෙනවා. ඒතකොට මේ තැනතර පේන්නේ අර කලින් කිව්වා වගේ අන්න ආහාර නොකා ඉඳලා දැන් නම් දාඩිය දානවා. නැවතත් කය අප්‍රාණික වෙනවා. නැවතත් කයේ ශක්තිය ලැබෙනවා. රත් වෙනවා, සිසිල් වෙනවා, ඔන්න ඔය විදිහේ දේවල් දකින්න පුළුවන්. ඉතින් නොකා ඉදීම තුලින් මතුවෙන රෝග ලක්ෂණ විදිහටත් එක්කෙනෙක්ට තේරෙනවා. අර විදිහට කලන්තේ ස්වභාවයක් වගේ දැනෙනවා. එතකොට නමුත් ටිකක් පරීක්ෂා කරලා බැලුවොත් මේ කය එයාව නඩත්තු කරනවා. මේද දිය කරලා කොහොම කොහොම හරි මේක නැවතත් එයා දුවන තත්ත්වයට මතු කරනවා. බඩගින්නක් දැනීගෙන ආවට ටික වෙලාවකින් බඩගින්න නැති වෙලා යනවා. ගිහිල්ලා නැවතත් යැපෙන්න පුළුවන් මට්ටමක් එනවා. අන්න ඒ විදිහට අවස්ථාවක් අපි දෙන්නේ නැහැ. අපි බලනවා මේවා වහ වහ ක්‍රියාත්මක කළා, වහ වහ විසඳලා යන්න ඕනි කියන උත්සාහයක තමයි අපි ඉන්නේ. ඉතින් බඩගිනි වෙලාවට හැමවෙලේම කන්න ඕනි කියන අදහසින් තමයි අපි ඉන්නේ. බොන වෙලාවට හැමවෙලේම බොන්න ඕනි කියන අදහසින් තමයි අපි ඉන්නේ. ওই විදිහට ඉල්ල නීවන ඒවල් දෙන්න ඕනි කියන අදහසින් තමයි අපි ඉන්නේ. නමුත් අන්න බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙන්න උත්සාහ කරනවා යම් කිසි සුදුසු අවස්ථාවක මෙන්න මේ තමාව ආලෝකය කරගෙන තමාව පිහිට කරගෙන කෙනෙක් කල්ගත කරොත් අන්න ඒ තැනැත්තා තමයි මේ ධර්මයේ අග්‍ර ඒතනත තමයි මේ ධර්මයේ නියම ප්‍රතිඵලය අරන් තියෙන්නේ. ඒතනත තමයි මේ බුදුන්ගේ නියම ප්‍රතිඵලය අරන් තියෙන්නේ. ඒතනත තමයි මේ සංඝයාගේ නියම ප්‍රතිඵලය අරන් තියෙන්නේ කියලා. ඉතින් එවැනි වූ නියම ප්‍රතිඵලයක් ගැනීම සඳහා මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. මං හිතන්නේ අදත් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ බොහොම වටිනා ධර්ම දේශනාවක් අපි හැම දෙනාටම ඉදිරිපත් කළා. තමන්ව පිහිට කරගෙන එහෙම නැත්නම් තමන්ව ආලෝක කරගෙන ඉන්න කෙනෙක් තමයි මේ ශාසනය එහෙම නැත්නම් මේ ධර්මයේ අග්‍රඵලය ලබා ගන්න කියලා කියපු මේ බුද්ධ වචනයත් ආශ්‍රය කරගෙන කොහොමද මේ කයට සිහිය පිහිටවීම තුළින් එයින්ම කයට සහ සිතට සුවසේවාවක් සිදු කරගන්නේ කියන කාරණය මනාව විග්‍රහ කරා. වගේම විසහරණය වන රෝග ලක්ෂණ සමග කලින් තැන්පත් වෙලා තියෙන ශරීර තැන්පත් වෙලා තියෙන විස කොහොමද පිටත් වෙන්නේ කියන කාරණය එහෙම සතිමත් වීම තුළින් ඒ විදිහට ශරීරයේ විසහරණයට අවස්ථාව ලබා දෙන්නේ කොහොමද කියන කාරණය පැහැදිලි කරා. මට එක වෙලාවකදී ගැටලුවකුත් ආවා, මේක අපි මේ බණකදී ඉන්නේ නැත්නම් සෞඛ්‍ය පාඩමකදී ඉන්නේ කියලා. මේ ඒ වුණත් මං හිතන්නේ මේ සත්‍ය වැඩිම තුලින් කොහොමද අපි අපේ ශරීරය සහ මනස සහ ශරීරයේ නිරෝගී සහ සෞඛ්‍ය සම්පන්න කරගන්නේ කියන කාරණය මං හිතන්නේ අද ධර්ම දේශනාවෙන් බොහොම පැහැදිලිව ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපිට පැහැදිලි කරා කියලා. අපේ වැඩසටහන ඊළඟට තියෙන අංගයට මං යන්නම්. ඊළඟට තියෙන්නේ මේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ විසින් සකස් කරපු ආධුනිකයන්ට සතිමත් බව පුහුණු කිරීමට සකස් කරපු උපදේශ පත්‍රිකාව හැම දෙනාටම මතක් කරන්නයි. මම හිතන්නේ හැම දෙනාටම පේනවා ඇති, මම ස්ක්‍රීන් එකේ ෂෙයා කරලා තියෙනවා. හැමදාම මම මතක් කරන වගේ අදත් කියන්නේ මේ සතිමත් බව වැඩි වීම කියන එක ඕනම මිනිස්සෙක්ට ජාති ආගම් කුල මල දේශ සීමා බාධාවකින් ભેදයකින් තොරව මිනිස්සෙක් වුණු ඕනම කෙනෙක්ට ලැබෙන මානව මූලික මිනිස් අයිතිවාසිකමක් කියන්න පුළුවන්. ඕනම කෙනෙක්ට මේ සත්‍ය කියන එක වඩන්න පුළුවන්. ඒක එක ආගමකට ජාතියකට සීමා වෙලා තියෙන දෙයක් නෙවෙයි. ඇවිදින්න සහ ඉඳ ගන්න හැකියාව තියෙන ඕන කෙනෙක්ට මේක කරන්න පුළුවන්. අත්‍යවශ්‍ය කාරණේ වෙන්නේ අපිට මේ සත්‍ය වැඩිීමේ වැදගත්කම අවබෝධ කරගෙන මේ සඳහා හැකි සංඥාවෙන් මේ සඳහා දිනපතා යම් කාල වේලාවක් වෙන් කර ගැනීමම පමණයි. ඉතින් මේ සම්බන්ධලා හිටන හැම කෙනෙක්ටම ඒ සඳහා ශක්තිය ධෛර්ය වාසනා ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙම හැකි සංඥාවක් ඇති කරගත්ත කෙනෙක්ට ඒ සතිය වැඩිීමේ මූලික උපදේශ සම්බන්ධයෙන් අපි මේ නිසනවන ආශ්‍රයෙන් සකස් කරපු සතිමත්ව ඇවිදීම සහ සතිමත් ඉඳ ගැනීම සම්බන්ධයෙන් තියෙන වීඩියෝස් වල ලින්ක්ස් දාලා තියෙනවා මෙතන. අලුතෙන් අද සම්බන්ධ වෙන කෙනෙක්ට හරි එහෙම නැත්නම් මේ උපදෙස් අලුත් කරගන්න ඒව නැවත සිපත් කරගන්න ඕන කෙනෙක් ඉන්නව නම් ඒ ලින්ක්ස් වලට ගිහිල්ලා ඒවා බලලා ඒ අදාළ තොරතුරු ලබා ගන්න පුළුවන් මූලික උපදෙස්. එහෙම මූලික උපදෙස් ලබාගත් කෙනෙක්ට කරන්න තියෙන හැමදාම මේ සඳහා දිනකට පොඩි වෙලාවක් හරි 15ක් නම් 15ක් පැය භාගයක් නම් පැය භාගයක් ඒ විදිහට තමන්ට පුළුවන් වෙලාවක් ඒ සඳහා යොමු කරගෙන වෙන් කරගෙන දිනපතා සතිමත් ඇවිදීමේ සහ සතිමත් ඉඳ ගැනීමේ යෙදෙන්නේ මූලික උපදෙස් වලට අනුකූලව. එහෙම සතිමත් ඇවිදීම සහ සතිමත් ඉඳ ගැනීම කරන අතරේ ඒ තමන්ට ලැබෙන අත්දැකීම් පුළුවන් විදිහට තමන්ට තේරෙන විදිහට ඒවා වාර්තාගත කරන්න උත්සාහ කරන්න. ඒක තමයි තුන්වෙනි කාරණේ විදිහට තියෙන්නේ. ඊට පස්සේ එහෙම තමන්ට ලැබෙන අත්දැකීම් මේ විදිහට වාර්තාගත කරාට පස්සේ ඒවා අපිට යොමු කරන්න පුළුවන් Google ෆෝරමය සහ ඊමේල් ලිපිනියත් මම සඳහන් කරලා තියෙනවා. ඒවට යොමු කරන්න ඒ දැන් අපි කලින් ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාව ඇහුවා වගේ හැම දවසෙම මේ වගේ පොඩි අනුශාසනාවකින් පස්සේ මේ උපදේශ පත්‍රිකාව මතක් කරලා අපිට ලැබිලා තියෙන ඒ දවසට ලැබිලා තියෙන ප්‍රශ්න එහෙම නැත්නම් වාර්තා වෙත අපි යොමු වෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ විසින් මේ වාර්තා කියවලා ඒ අදාළ පුද්ගලයන්ට සුදුසු වෙන ඉදිරියට කොහොමද මේ සතිය වැඩිම වෙනස් කරන්න ඕන වෙනස් කරන්න හරි වෙනත් උපදෙස් ලබා දෙන්න ඕන නම් ඒ ලබා දිය යුතු උපදෙස් ලබා ඒ විදිහට කරගෙන යන්න පුළුවන්. පස්වෙනි කාරණාව විදිහට තියෙන්නේ මෙහිම මේ විදිහට දිනපතා සතිය වඩන ගමන්ම මේ විදිහට වාර්තා ලියන ගමන්ම අපි මේ සතිපතා පවත්වන වැඩසටහනට සම්බන්ධ වෙන අවශ්‍ය තොරතුරු ඒ විදිහට සම්බන්ධ වෙන කෙනෙක්ට මේ වගේ අනුශාසනාවෙන් උපදෙස් වලට අමතරව මේ අනිත් අයගේ තියෙන ප්‍රශ්න වලට ලබා දෙන පිළිතුරුත් ආශ්‍රය කරගෙන තමන්ගේ සතිය තවදුරටත් දියුණු කරගන්න අවශ්‍ය තොරතුරු ලබා ගන්න පුළුවන්. මේ අදාළ ලින්ක් සහ මේ උපදෙස් පත්‍රිකාව කියන දෙකම මම Zoom chat එකටත් මික්සෙල්ආර් chat එකටත් දාලා තියෙනවා. අවශ්‍ය කෙනෙක්ට ඒ තොරතුරු ගිහිල්ලා ලබා ගන්න පුළුවන්. අපේ දෙවෙනි අංගයට තියෙන්නේ ඒ තොරතුරු ලබා දෙන එක. දැන් ඊට පස්සේ අපිට මේ අද දවසට ලැබිලා තියෙන වාර්තා නැත්නම් ප්‍රශ්න අද දවසේ ගැටළු ඉදිරිපත් කරන්න සැසිය මෙහෙවන්න කියලා මම නදීප්ට ආරාධනා කරනවා.
බොහොමත්ම පින් රාජිකා අවසරයි ස්වාමීන් වහන්ස, තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. මේ නදීප් මහත්තයා, මේ අපේ සාගර හාමුදුරුව කනෙක්ට් වෙලා ඉන්නවා. ඒකින්ද අපි සාගර හාමුදුරුවන්ට ගිහිල්ලා එමු ඉස්සෙල්ලා.
ස්වාමීන් වහන්ස, අපි අර මේ ඩීටොක්ස් කරන එක ගැන කිව්වා, මට චුට්ටි දෙයක් කියන්න අවසරයිද?
ඔව් කියන්න.
ස්වාමීන් වහන්ස, මම අර දැන් කලින් සැරේ නිස්සරණ එනකොට දකුණු අත කැඩලා තිබුණානේ. ඊට පස්සේ අවුරුද්දේ මේ වම් පැත්තේ මේ ෂෝල්ඩර් එක ෆ්‍රැක්චර් වුණා. ඕක ගොඩ කාලයක් තිබුණා. පරියන්ක ඉන්නකොට එනවා එතන මේ දකුණු එක, දකුණු ෂෝල්ඩර් එක බර්න් වෙන්න වගේ. ඒක අර වැඩි වෙනවා, මට තේරෙනවා ඒක වැඩි වෙලා අඩු වෙනවා, වැඩි වෙලා අඩු වෙනවා. ඒක ඉතින් සෑහෙන කාලයක් තිබිලා එක දවසක් මම අත කරකැව්වා. ඒ වන් අත, ඒ කියන්නේ 100 අංශක 180ට විතර වෙන්න වගේ පුළුවන්ද කියලා බලන්න. ඒක කරකුණ එක පාටම සොයන්න හන්ස. ඉතින් අර බලාගෙන ඉඳලා ඉවසගෙන ඉඳලා මං හිතන්නේ එතන මේ මසල් එකේ මොකක් හරි බෝන් එක ෆ්‍රැක්චර් වෙලා තුන, මම එතන මසල් එකත් මං හිතන්නේ ටී එකක් වෙලා වගේ තිබිලා සුව වී තිබුණේ. ඒක ඉතින් මං හොඳට අත්දැක්කා මේ සතිමත් බව තුලින්ම.
දැන් නදීප් මහත්තයා මට තියන්න පුළුවන් සාක්ෂියට, නැත්තම් කියනවනේ මේක මේ බනක්ද සෞඛ්‍ය පාඩමක්ද හොයාගන්න බෑ කියලා. ඇත්තටම මටත් ප්‍රශ්නයක් මතුවෙනවා සමහර වෙලාවට මේ බනමද කියන්නේ කියලා. තියෙනවා, ප්‍රශ්න මතුවෙනවා. ඒක ස්වභාවිකයි. නමුත් දැන් මට සාක්ෂියට තව කෙනෙක් ඉන්න හින්දා ගැටලුවක්
වෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. කොහොමත් අපි සාගර ස්වාමීන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්සේ, වහන්සේවත් ගෞරවයෙන් පිළිගන්නවා.
ඇහෙනවද?
ස්වාමීන් වහන්ස මට පළවෙනි වාර්තාව ඉදිරිපත් කිරීමට අවසරයි. පින්වත් ස්වාමින් වහන්ස, ආධුනිකයෙකු වන මාහට භාවනාවට හිඳගත් විට සිතේ ඇති කලබලය නිසා මා හිඳගෙන අවට ඇසෙන විවිධ ශබ්ද වර්ග ගණන් කළෙමි. එය සාර්ථක වන බව හැඟේ. සිත අලුත් ශබ්දයක් එනතුරු බලා සිටි. ටික වේලාවක් එසේ බලා හුස්ම බැලීමට උත්සාහ කළත් සිත පිට යන බව හැඟුණි. එනිසා මා ශබ්ද දෙසම බලා සිටියෙමි. අවට ශබ්දවල විවිධත්වය, උස් පහත් වන ශබ්ද ආදී වෙනස්කම් නිරීක්ෂණය කළෙමි. විනාඩි 30ක් පමණ එසේ පහසුවෙන් සිටිය හැකි විය. වැස්සේ හිරිකඩ වැදීම නිසා භාවනාවෙන් නැගී සිටියෙමි. මේ ආකාරයට හුස්මට සිත එකඟ කර ගැනීමට මෙසේ උත්සාහ කිරීම පිළිබඳ ඔබ වහන්සේගේ උපදෙස් පතමි. තෙරුවන් සරණයි. වාර්තාව අවසන් ස්වාමීන් වහන්ස.
විනාඩි 30ක් විතර සද්දම තමයි අහලා තියෙන්නේ. ඉතින් ඒකෙදි කියන් තියෙන්නේ අර මේ සද්ද කියන්නේ රූපයක් තමයි. කියන්නේ සද්ද රූප, ගන්ධ රූප, රූප වශයෙන් ගත්තට පස්සේ මේකත් අයිති වෙන්නේ රූපෙටමයි. ඉතින් අපි රූපයක් දැක්කා වගේම සද්දයක් ඇහෙන එකත් රූප කොටසක්මයි වැටෙන්නේ. ඉතින් ඒකෙත් ඔය කියන විදිහට එයාට හරියට ඒක දැක්කනම් එයාට තේරෙලා තියෙනවා සද්දයක් අහන්න නැතුව ඉඳ බැරි ගතියක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ සද්දයක් හොයන ගතියක් මේ එයාට ඒක දැනිලා තියෙනවා. ඉතින් අපේ හිතත් අර ඒකෙන්ම මේ තේරුම් ගන්න පුළුවන්, ආනාපානෙට ගියත් ආනාපානෙ නැතුව ගියාට පස්සෙත් මේ සිතුවිලි ආවොත් සිතුවිල්ලක එල්ලෙන ගතිය, සිතුවිල්ලක් හොයන ගතිය ඒක ඇතුලේ ඒත් තියෙනවා. අන්න ඒ දැනීමම, එතෙන්ට ගිය දැනීමම මේ ඇවිල්ලා තියෙනවා. නිකන් සද්දයක් හොයන ගතියක්, සද්දයක් බලාපොරොත්තු වෙමින් ඉන්න ගතියක් තිබිලා තියෙනවා. ඉතින් ඒක ඒ සද්ද ඇහිම තුලිනුත් ඒ අවබෝධයම ගන්න පුළුවන්, නැත්නම් ඒ විදිහටම සතිමත් වෙන්න පුළුවන්. එකම දේ ආය හුස්ම රැල්ලට එන්න ඕනි කියලා කතාවක් නැහැ. නමුත් හුස්ම රැල්ල ආධුනිකෙක් වශයෙන් හුස්ම රැල්ලට දිනු කරන්න අවශ්‍ය නම් නැවතත් කයට ගන්න ඕන නම් අර පිළිබඳ තරහක් නැතිව ඒ ඇහෙන සද්ද සහ එන සිතුවිලි ගැන සද්ද මේ හිතේ තියෙන තරහක් ද්වේෂයක් ගන්නෙ නැතුව එමීට අවධානය යොමු කරලා දැන් අර සද්දහදී ඒක යම්කිසි ඒක උපක්‍රමයක් තමන් හිත ටිකක් ස්තැනක රඳවා ගන්න උපක්‍රමයක් සද්ද ඇහිීම. ඒ වගේම අපිට පුළුවන් මෙනෙහි කිරීමත් ඒ වගේම උපක්‍රමයක් විදිහට පාවිච්චි කරන්න. එතකොට අපි කරන්නේ ආනාපානයේ හුස්ම රැල්ල ගන්නවා පිට කරනවා කියලා වචන දෙකක් දාගෙන මෙනෙහි කරනවා. ඒ මෙනෙහි කිරීම තුළින් අර පිටට යන ප්‍රපංච වලට හෝ වෙන වෙන අරමුණු වලට යන ගතිය පොඩ්ඩක් සැර බාල වෙලා අර හුස්මෙම පවතින ගතියක් එයාට අත්දකින්න පුළුවන් ඒ මෙනෙහි කිරීම තුළින්. නමුත් මෙනෙහි කිරීම ගන්නෙත් අර මුල ටිකේ තියෙන සතිය පිහිටවා ගන්න තියෙන උපක්‍රමයක් වශයෙන් මිසක් දිගටම පවත්වන්න නෙමෙයි. ඉතින් ඒකින්ද ටිකක් දුර ගියාට පස්සේ තමයි තේරෙනවා නම් මේක අර අපි ෆ්ලයිට් එකේ යද්දී අර සීට් බෙල්ට් දාගන්නේ ටිකක් ගැස්සෙන මට්ටමට, ඊට පස්සේ උඩට ගියාට පස්සේ සීට් බෙල්ට් ගලවන්න කියනවනේ, කෙලවට කමන්නේ නැහැ කියනවනේ. අන්න ඒ වගේ අර මෙනෙහි කිරීමත් අපිට පුළුවන් මට්ටමට ගියාට පස්සේ මෙනෙහි කිරීම අතාරින්න පුළුවන්. ඒක නිකම්ම හැලෙන දෙයක්. ඒකින්ද මුලින්ම එයාට පුළුවන් ওই සද්ද අහන අතරේ එයාට අවශ්‍ය නම් කය දිහා අවධානය යොමු කරන්න, කයේ හොඳට හුස්ම රැල්ල දැනීමට හුස්ම ගන්නවා පිට කරනවා කියලා වචන දෙකක් දාගෙන ගන්නවා පිට කරනවා, ගන්නවා ගන්නවා පිට කරනවා පිට කරනවා වගේ වචන දෙකකින් මේකට ආයේ නියුක්ත වෙන්න පුළුවන් ආනාපානෙට. එහෙම කියලා අත්‍යවශ්‍ය නැහැ. නමුත් ස්වභාවිකවමත් ඒ කයට එනවා, ওই සද්ද අතරෙත් කයට එනවා. ඒ එන එක අපි අවධානය යොමු කරන්නේ සද්දට නම් සද්දෙටම නැවතත් යන්න පුළුවන්. ඒකෙින්ද අර එකක් මල්ල ගන්න නැතුව එන දේ මොකද්ද කියලා බැලුවා නම් ওই කයට එන ගතියක් තියෙනවා. එතකොට ඒක හුස්ම රැල්ලත් බලන්න පුළුවන්, ආය සද්දෙට යනවා. ওই දෙක මාරුවෙන් මාරුවට යනවා, සිතිවිලි වලටත් යනවා. ඔය අතරෙම ඉතින් ඒකෙින්ද අර අවධානය වැඩි වෙලා තියෙනවා සද්ද පිළිබඳ. ඒකෙින්ද ඔය අතරෙම තියෙනවා හුස්ම රැල්ලත්, ඔය අතරෙම තියෙනවා සිතිවිලිත්. ඒක හොඳට අවධානයෙන් හිටියානම් මේ ඉදිරියේදී පොඩි මානසිකාරයක් යොදවලා තමන්ට අවශ්‍ය තැනට යන්න පුළුවන්, තමන්ට අවශ්‍ය දේෙන් අයින් වෙන්න පුළුවන්. මානසිකාරයම පාවිච්චි කරලා ඔය දෙකම කරන්න පුළුවන්. යෝනිසෝ මානසිකාරය, ආයනුස්සය මානසිකාරයයි කියලා දෙකම පාවිච්චි කරන්න පුළුවන්. අපිට අවශ්‍ය දේට දැන් තරහක් එනවනම්, තරහ සිතිවිලියක් එනවනම් ඒක පැත්තට අපි මානසිකාරය නොදා අපිට දාන්න පුළුවන් වෙන පැත්තකට. ඒ වගේ මේක හොඳ මේ ටූල් එකක් වශයෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඔය කියන විදිහට ඔය විදිහටම බය මේ බය නැතුව තරහ නැතුව ඔය ටිකක් බලලා හෙමීට තමන්ට ඒ අතරෙම තියෙන කුස්මරැල්ලයි මේ දැක ගන්න පුළුවන්. ඉතින් මං හිතන්නේ ඔය විදිහට වෙන්න ඇති බලාපොරොත්තු වෙන්නේ කමටහන සුදුන් නැත්තම් ඉදිරිපත් වෙන්න පුළුවන්. නැත්තම් අපිට ආයේ මේ විදිහට පුහුණු කරලා ආයේ අපිට ප්‍රශ්නයක් යොමු කරන්න පුළුවන් ළමස සතිය නේද?
එහෙමයි ස්වාමීන් වහන්සේ.
මේ උත්තරේ හම්බුණා කියලා හිතනවාද ඔයාලට ඉතිච්ච විදියට?
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඉතින් භවනා අපි සතිය මුල් අවස්ථාවේදී අපි සතිය වඩන්න පටන් ගන්නකොට ඔය වගේ අත්දැකීම් එනවා ස්වාමීන් වහන්සේ. ඉතින් පුරුදු පුහුණුව තුලින්ම තමයි, ඉතින් අත් නොහැර පුහුණුව තුලින්ම තමයි ඉතින් දියුණුවක් අපි බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් ඔව්.
ඉතින් ඒක තමයි මම බැලුවේ. දැන් අපිම ඕනේ නැහැ කමටහන් සුද්ධ කරන්න, මේ පිළිසෙටම පුළුවන් ඉන්නේ නැහැ මම කියන්නේ. අපිට දැන් ඒක තමයි පොඩ්ඩක් තල්ලු කරලා බලන්න ඕනේ මේ වලට.
එහෙම නැහැ ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදයෙන් තමයි.
කරාරින ප්‍රශ්නයක් දෙන්නම් ගුණවන්ත මහත්තයාට. උත්තරයක් දෙන්න බලන්න කොහොමද
කියලා. දෙවනි වார்த்தාව ස්වාමීන් වහන්සේ.
ඔව්.
සතිමත් ඇවිදීම. පැයක් පමණ එක දිගට යෙදිය හැකියි. එක් කකුලක් ඔසවන විට අනෙක් කකුල පොළොව මත තිබෙන බවත්, අනෙක් කකුල පොළොවෙන් පහළ පොළොවෙන් ඉහළ තිබෙන බවත්, පොළොවෙහි ගැටෙන පාදය ඉතා තද ගතියක්ද, පොළොවෙන් ඉහළ තිබෙන පාදය බුරුල් ගතියක්ද යන ලක්ෂණ සෑම සක්මනකරම පොදු ලක්ෂණ බව හඳුනාගෙන ඇත. පාදයේ මුලින්ම ගැටෙන්නේ විලුඹත්, ඉන්පසුව අනෙක් කොටස් ස්පර්ශ වන බවත්, ශරීරයේ බරද එලෙසම බෙදී යන බවද දැනේ. තවද පාදයන්ගේ චලනයත් සමාවෙන සන්නස, තවද පාදයන්ගේ චලනයන් බුරුකකුල් කාරයෙක්ගේ මෙන් වෙයි. පාදයන්ගේ ගල් පත්‍ර ආදිය ගැටෙන විට රළුගතියක් එම ප්‍රදේශයට දැනේ. සති දෙකක් පමණ කළ සතිමත් ඇවිදීම් වලදී ඉහත පොදු නිරීක්ෂණයන් ලැබුණි. නමුත් සිතුවිලි ශබ්ද වැනි බාහිර අරමුණු නිසා සිත පිට යන අවස්ථා ඇත. සතිමත් පර්යංකය එක දිගට උපරිමව කළ හැක්කේ විනාඩි 30යි 30ක් පමණි. සිතට ප්‍රශ්න කරදර නොආදීනයන්හි නාසිකා අග හුස්ම වැටෙන ආකාරය දැකගත හැකි. නමුත් නාසිකා අග තැන හරියටම පැහැදිලි නැත. බොහෝ විට ටික වේලාවක් යන විටදී කය නොදැනී යන්නා සමාන සොන කය නොදැනී ශාන්තවත් ස්වභාවයක් දැනී ඇත. නමුත් විනාඩි 20ක් පමණ ගතවන විට කකුලේ හිරිවැටීම, කොන්දේ රිදීම් ආදිය නිසා බොහෝ විට පර්යංකය අවසන් කරයි. එදිනදා ජීවිතයේදී බොහෝ විට එක වැඩක් කරගෙන එය සතිමත්ව කිරීමට උත්සාහ ගනි. අතිගරු ස්වාමින් වහන්ස, සතියේ දියුණු කිරීමේ ප්‍රාථමික මට්ටමේ සිටින මාහට ක්‍රමානුකූලව සතිය දියුණු කිරීමට උපදෙස් ලබා දෙන සේක්වා. තෙරුවන් සරණයි. වාර්තාව අවසන් ස්වාමින් වහන්ස.
ඔව්, මේකෙදි කෙටියම කිව්වොත් සක්මනේ කියන්න තියෙන්නේ කරුණු ටික හොඳයි, විස්තර ටික හොඳයි, වාතා කිරීමත් හොඳයි. මේකෙදි තව පොයින්ට් එකක් තියෙනවා, ඒකත් අල්ල බලන්න. මෙහෙම සක්මන් කරගෙන යද්දී විස්තර ඔක්කොම දැනෙද්දී, පොදු ලක්ෂණ ටික දැනෙද්දී එයා කියනවා සද්දෙකට හිත යනවා, සිතිවිලි වලට හිත යනවා කියලා. ඒකෙදි වාර්තාවට ඊළඟ වාර්තාවට ඉදිරිපත් කරන්න බලන්න, කොහොමද මේ සිතුවිල්ලකට ගියා කියලා දැනගෙන සිතුවිල්ලෙන් අහපව් කයට ආවයි කියලා ප්‍රත්‍යක්ෂණය කරන්නේ කොහොමද කියන එක වාර්තාවට ඇතුළත් කරන්න කියන්නේ. එතකොට සෑහෙන දුරකට මේ තියෙන මේක සුත වෙනවා. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් විලුඹට බර දැනෙනවා, දැනි සක්මන් කරනවා, විලුඹට බර දැනෙනවා, ඊට පස්සේ ඇඟිලි තුඩු දක්වා මේක දිගහැරෙනවා. ඒක දැනුනේ දකුණු කකුලේ. මේ දකුණු කකුලේ ඇඟිලි තුඩු වලින් බර මිදෙද්දිම වම් කකුල දැනෙන්න කලින් යනවා සද්දෙකට. සද්දෙකට ගිහිල්ලා සද්දේ ඉන්නවා කියලා දැනගෙන ඊට පස්සේ අහපෝ ටක් ගාලා එන්නේ වම් කකුලේ ඇඟිලි තුඩු වලට. මම වම් සද්දෙක නෙමේ ඉන්නේ, නැවත කයට පැමිණියා කියලා මම දැනගන්නේ වම් කකුලේ ඇඟිලි තුඩු වලට මට බර දැනුණා කියන එක. මෙන්න මේ පටලැවිල්ල සුද්ධ වුණා නම් ඔය කොයි අරමුණත් එකයි කියන මට්ටමට අපිට පස්සේ දවසක ගන්න පුළුවන්. ඒකට මූලිකම කමටහන තමයි මෙන්න මේ විදිහට අපේ මේ ස්පර්ශයක නැත්තම් කයේ ඉද්දි කයෙන් අපි ගිය සද්දෙකට නම් සිතුවිල්ලකට නම් ආපහු ආපහුට පස්සේ කය කොහොමද දැනගත්තේ කියන එක හොඳට මේ දැනිච්ච දේත් එක්ක වාර්තාවට ඇතුළත් කරන්න. නැත්තම් සමහර වෙලාවට අපි සිතුවිල්ලකට යනවා, සිතුවිල්ලකට පිට ගිහිල්ලා ඊට පස්සේ හිතෙන්ම කියනවා කයට ආවා කියලා. ඊට පස්සේ අපි එතකොට ඒක ගණන් ගන්න කයට ආවනේ කියලා. ඇත්තටම කයට ඇවිල්ලා නැහැ. ඊට පස්සේ ආවනේ කියලා අර අතාරින ඇතරිල්ලෙන් අහව ආයෙත් හිත පිට යන්න පුළුවන්. ඉතින් ඒක හොඳටම දැනගන්න පුළුවන්. අහව ආවයි කියන එක දැනගන්න හරියටම අර රෝග ලක්ෂණ නිර්ණය කරනවා වගේ කයේ තියෙන දැනීමක්, ප්‍රකට වෙන දැනීමක් වාතාවරණයට ඇතුළත් කරන්න. එතකොට ඕක සමාහලාවට සක්මනේ අගට වෙන්න කරන්න බෑ. මුලදී තමයි මේ දේ හොඳට දකින්න පුළුවන්. ඊට පස්සේ ටිකක් සක්මනේ ටිකක් ඇතුළට යන්න විනාඩි 40ක් 45ක් විතර යන්න මුකුත්ම පේන්නේ නෑ, නිකන් ගොජෙට තියනවා වෙන්න පුළුවන්. එතකොට ওই දේ හරියට පැහැදිලිව බලන්න පේන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් මුලදී ওই දේ හරියට දකින්න පුළුවන් වෙයි. ඉතින් ඒකත් වාතාවරණයට ඇතුළත් කරන්න. දෙවෙනි එකේදී කියනවා විනාඩි 30යි කරන්න පුළුවන් කියලා. ඇත්තටම විනාඩි 30යි තමයි හොඳට මේ සැපසේ යන වෙලාව පරියන්කෙදී. විනාඩි 30ක් 35ක් වගේ කාලයකදී අර අපේ තියෙන ගොරෝසු සිතුවිලි, ගොරෝසු ආනාපානේ සද්ද ටික එහෙම තැම්පත් වෙලා හොඳ නිින්දක් වගේ එකක් හැම කෙනාටම අත්දැකලා තියෙනවා. නිින්දකට යනවා වගේ, නැත්තම් අරමුණු නැති ස්වභාවයකට ගිහිල්ලා වගේ ඊට පස්සේ සමාලාවට වැක්කිරෙන්න පුළුවන්, ওই දේවල් වෙන්න පුළුවන්. ඊට පස්සේ තමයි විනාඩි 35 දී තමයි වැඩ පටන් ගන්න. විනාඩි 35 තමයි අපිට ආතතියක් හිමීට එනවා වේදනාවක් හරහා. එතකොට සිතුවිලි ටිකක් හරහා ටික ටික නැවතත් ආතතිගත වෙන වෙලාවක් තමයි විනාඩි 35න් පස්සේ කියන්නේ. ඉතින් ඒකත් අපි ඇත්තටම මේ ගොඩක් ඔය සූවි සමහර භාවනා තියෙනවා, පිටිපන්දම් භාවනා කියලා කියනවා, හඳුන් කුරු භාවනා කියලා කියනවා. මෙතෙන්ට ඇවිල්ලා නවත්තනවා. මෙතෙන්ට ඇවිල්ලා නවත්තන්න නැතුව බලන්න කොහොමද නැවතත් මෙන්න මේ ගොරෝසු වෙච්ච නැවතත් මේ ගොරෝසු වෙච්ච අරමුණු හරහා නැවතත් ඒකම තුනී වෙනකන් නැවතත් ඉන්නේ කියලා කොහොමද කියලා. ඒ කියන්නේ මේ ආතතිය හරහා කොහොමද යන්නේ, මේ නැවතෙන හිරිවැටීම වේදනාව හරහා කොහොමද අපි යාමේ බේරාගෙන යන්නේ. තරහා ගන්න නැතුව ඒක දිහා බලාගෙන හෝ ආනාපාන දිහා බලාගෙන හෝ මේක හරහා මේ ආතති හරහා යන්නේ කියන එක තමයි ඇත්තටම මේ යෝගාවචරයාගේ ඊළඟ පියවර වෙන්නේ, ඊළඟ දියුණු මට්ටම වෙන්නේ. ඉතින් ඒකෙ හින්දා අර හොඳට ගිය ටිකෙන් පස්සේ නවත්තන්න එපා. ආයේ නැවතත් අර වගේ කරදරෙද්දී විනාඩියක් දෙකක් ඉවසන්න, වෙනදාට වඩා විනාඩියක් දෙකක් ඉවසලා බලන්න මොකද්ද වෙන්නේ කියලා. ඊට පස්සේ ඊළඟ දවසේ පුළුවන් වෙනවා ඒ විනාඩි දෙක නිකාම යන්න, ඊට පස්සේ තව විනාඩියක් ඉදිරියට ඉවසනවා. මෙන්න මේ විදිහට අර විනාඩි 35න් පස්සේ එන ආතතිගත ස්වභාවය හරහා කොහොමද යන්නේ කියන එක වෙනම පාඩමක්. ඒක තමයි ඇත්තටම විය යුත්තේ. එතකොට තමයි ඒක හරහා ඒ ආතති හරහා යන්න ওই පරියන්කෙදී විනාඩි 35න් හිරිවැටීමක් කරදරයක් වේදනාවක් ටිකක් එනවා. ඊට පස්සේ ඒක ආයෙ තැම්පත් වෙනවා, ආයෙ පැය කාලකින් එනවා. ඊළඟ ටික ටික එන්නේ ලඟ වෙලා මේ ආතති ටික නැවතත් එනවා. ඊට පස්සේ ආතතිය සහ නැති තැන දෙකම එක මට්ටමට මේකම් මේක දිගටම යනවා. ඉතින් මගදී නැවැත්තුවාම අපි සමාල්ලාවට මේ හිතනවා දැන් නම් හොඳයි, හොඳට තැම්පත් වුණා කියලා නේ. ආයෙ තැම්පත් වෙච්ච එකම ආයෙ විසෙනවා. ඉතින් මෙන්න මේ රොටේෂන් එක දැක ගැනීම තමයි ටිකක් අමාරු, ටිකක් තද බලානිත්‍යකට තියෙන්නේ. ඉතින් වෙනස් වීමකට තියෙන්නේ. ඉතින් ඒකෙන් හින්දා ඊළඟට පරයන්කෙදී යන්න ඕනේ. මෙන්න මේකත් පුළුවන් තරම් මේක හරහා යන විදිහට තරහා ගන්න නැතුව මේකත් හොඳට බලන් ඉන්න එක මගේ නෙමේ වගේ පැත්තකින් දැන් බලන් ඉන්න ක්‍රමය අල්ලගන්න සුළුව ඒ සූදානම් ශරීරයෙන් යන්න කියලා තමයි පරයන්කෙදී කියන්න තියෙන්නේ. ඉතින් මේක දිගටම කරගෙන යද්දී ඔය ටික ඇත්තටම සිද්ධ වෙනවා, අහු වෙනවා. ඉතින් ඒකෙන් තමන් හොඳට තේරෙන්න පුළුවන් තමන්ගේ ජීවිතෙත් වෙනස් වීමක් සිදු වෙනවා. ඉතින් ඒක අල්ලද්දී තමන්ටම කමටහන් සුද්ධ වෙනවා. එතකන් කොහොම හරි මේක තල්ලු කරගෙන යන්න තමයි තියෙන්නේ.
හිමයි ස්වාමීන් වහන්සේ, සතිපාසලේ දරුවෙක් ස්වාමීන් වහන්සේ වාර්තාවක් කියවලා තිනවා. Google Form එක හරහා වාර්තාවක් නෙවෙයි, ඇත්තටම අපි අර ප්‍රශ්නයක් අහනවා. ඒකේ සතිමත් ඇවිදීම, සතිමත් පර්යන්කය සහ සාමාන්‍ය ජීවිතයේ සිහිය පැවැත්වීම පිළිබඳ ඔබේ පුහුණු වාර්තාව ලියන්න. ඒකයි ප්‍රශ්නේ. ඒකට උත්තර විතරක් දාලා තිනු, ඉතා හොඳයි කියලා. වාර්තාවක් වෙනම ඉදිරිපත් කළ නෑ ස්වාමීන් වහන්ස.
ඔව්. අර අපිත් දැන් ඔය වැඩසටහන් මේ දවස්වල කරා. ඉතින් ගුරුවරුන්ටම සබර්ගම පළාතේ, ඉතින් හිතන්නේ ගුරුවරු 600 ගානකට එක උත්තරයක්වත් ආවේ නෑ අනිත් පැත්තට. ඔච්චරම තමයි කියන්නේ, බොහොම හොඳයි මෙච්චර සැනසීමක් ලැබෙයි කියන මම හිතුවේ නෑ විනාඩි 10කට. 10යි කරන්නේ මේ. ඉතින් අර ඒක උත්තරයක් වශයෙන් ඇත්තටම බාර ගත්ත හැකි. ඒ කියන්නේ කවුරු කරත් ඒ සැනසීම තමන්ගේ කය සැනසීම තමන්ට දැනෙනවා. නමුත් අර ඒ සැනසීම දිගටම තියාගන්න විදිය තමයි අපි චුට්ට සතිපාසල වශයෙන් කියලා දෙන්නේ. පුළුවන් තරම් කය දැනීමක් ගැන කතා කරන්න, කය දැනීමකට හිත තියන්න කියලා. මොකද අර සැනසීම කියන එක අපි අර කරද්දි තේරෙනවා, මේම කිව්වට පස්සේ කරන විදිය තේරෙනවා. නමුත් ඒක අර කොහොමද මේක වෙන්නේ කියන එක යාන්ත්‍රණය අල්ලගන්න නැවත නැවත කරන්න ඕනේ, මේ වගේ සාකච්ඡා කරන්න ඕනේ. එතකොට ඔය ළමයට වුණත් ඒක මේ තව කෙනෙක්ට කියලා දෙන මට්ටමටම දිනු කරගන්න නම් අර විදිහට මේක මේ එක්ස්පීරියන්ස් එක පොඩ්ඩක් ඉස්සරහට ගන්න වෙනවා. ඒකයි වැඩේ තියෙන්නේ. අර මාත් අහනහන හැන්දනක මාර සැනසීමක් කියලා කියනවා මිසක් කොහොමද දැනුනේ, උස්ම එහෙම දැනුණාද කියලා ඒක කියවෙනවා අඩුයි. ඒක හැටි. ඉතින් අපි අර නාමන්තල වශයෙන් ඉතින් ඉදිරියට ඇවිල්ලා මේ ටික ළමයිට කියලා දෙන්න ඕනේ ඉතින් ඉස්සරහට.
මම නදීප් ස්වාමීන් වහන්සේ අද මං හිතන්නේ ස්වාමීන් වහන්සේ අපි රාජකාරී ඉදිරිපත් කරා වාර්තා ඉදිරිපත් කරන්නේ කොහොමද ලියන්නේ කොහොමද කියලා ඒක ඒ දරුව සම්බන්ධ වෙලා ඉන්නවා නම් දෙමව්පිය හරි ඒ ඒ රිපෝර්ට්ස් දෙක ලියන විදිහ බලන්න කියලා අපි ඉල්ලා සිටිමු නේද
ඔව් ඒක තමයි සමාජලාට දන්නේ ඒක දැකලත් නැතුව ඇති දන්නෙත් නැතුව ඇති ඉතින් මේ ඒ ටික හැදිලා යයි අර එළිලා ඉන්න එක තමයි වැදගත්
එහෙමයි සෝනස් සෝනස් අපේ අර වියනා දුවගේ වார்த்தාව ඇවිල්ලා තියෙනවා අපේ
කුසලා මුදුරවන්ට
අවසරයි සෝනස් මට වார்த்தාව ඉදිරිපත් කරන්න
කුසල ඉන්නවද බලන්න
අවසරයි ධම්මකුසල ස්වාමීන් වහන්සේ සම්බන්ධ අපි ඇහෙනවද ස්වාමීන් වහන්සේ?
දරුවන් සර් නෑ ඇහෙනවා.
ආ එහෙමයි ස්වාමීන් වහන්සේ. මට මේ වියනාදුවගේ වර්තාව ඉදිරිපත් කිරීමට අවසරයි.
ආ අනිත් ටික ඉවරද? එතකොට වර්තා 6 10 7 තියෙනව නේද සාමාන්‍ය?
අද ස්වාමීන් වහන්සේ ඒ වර්තා අර එක වර්තාවක් තිබුණේ පොඩි දරුවෙක් එක වාක්‍යයක් විතරයි ඒ කියන්නේ පොඩි වචන කීපයක් විතරයි. ඉතින් සම්පූර්ණ වර්තාවක් නෑ. අනිත් ටික ඉවරයි ස්වාමීන් වහන්සේ. This is a report from Vianadua. It is about mindful observation of sick body. I am not feeling well today. I was lying on the bed and looking at my sick body mindfully. I felt my head is aching. Some of the places of my body was itching. As I got some bug bites, my legs were also my legs were also hurting. I was trying to fall asleep. That's the end of report, Swain Vahan, sir. There's no pictures today, only two hearts.
No pictures because she is sick, no? That's why maybe.
Yeah.
So, not a good situation to draw pictures. Okay. So, but anyway, this was the exact same thing we were talking about in today's preaching. When you are sick or when you are happy, whatever happens, you have to observe how you are. You have to observe your body and mind. And when you are sick, let's say if you observe your body, then that's the best healing power you can get. There is no other better medicine that you can get. So some people, they can't stand this pain. They have to go for painkillers. They are searching for doctors. So that's how we find solutions. We look outward. We try to find solutions in the outside. But this is only a 6-year-old. So she's saying that she was able to find healing in her body. So if you pay attention to your aching body, if you pay attention to the pain inside your body, if you pay attention to the feverish nature, then that's the best healing power. That's the healing power you can get. Anywhere else would be, there won't be such strong healing power. So if you pay attention to the present moment, if you pay attention to your body, that's the best healing power you can get. So that's very much related to today's discussion. So she's also explaining about her sickness and how she was able to observe her body while she was sick, right? So this is very valuable and especially matching with our discussion today. So we are very happy to see your report, and we are very happy that how you have practiced during the difficult time, during the sickness. So you can't give up. You can't give up. If your mother might come and try to give you painkillers, but if you are strong enough, you can say that I am using Buddha's painkiller. Buddha's painkiller is mindfulness. He's saying if you are with your body, if you are with your mind, if you have mindfulness, then that's the best you can get. That's the best light you can have. That's the best energy you can have. That's the best healing power you can have. So the parents might come and they try to give you painkillers. They try to give you Panadol. They try to give you some other thing. But if you are strong, then you can say, no, mother, I am using Buddha's painkiller. No, Father, I am using Buddha's painkiller. I am strong enough to use Buddha's painkiller. So as per the report, it seems like you are strong enough. So very happy and continue your practice and continue to report us.
සමග ස්වාමීන් වහන්සේ ලිඛිත වාර්තා අවසන් ස්වාමීන් වහන්සේ තව එකක් ආව මේ දැන් අවසරයි ස්වාමීන් වහන්සේ තව වාර්තාවක් ලැබෙන ස්වාමීන් වහන්සේ මට ඒ කීමට අවසරයි
හොඳයි හොඳයි කියන්න
සිංහල වාර්තා ස්වාමීන් වහන්සේ ඉංග්‍රීසි අකුරු වලින් ලියලා තියෙන මට පොඩ්ඩක් සමහර විට ස්ට්‍රගල් කරලා තමා වෙන්න උනි
එහෙනම් ඉංග්‍රීසි වලින් ලියලා තින්
ඉංග්‍රීසි වලින් අවසරයි ස්වාමීන් වහන්සේ පරයන්කෙන් භාවනා කරන විට භාවනාව පටන් ගන්නා විනාඩි 10ක පමණ يعني 10ක් පමණ ගිය විට කොන්ද මැද රිදීමක් ඇති වෙනවා ඒ ගැන අවධානය යොමු කරගෙන සිටින විට ඉතාමත් අපහසුවක් දැනෙනවා ඒ නිසා උපරිම භාවනාව කල හැක්කේ විනාඩි 30ක් පමණයි මේ සඳහා උපදේශක් බලාපොරොත්තු වෙමි තෙරුවන් සරණයි වාර්තාව අවසන් ස්වාමීන් වහන්සේ
හොඳයි එතකොට ඕක ගැන නදීප් මහත්තයාගෙන් ඇහුවොත් නදීප් මහත්තයා කියයි මේ කොන්ද මැද සර්ජරි එකක් යනවා හීලින් ප්‍රොසෙස් එකක් යනවා පරණ මොකක් හරි ආබාධයක් හොඳ වෙනවා ඒකින්ද කොහොමාරි ඉවසගෙන දරාගෙන ඉන්න කියලා නමුත් මේ ලියන කෙනා කියනවා ටිකක් අමාරුයි විනාඩි 30ක් වගේ නම් ඉන්න පුළුවන් ඊට පස්සේ පොඩ්ඩක් දරාගෙන ඉන්න අමාරුයි කියලා. එතකොට කමක් නැහැ. මේ විනාඩි 30ක් ඉඳලා තියෙනවානේ. විනාඩි 30ක් දරලා තියෙනවානේ. කමක් නැහැ. අපි ටිකෙන් ටික ඉස්සරහට යන්කෝ. එතකොට සාගර ස්වාමීන් වහන්සේත් කිව්වා දවසට පොඩ්ඩක් නිකන් විනාඩිය වගේ වැඩි කරගන්න කියලා. එතකොට අර පොඩි ළමයි ටිකකට මං ඊයේ පෙරේද කිව්වා කොහොමද අලියෙක්ව කන්නේ කිව්වොත් කොයි විදිහටද කන්නේ කියලා ඇහුවොත් මොකද කියන්නේ කියලා. එතකොට අන්න එහෙනම් කට කන්න. එක කටක් වරකට එක කට බැගින් කන්න. එතකොට කාලා බලනකොට කටින් කට කාලා බලනකොට අන්තිමට අලියෙක් වුණත් කාලිවර කරන්න පුළුවන්. ඉතින් සමහර කෙනෙක් හිතයි මේ අලි මස් කන්න හොඳයිද කියලා. එහෙම දෙයක් නෙමෙයි මේ කියන්නේ වෙන කතාවක් කියන්නේ. එතකොට අන්න ඕනම බරපතල වැඩක් ඕනම බාහිර දූර වැඩක් අපිට කරගන්න අමාරුයි කියලා හිතෙන වැඩක් සම්පූර්ණ කරගන්න තියෙන එකම ක්‍රමය තමයි වරකට කට බැගින්. අද දවසට එක කටක් කනවා. හෙට කන කට ගැන හෙට මේක ප්‍රශ්නේ තියෙන්නේ. ඒතර ඕක තමයි ශිල්පේ. ඕනම දෙයක් ලං කරගන්න ඕනම අමාරු ශිල්පයක් ඉගෙන ගන්න පුළුවන් ශිල්පය ඕක තමයි. ඒතර අපි හිතමු අද දවසට විනාඩි 30ක් ඉන්න පුළුවන්. දැන් විනාඩි 30 තමයි බේස් ලයින් එක තියෙන්නේ. අපි හිතමු හෙට හිතනවා විනාඩි 31ක් ඉන්නවා කියලා. තසේ හෙට 31යිනේ එක විනාඩියනේ වැඩි වෙන්නේ. එතකොට ඒක ගැටලුවක් නෑ. අනිද්දාට හිතනවා 32ක් ඉන්නවා. ඊට පස්සේ දවසේ 33ක් ඉන්නවා. අන්න එහෙම දවසට විනාඩිය ගානේ වැඩි කරා නම් මාසයක් යනකොට කොන්දේ අමාරුවක් නෑ. මාසයක් යනකොට පැයක් වාඩි වෙලා ඉන්නත් පුළුවන්. අන්න ඒ විදිහට එක කට ගානේ කෑවනම් මොකෙච්චර අමාරු නෑ. අලියෙක් වුණත් කාලිවර කරන්න පුළුවන්. එතකොට ඕනම දෙයක් සතිය වේවා වෙන මොකක් හරි දෙයක් වේවා මොනවා හරි අපහසු අමාරු දෙයක් තියනවා නම් මුළු ඉලක්කෙම අරගන්න එපා. ඒ වෙනුවට එක දවසට එක පොඩි දෙයක් ඒ ඉලක්කෙ දිහාට කරන්න. එක පියවරක් තියන්න. අර කියනවා මොකද්ද මේ 60ක්ම දහසක ජර්නි එකක් වුණත් 60ක්ම දහසක ගමනක් වුණත් යන්නේ කොහොමද එක වරකට එක පියවරයි. වරකට එක පියවර එතනින් එහාට තවම මෝ හැතැම්ම 1000ක් යන්න තියෙනවා කියලා හිත කල්පනා කරොත් ඒ මිනිස්සයා ওই ගමනේ යන කෙනෙක් නෙමෙයි. ඒතකොට ඒ සිහියේ තියෙන ගැඹුරු අර්ථයක් මෙතන පිටිපස්සේ තියෙනවා. මෙන්න මේ පියවර ගැන විතරක් කල්පනා කරන්න. මේ කන කට ගැන විතරක් කල්පනා කරන්න. මේ යන විනාඩිය ගැන විතරක් කල්පනා කරන්න. ඒක හොඳට උපරිමෙන් කරන්න. ඒක හොඳට උපරිමෙන් හැකි පමණ සිද්ධ කරන්න. ඒතකොට එහෙම එහෙම විනාඩිය එකතු වෙලා එනකොට දවසක හිතාගන්න බැරි එකතුවක් තියෙනවා. හිතාගන්න බැරි මල්ලක්, හිතාගන්න බැරි දරුම් සම්භාරයක් පිරීලා තියෙනවා. අර අපි පොඩි කාලේ රූපాయని ඇඩ් එකක් ගියා. මොකද සතෙන් සතේ. අන්න ලංකා බැංකුවේ එතකොට ඇඩ් එක සතෙන් සතේ රුපියලෙන් රුපියල එකතු කරලා ඒතර කිරීමේ ගිණුමකටද මොකටද දානවලු. ඒතර දැන් සතෙන් සතේටත් අවුරුදු 35ක් විතර වෙනවා මං හිතන්නේ. ඒතකොට දැන් කීයක් නම් ගිණුමේ එකතු වෙලා ඇතිද සතේ සතේ එකතු කරලා බැලුවාම. එතකොට අනේ විදිහේ දෙයක් තමයි ඔතන තියෙන්නේ. සිහිය වේවා, වෙන දෙයක් වේවා, සීලයක් වේවා, මොකක් හරි කමක් නැහැ. ටේක් වන් ස්ටෙප් ඇට් අ ටයිම්. මේ වෙලාවේ මේ ස්ටෙප් එක ගැන විතරයි. මේ වෙලාවේ මේ කට ගැන විතරයි. ඒ කට උපරිමෙන් කරනවා හැබැයි. ඒ ස්ටෙප් එක පුළුවන් උපරිමෙන් ගන්නවා. අන්න ඒ විදිහට යනකොට දන්නේම නැතුව අර කියනා වගේ ලෝකයක් නතු කරන්න පුළුවන්. අර කියනා වගේ නිවනක් හොයාගන්න පුළුවන්. අර කියනා වගේ ඕන ශිල්පයක් දියුණු කරගන්න පුළුවන්. ඉතින් ඒ රහස තමයි ඔගේ පිටිපස්සේ තියෙන්නේ. වෙන මොකුත් නැහැ. වෙන මොකුත් අමුතු මැජික් එකක් නැහැ. දවසට පොඩ්ඩක්. තව චුට්ටක්. තව චුට්ටක්. ඒ විදිහට පොඩ පොඩ කරගෙන කරගෙන යනකොට දන්නේම නැතුව ඔන්න පැයක් ඉන්න පුළුවන්. එහෙම නැත්නම් පැය දෙකක් වෙනකන් වුණත් වැඩි කරගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට ටිකෙන් ටික උත්සාහ කරන්න කියලා අපි මේ ලියපු කෙනාට කියමු. දැනට ඉතින් විනාඩි 30ක් තියෙනවානේ. ඒක ප්‍රමාණවත්. ඒ විනාඩි 30 අතර මැද බලන්න වේදනාව එයිදෝ, දැන් එයිදෝ, දැන් එයිදෝ කියලා බල බල ඉන්න නැතුව, කොන්ද වේදනාව ගැන බල බල ඉන්න නැතුව මොකද්ද මට දැනෙන්නේ? කොහොමද මම දන්නේ සිහියට හසු වෙන්නේ මොනවද? හුස්ම වැටෙනවද? සද්ද ඇහෙනවද? නැත්නම් වේදනාවක් දැනෙනවද? මොනවා හරි කමක් නැහැ. දැනෙන දේ නිරීක්ෂණය කරන්න. ඒ නිරීක්ෂණය කළා ඒක ওই වார்த்தාව ඇතුළත් කරන්න. ඒ වார்த்தාව දිහාට නිකන් පොසිටිව් අප්‍රෝච් එකක් ගන්න. දැන් ඔක කියන්නේ නෙගටිව් පැත්ත විතරයි. අම්මෝ කොන්ද රිදෙනවා හරි අමාරුයි කියලා නිය කියන්නේ. ඒක නෙවෙයි, කොන්ද රිදෙන්නේ විනාඩි 30කට පස්සේනේ. එතකොට විනාඩි ඉතුරු විනාඩි 30 මොකද වෙලා තියෙන්නේ? හුස්ම වැටුණා. ඊට පස්සේ ඔන්න සද්ද ඇහුණා. හිතවිලි ආවා. කයේ වේදනාව. ඕමෝමෝමෝම කියලා. හරි විනාඩි 30ෙදි කොන්ද අමාරුකුත් ආවා. හැබැයි එතකොට ලොකු රචනයක් පිරීලා තියෙනවා. අර මුල ටිකේ. එතකොට අපි හැම වෙලේම පොසිටිව් විදිහට බලලා තියෙන්නේ. විනාඩි 30ක් සිහිය පිහිටෙව්වට පස්සේ තමයි කොන්දේ අමාරු ඇවිල්ලා තියෙන්නේ. එතකොට කොන්දේ අමාරුෙන් කෙලින්ම පටන් ගත්තොත් අර හොඳ ටික ඔක්කොම පන්නලා ගිහිල්ලා අතෙන්ට බැසගත්තා වෙනවා. අතෙන්ට බැසගත්තා වෙනවා. ඉතින් ඒකින්ද මේ බැලන්ස් එක හදාගන්න කියලා අපි කියමු.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ලිඛිත වාර්තා අවසන් ස්වාමීන් වහන්සේ. දැන් අපි වාචික ප්‍රශ්න ඉදිරිපත් කිරීමට අවස්ථාවක් තියෙද ස්වාමීන් වහන්සේ?
හොඳයි.
මුලින්ම රාජිකා තමයි ස්වාමීන් වහන්සේ ඉදිරිපත් වෙලා තියෙන්නේ.
ඒක කියපු තාලේ හැර නැහැ. මොකද එහෙම කිව්වා.
ඒක අපි
මයිත්‍රීගත කරා. ඒක නෙවෙයි. හරිම නෙගටිව් විදිහට තමයි
ඒක. නෙගටිව් අප්‍රෝච් එකක් ගත්තේ රාජිකාට.
හාමයි. චච්ච.
මම හිතුවා ඉතින් අනිත් කට්ටිය දීලා අපි අන්තිමට යන්න බැහැ ස්වාමීන් වහන්සේ. ඒකයි මම.
ඉතින් කවුරු හරි අති ඉස්සන මම අවස්ථාව දෙනවා. කවුරුත් අති ඉස්සන. අවස්ථාව ගන්න දලාදී?
ඔව් රාජිකා සමා වෙන්න. ඔව්.
නෑ අවසරයි ස්වාමීන් වහන්ස. නෑ ඇත්තට මං කියන්න ගත්තේ මේ අර සෞඛ්‍ය පාඩමක් කියලා මං කියපු දෙයින් එහෙම ඔබ වහන්සේට සමා වෙන්න එහෙම වැරද්දක් සිද්ධ වුණා ස්වාමීන් වහන්ස. එහෙම නෙවෙයි මම මේක අදහස් කරේ. මේ ඇත්තටම කියනවා නම් ඒ ධර්ම දේශනාව සම්බන්ධයෙන් කිව්වොත් එහෙම මගේ පෞද්ගලික අත්දැකීම එක්ක කිව්වොත් එහෙම මට කියන්න පුළුවන් ඇත්තට මේක 100%ක්ම මගේ පෞද්ගලික අත්දැකීම එක්ක සාර්ථකයි ඇත්තටම. මොකද ඔය මම කලිනුත් මේ ධර්ම සභාවේ කියලා තියෙනවා මට ওই මයිග්‍රේන් පේන්ස් එන කාලේ මම ගොඩක් වෙලාවට ඒ වේදනාව දිහා බලන්න උත්සාහ කරලා තියෙනවා. ඒ කියන්නේ මට මයිග්‍රේන් වලට ඩොක්ටර් මේව දීලා තිබ්බට මෙඩිකේෂන් මම ඒවා පාවිච්චි කරන්නේ නැතුව පැනඩෝල්වත් ගන්න නැතුව සමහර දවසවලට ඒ වේදනාව දිහා බලන්න උත්සාහ කරලා තියෙනවා. ඒත් එක්කම කාලයක් එක්ක දැන් මෑතකදී මට මයිග්‍රේන් ආවෙත් නැහැ. සහ මම දැකපු දෙයක් තමයි එහෙම දැන් අපි සතිය වඩනකොට අපි දැන් කයත් එක්ක සතියෙන් ඉන්න නිසා වෙන්නේ නැති වේදනාව එනකොට සහ වේදනාව යනකොට වේදනාව වෙනස් වීම අර අංශු අංශු මට එහෙම ඒ වෙනස් වෙන අවස්ථා එහෙම හොඳට මම ඒ වේදනාව හරි සමීපව දැකලා තියෙනවා. ඉතින් ඒකත් එක්කම නිකන් අර ඒ දැකීමත් එක්ක මේ වේදනාව කෙලවර කළා වගේ කියලා මට හිතෙනවා එක කාරණයක්. අනිත් කාරණේ තමයි වහන්සේගේ ධර්ම දේශනාවෙන් සඳහන් කරපු අර ෆාස්ටිං වලින් සහ කියන්නේ හොඳ සෞඛ්‍ය පුරුදු වලින් කොහොමද අපේ සිත සහ ශරීරය සුවපත් වෙන්නේ කියන එකත් මම ෆාස්ටිං එහෙම ට්‍රයි කරපු කෙනෙක්. ඉතින් ඇත්තටම ඒකෙන් ශරීරයට දැනෙන සහනය සහ මේ අර එනර්ජි එනර්ජටික් ගතිය මට හිතෙන එක මේ ගොඩක් වැඩි ඔය මේ ශරීරයට අහිතකර කෑම ගන්නවට සාපේක්ෂව බැලුවොත් එහෙම ඒකත් කියනවනේ. හැබැයි ඒ වගේම කියනවනේ නදී කරා වගේ අත ඔය අතපය කරලින් වෙලාවට අතපය කරකවල නම් බලන්න එපා කියලා කට්ටියගේ. මොකද මගෙත් කකුල තුන් හතර පස් පාරක් හෙල තියෙන මගේ දකුණු කකුල. හැබැයි මට සමහරවිට සද්දෙන් ඉන්න වෙලාවලට තේනවා කැඩිච්ච සමහර කැඩිච්ච ඇට තැන්වල මේ මොකද්ද නිකන් එනර්ජටික් ගතියක් යන ගතියක් දැන තියෙනවා. මම දන්නේ නැහැ ඇත්තට මේක හීලින් පවර් එකක්ද එහෙම වෙනවද කියන්න දන්නේ නැහැ. ඒනවා තින් කැඩුණු බිඳුණු දේවල් ගැන නම් මේ පරිස්සම් වෙන එක හොඳයි නදී කියලා මට හිතෙන්නේ. ඒ ටික තමයි මේ කියන්තිබේ ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාව සම්බන්ධයෙන් එහෙම මේ අගෞරවයක් වගේ දෙයක් ප්‍රකාශ වුණා නම් ඒ ගැන මම සමා වෙන්න ස්වාමීන් වහන්සේ මේ ධර්ම සභාවෙන් ඉදිරියේ.
හොඳයි, එතකොට දැන් ඔය කියන කතාවලට කවුරු කවුරු හරි සාක්ෂි වෙන එක හොඳයි. මොකද නැත්තම් නිකන් මාවනේ අහුවෙන්නේ. දැන් මම පහුගිය දවසක එදා ඊයේ වැඩසටහනේ මං ගුවා, මගේ අදහස නම් පැයක් සතිමත් බව වැඩුවොත් පැයක් සතිමත් බව වැඩුවොත් පැය එකහමාරක් විතර නිින්දෙන් සේව් කරගන්න පුළුවන්. මොකද මේ ඒක මේ අරිට වැඩිය රිලැක්සේෂන් ගතියක් තියෙනවා කියලා. එතකොට ඔහොම කිව්වට මං ගුවා මගේ අදහස. ඉතින් මේ බලමු අනිත් කට්ටිය මොකද කියන්නේ කියලා. එතකොට ටක් ගාල එක්කනේ පැනලකෝ ස්වාමීන් වහන්සේ. එයා මොකද්ද මනෝ උපදේශක. මනෝ වෛද්‍යද මොකද්ද උපදේශක කෙනෙක්. ස්වාමීන් වහන්සේ මමත් කියනවා අපි රිලැක්සේෂන් වැඩි, නින්දට වැඩිය වැඩි, සතිමත් බව වඩනකොට ඒකින්ද ඔබ වහන්සේ කියපු කතාව මම අනුමත කරනවා කියලා. ආයෙත් මං කිව්වා ආයෙ නහරනේ දැන් ඉතින් දැන් මෙයා වල්ලලා යන්න පුළුවන් නේ ඊට පස්සේ කියනකොට. අන්න දැන් මෙහෙම මනෝ වෛද්‍යා උපදේශක මහත්තයෙකුත් මෙන්න මේ විදියට කියනවා කියලා. ඉතින් ඕක තමයි වැඩේ. ඉතින් පොඩ්ඩයි ඉතින් බෙදා හදාගෙන කාගෙන බීගෙන යන ගතියක් තමයි තියෙන්නේ. ඉතින් යනකොට යනකොට ඔය කියන කතාවල ඇත්තටම ඔය බුදුරජාණන් වහන්සේගේ පේන් කිලා එක, බුදුරජාණන් වහන්සේගේ බෙහෙත බොරු කරන්න පුළුවන් හේයි කියලා අපිට හිතන්න අමාරුයි. ඉතින් ඒකෙ හින්දා කාලෙත් එක්ක තීරණය වෙනවා. මම හිතන්නේ නදීප් කිව්වේ මේ මේ කැඩිච්ච අතක් නෙමෙයි, ඔය අඹරවලා තියෙන්නේ පස්සේ කාලෙක වෙච්ච දෙයක් මේ කියන්නේ මේ මිනිස්සයා. ඒතකොට බාත් කැඩිලා තියෙන අතක් අඹරවලා නෙමෙයි ඔය. එහෙම නේද?
එහෙම සවනවා සෝ කැඩිච්ච කරකවන්න යන්න එපා. අනේ සමා වෙන්න ඕනි මම.
වැරදි වෙච්චි. ඉතින් තේරෙනවානේ මේ කන්ද දෙක ගේන්න පුළුවන්. පස්සේ එහෙම කන්ද නැදගෙන නිසරවණේ නෙන්න පුළුවන්. කැඩිච්ච අතකුත්
ඔක්කොම හොඳලා තමයි අර ස්ටිෆ් ගතිය තිබුණා ස්වාමීන් වහන්සේ. ඒක ඉතින් අර බෝන් එකේ ප්‍රශ්නයක් නෙවෙයි ස්වාමීන් වහන්සේ. ඉතින් අර අත හොලවන්නේ නැතුව ගොඩක් කල් තියාගෙන හිටපු හින්දා එතන මම මසල්ස් රිලැක්ස් වෙලා නැහැ. ඉතින් ස්වාමීන් වහන්සේ අර පරියන්කේ ඉන්න රිලැක්ස් වෙනවා. ඒක ඉතින් මට තේරෙනවා දවස් ඉඳ අද චුට්ටක් කරකවන්න පුළුවන්, ඊළඟ දවසේ තව චුට්ටක්, නැත්නම් මේ එක දවසෙම හැම වෙච්ච දෙයක් නෙවෙයි ස්වාමීන් වහන්සේ අර කියපු විදිහට 30 නම් 31ට යනවා. ආයේ 32 විනාඩි 32යි. ඔය විදිහ ඉතින් බලබලම හිටියා ස්වාමීන් වහන්සේ මාස 4ක් විතර වගේ මං හිතන්නේ. එක දවසක් සම්පූර්ණයෙන්ම අර හුස්ම අපි අර දැන් ආනාපානේ නැති වෙලා කියලා හුස්ම හිර වෙලා තද ගතියක් ඇවිල්ලා ඊට පස්සේ අර ලොකු රිලැක්ස් එකක් එන්නේ. අන්න ඒ වගේම අතත් මේ අර තද ගතිය එහෙම නැති වෙලා ගියා ස්වාමීන් වහන්සේ. මට හොඳට ඒ වෙනස තේරුණා එදා.
ඒක තමයි කියන්නේ ඔය පරණ නිකන් තුවාල පරණ බිඳීම් සුව වෙන ගතියක් තමයි වෙන්නේ විශේෂයෙන්. ඉතින් මගේ පොඩි කාලේ ඔය විස්කෝලේ 6-7 වසර වගේ කර්ණමක් ගහලා බයිසිකලයක ගිහිල්ලා මේ අත පිපුරුවා. ගෙදර පුපුරලා දැන් බෑනේ, ගෙදර එන්නත් බෑනේ. ඉතින් මොකද කරේ? එක අතකින් බයිසිකලේ අල්ලගෙන අනිත් අත හිරි වැටිලා ඔන්න ඉතින් ආවා. එවිල්ලා බයිසිකලෙත් තියලා හද නැතුව ඉන්දියා. ඉන්නකොට පැය දෙකක් විතර යනකොට මේක බෙර කොටේ වගේ ඉදිමිලා ආවා. නිකන් අර නිකන් ඇඟිල්ලක් තියන්න ඕනේ, නිකන් ඇඟිල්ල තියාගෙන එනකොට රිදෙන ගන්නට ඉදිමිලා ආවා. ඉතින් ඕක ඔය අස්ති වේදනානේ, අස්ති වේදනා දැනිච්ච කට්ටිය දන්නව ඇති කොහොමද වේදනාවේ තරම කියලා. ඒතට ඔහොම සුව වුණාට මොකද කාලයක් තිස්සේ අවුරුදු 10ක් 15ක් 20ක් යනකම් සමහර විට මේක නැවත නැවත නිකන් හිරි වැටෙන ගතියක්, නැවත නැවත එතන ආබාධයක් තියෙන ගතියක් ඔය විදිහට දැනි දැනි තියුණා. කොහොම කොමාරි අර අර මේ පුහුණුවත් එක්ක ඒ හරිය දැන් අර නැවත දැනෙන ගතියක්, නැවත හිරි වැටෙන ගතියක් එහෙම එකක් සම්පූර්ණයෙන් නැති වෙලා තියෙනවා. ඉතින් ඒකින්ද ඔය තියෙනවා පොඩි පොඩි කොහු කොහු තියෙනවා, ඒවා සුව වෙලා යනවා. ඒවා ඉතින් කාලෙට ඉඳ දීලා බලන්න ඕනේ, කාලෙට ඉඳ දීලා කරගෙන යන්න ඕනේ. යනකොට යනකොට ඔය කියන විදිහේ සුව සේවාවක්, ඔය කියන විදිහේ නොයෙකුත් ඔළුව කැක්කුම් අනම්මනම් ඔවා ඉතින් එක්තම මේ ශරීරය ඇතුලෙන් නැගලා එන දේවල්නේ. ඉතින් සුවවීමක් සුවසේවාවක් තියෙන්න්න පුළුවන් මේ විදි සිහිය පුරුදු කරහම මේ විදියට තමන්ගේ ආහාරපාන අඳුරගන ඒ බැලන්ස එක හදාගත්තහම නියම ප්‍රමාණයන්නේ වතුර අවශ්‍ය ප්‍රමාණයට ගත්තහම ඒ විදියට සරීර පිළිබඳ අවධානකින් ඉන්න ගොල තේරෙනවානේ සාමාන්‍ය දැන්වය ඔළුව කැක්කුම් වගේ ඒවට ඔය දිඒවට හේතුවෙනවා සාමාන්‍ය සරීරයේ ජලය අවශ්‍ය පමණට වැටුන් නැතිවුණ හාම වියලුණ හාම ඔය වගේ දේවල්ලනවා. එතකොට සාමානය තමුන් ගැන අදහසකින් තමුන් ගැන සීකල්පනාවකින් ඉන්න කෙනෙට තේරෙනවා මේ සරීර දැන් වතුර ඉල්ලන ගතියක් තියෙනවා. මේ සරීරය වියලිලා වැඩි ඊළන්ට හෙම්බිරිස්සාාවක් වුණක් ඔය වගේ දෙයක් වුණත් මුලින් පොඩි රෝග ලක්ෂණයක් මත්තු වෙලා තම එන්නේ. එතොට ඒක සමහරිට උගුරේ පොඩි කැසීමක් වෙන්න පුළුවන්. ොට අවදාන තමු ගැන අදාන ඉන්න කෙනට තේරෙන ඔන්න දැන් උනක් හැදිගෙන නො හෙබිසාක් හැදිගෙන නවා. එතොට පොඩ්ඩක් කුණු අතුර ටිකින් ලුණු අතුර ටිකින් පස් වංගුව එකකින් ගොඩදාන්න පුළුවන් තත්ත්වයක් තම එතර තියෙන්. නමුත් ඉතින් නැගලාවට පස්සේ උන හැදුනට පස්සේ හොට්ටු ගලන්න ගතර පස්සේ එතකොට වැඩේටියක් අමාරුයි. අර මුලින් අවධානින් ඉන්න කෙනෙට ඔගේ දේවල් සුළුසුළු මත්තමින් අල්ලන්න පුළුවන්. අල්ලලඒකට අවශ්‍ය ප්‍රතිකර්මයක් කරන්න පුළුවන් ලුණු අතුර ටිකින් උණු අතුර ටිකින් උගුර හුදල බලන්න පුළුවන් පස් වංගුව ටිකක් බීල බලන්න පුළුවන් අන්නේ විදිහට ඉතින් කාලෙත් එක්ක හදාගතයුතු බැලන්ස එකක් තමයි ඔතන තියෙන කියලා මට හිතෙන්.
මයි ස්වාමීන් වහන්ස අතවල් එසවිලා නෑ ස්වාමීන් වහන්ස මං ගෞරවෙන් ඉල්ලා සිටිනවා සහභාග වෙලා සිටින අයගෙන් තමුන්ගේ ගැටලු තිබෙනවා නම් දැන් ඉදිරිපත් කරන්න පුළුවන් ෆ්‍රේස් හෑන් බටන් එක ක්ලික් කරලා තමන්ගේ ප්‍රශ්නය කියන්න පුළුවන්. කවුරුත් නැතිහින්ද ස්වාමීන් වහන්ස මගේ මේ ගිය සතියර් ස්වාමීන් වහන්සේ අර නාමන්ත මහත්තයට දීපු ඒ උත්තරේට පොඩි දෙයක් සම්බන්ධව අහන්න පුළුවන් අවසරද ස්වාමීන් වහන්ස?
ඔව්.
එතනදී අර ස්වාමීන් වහන්සේ කිව්වා අර මැද අල්ලා ගැනීම සම්බන්ධව ඔය ගැටලුව මට තිබිලා මං ගිය අවුරුද්දේ ලොකු ස්වාමීන් වහන්සේට කතා කරන කිව්වා උඹ අහුවෙලායි කියලා කිව්වා කෙලින්ම. ඊට පස්සේ තමයි මටත් තේරුනේ ඇත්තටම අහුවෙලායි කියලා. ඊට ඕක දැකලා ස්වාමීන් වහන්සේ භාවනාව දැන් එතනදිත් ඒ අපි එතන එම අවස්ථාවේදී සුවයක් කියලා හිතාගෙන හිටියට ඒකත් පසුව බරක් වගේ දැනෙන්න ගත්තා. දැනෙනකොට තමයි මට තේරුනේ මෙතනත් ගැටලුවක් තියෙනවායි කියලා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ දැන් ඊයේ මම හිතන්නේ ලොකු ස්වාමීන් වහන්සේ තව දෙයක් ඉදිරිපත් කරා. ඕකත් පහු කරගෙන ගියාට පස්සේ අර තවත් සුවයක් දැනුණා. එතනදී අපි ආයි පටලව ගන්නවා කියලා මේක මේ එක්ක ලෞකික පැත්තට ගොඩාක්ම යන්නත් පුළුවන්, එහෙම නැත්නම් නිවන කරාම යන්නත් පුළුවන් කියලා මට වෙච්ච දෙයක් මං කියන්න අවශ්‍යයි ස්වාමීන් වහන්සේ. දැන් සති දෙකකට වගේ ඉස්සෙල්ලා මං හිතන්නේ ලොකු ස්වාමීන් වහන්සේ කියන දෙයම තමයි හරි මේ නිකන් ජොලියක් වගේ දැන් ඉන්නවා. මට හිතුණා මේ දැන් පාරයන්කේ ගියත් එකයි භවනා කරත් එකයි දැන් මේක තියෙනවා. දැන් මෙච්චර කලුත් භවනා කරා මේ වගේම දෙයක් ආවා. අරකේ සතියෙම තිබුණා ස්වාමීන් වහන්සේ. උනේ මොකද්ද ඊට පස්සේ සතියේදී අරක එහෙම්ම කනපිට ගැහුවා වගේ ස්වාමීන් වහන්සේ. තිබිච්ච ඒ කියන්නේ අර මට තේරෙනවා දැන් මේක මේ මාරුවේවි මාරුවේ යනවා කියලා. නමුත් අර අර තිබිත් අර ජොලි ගතිය නෑ. ඉතාම අධික අර එපා වීම ගතියක් ආවා. ඒක මන් හැබැයි දැක්ක ස්වාමීන් වහන්සේ දැක්කලා ඒකත් බොහොම බලාගෙන ඉඳලා ආයේ හවස වෙනකොට ඒක නැතිලා ගිහිල්ලා ආයේ හවස පරයන්කට යනකොට කොහෙත්ම නෑ අර මුලින් තිබිච්ච තත්ත්වේ නාව. එතකොට තමයි මට තේරුනේ ආ මේ ලොකු ස්වාමීන් වහන්සේ මේ ඊයේ කියනකොට තමයි තේරුනේ ආ මේක තමයි වෙලා තින්නේ මං ආපහු පොඩ්ඩක් කාලා නේද කියලා වගේ. මට ඒ ගැන ස්වාමීන් වහන්සේගේ අදහසක් දැනගන්න කැමති ස්වාමීන් වහන්සේ.
ඔයක තමයි දැන් අපි අකමැති වුණත් කැමති වුණත් ඔය හුවමාරු එනවා. එතකොට දවසක ඉන්නා නිකන් ආයේ නිකන් ලෝකෙම ජයගන වගේ පව්වදාට ආපහු බිමටම වැටෙනවා. ඔය හුවමාරුව ළඟ ළඟ වෙන්න ගන්නවා. අර කලින් තරම් ගොඩාක් සති ගණන් තියෙන්නේ නැහැ සමහර විට. ඒ සයිකල් එක අර ෆ්‍රීකවන්සි එක වැඩි වෙලා වගේ ළඟ ළඟ කැරකෙන්න ගන්නවා. සමහර විට අර මේ උදේ තියෙන මූඩ් එක නෙමෙයි හවස වෙනකොට තියෙන ඔන්න ඔය විදිහට වෙනස් වීමක් එහෙ මෙහෙවීමක් අපිට දකින්න පුළුවන්. ඒ එහෙ මෙහෙවීමට සාදර වීම තමයි ඉතින් ඔතෙන්දි කරන්න තියෙන ප්‍රතිපදාව. එතකොට සතුටින් ඉන්නකොට අපි ඒක එන්ජොයි කරනවා, අපි ඒක තියාගන්න උත්සාහ කරනවා. අර විදිහට වැටුණාම ඒක ප්‍රතික්ෂේප කරන්නේ, ඒක ඉවත් කරගන්න ඉක්මනට අයින් කරගන්න උත්සාහ කරනවා. ඉතින් ওই දෙක අතරනේ හුවමාරු යන්නේ. එතකොට ඒ හුවමාරුව දැන් අපිට පාලනයක් නැහැ. අපිට ඕන විදිහට තියන්න බෑ. එයා දවසකට හොඳයි, දවසකට නැහැ. ওই විදිහට තියෙනකොට අන්න ඒ ක්‍රියාවලියට ඉඩ දුන්නා නම් එතකොට අපිට ටික 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 නිකන් ඔය නිකම් පෙරලෙන පිට හොඳයි කියන වගේ ස්වභාවයක් අපි තුල මතු වෙලා එනවා. එතකොට එක්තරා විදිහක ඇත්තටම මේ එවලේවලේ අතහැරලා එවලේවලේ අතහැරිමින් යන ගමනක් වගේ තමයි තියෙන්නේ. ඉතින් දැන් අපි හිතමු මේ විදිහට දැන් අපි ගොඩක් වෙලාවට මල්ලට දාගන්නවනේ ගොඩක් දේවල්. මේක හොඳයි මේක නරකයි මේක මට තියුණා නම් හොඳයි මේක මට නැති වුණා නම් හොඳයි ඔන්න ඔය විදිහට බැගේජ් එකක් අපි හැම වෙලෙම තියෙනවා. ඒක ටික ටික පුරවලා පුරවලා අරන් ගිහිල්ලා අන්තිමට යන්න බැරි ගානට බැගේජ් එකක් පිටිපස්සේ එකතු වෙනවා. එතකොට මේ ප්‍රතිපදා වඩනකොට අපි ඇත්තටම මේ එවලේවලේ අතහැරලා එවලේවලේ අතහැරිමින් එවලේවලේ ඒ ලැබෙන දේවල් වලට ප්‍රතික්‍රියා කරමින් යන ගමනක් තමයි තියෙන්නේ. එතකොට සමහර විට කෙනෙක් අපිට දෝෂයක් කිව්වොත් අපි තරහා ගන්නේ නැතුව ඒකට අවශ්‍ය දේ පිළිතුර ලබා දීලා ඔය කියපු දෙයින් කරපු දෙයින් මගේ හිත රිදුණා එහෙම කියලා ප්‍රකාශ කළ යන්න පුළුවන්. අපි එහෙම නෙවෙයිනේ අරක තියාගෙන ඇරියස් එකක් තියාගෙන යනවා නික්මිලා දෙන්නම් ඔබට වැඩේ කියලා. ඉතින් ඒ විදිහට ප්‍රකාශ කිරීම හැම වෙලෙම සත්‍ය වෙන්නේ නැහැ. සමහර විට ඉවසීමක් වගේ දෙයක් වෙන්නත් පුළුවනි. නමුත් අර එවලේවලේ ලිහිල් කරමින් එවලේවලේ අතහැරිමින් යන්න පුළුවන්ද කියලා තමයි බලන්නේ. එතකොට කෙනෙක්ව එලෝගෙන ගිහිල්ලා උදව් කරන්න උවමනාවකුත් නැහැ. කෙනෙක් ඇවිල්ලා උදව්වක් ඉල්ලුවොත් ඒක අතහරින්නෙත් නැහැ. ඔන්න ඒ විදිහට අමුතු බැලන්ස් එකක් තමයි. එතකොට කියනවා මේ විසිකල්ලත් නැහැ ඇදගෙනත් නැහැ කියලා. ඔය අඟහරුවාද සාකච්ඡාවල එහෙම කටුකුරුන්දි ස්වාමීන් වහන්සේ අමුතු වචන ටිකක් ගැන හැර දක්වන මේ ප්‍රතිපදාව කියනකොට. එතකොට එකක් තමයි විසිකල්ලත් නැහැ ඇදගෙනත් නැහැ. ඔන්න ඒ විදිහේ අමුතු ගමනක් අමුතු ස්වභාවයක් ගැන ඔය කියන්නේ. ඉතින් ඒක ඉබේම ගැළපිලා එනවා කාලෙත් එක්ක. කාලෙත් එක්ක යනකොට මේ විවේකීව ඉන්න පුළුවන්ද? මේ නිකන් ඒ මොහොතේ ජීවත් වෙන්න පුළුවන්ද? ඒ කරන වැඩේට මුළු හදින්ම යොමු වෙන්න පුළුවන්ද? වැඩක් නැති වැඩක් වෙන්න පුළුවන්. නිකන් මේ තේරුමක් නැති වැඩක් වෙන්න පුළුවන්. මේ දත් මදින වගේ වැඩක් වෙන්න පුළුවන්. කමක් නැහැ ඒක අපි ඒ මොහොතේ යොමු වෙලා කරනවා. ඒතර දත් ටිකක් හොඳට මැදෙනවා. දත් ටිකක් කල්පවතිනවා. ඔන්න ඒ විදිහේ ඒ මොහොත කරන දේ කල්පවැත්මක් වැඩි විදියට හොඳ විදියට කිරීමක් තමයි අතරම් මෙතන තියෙන්නේ. එහෙම එහෙම කරගෙන යනකොට දන්නේම නැති ජීවිත පරිවර්තනයක් දන්නේම නැති විදිහට සතුටින් කල් ගත කිරීමක් දිහාවට තමයි ඉතින් අපි ඇදිලා යන්නේ. ඉතින් ඒක අර නිදහස් වෙවි යන ගමනක් තියෙන්නේ. ඉතින් අර බුදුරජාණන් වහන්සේ උපමාවක සඳහන් කරනවා මොකද්ද මේ කුරුල්ලෙක් පියාඹගෙන යනකොට කවදාවත් මේ බඩු පැක් කරගෙන යන්නේ නැහෙනි. සමහර විට මේ සතකුම් දහස් ගණනක් පියාඹගෙන යනවා. එතකොට යන්නේ කොහොමද? පියාපත් බර විතරක් අරගෙන තමයි යන්නේ කියලා සඳහන් කරනවා. අන්න ඒ වගේ මෙන්න මේ එවලේවල අතහැරිමින් විවේකීව යන ගමනක් තමයි තියෙන්නේ. එතකොට ආර විදියට මුකුත් බඩු පැක් කරගෙන යන්නේ නැතුව ගිහිල්ලා කුරුල්ලෙක් මගදි මේ විදියට කන්න බොන්න නැතුව බොහොම අපහසුතාවයට පත් වුණා කියලා එහෙම කම්ප්ලේන් එකක් අපිට අහන්න ලැබිලා නැහැ. ඒ වෙනුවට ඒ සුදුසු අවස්ථාව ගැළපිලා එනවා. එතකොට කිසි කෙනෙක් ගැන අපේක්ෂාවක් නැහැ. මෙයා මට යහපත සලසයි, මෙයා කරයි කියලා අපේක්ෂාවක් නැහැ. නමුත් නන්නාඳුනන පුද්ගලයෙක් සමහර විට ඇවිල්ලා ඔන්න උදව්වක් කරනවා. නන්නාඳුනන පුද්ගලයෙක් ඇවිල්ලා අපිට අවශ්‍ය වෙලාවේදී ඒ පහසුකම සලකලා දෙනවා. අන්න ඒ විදිහේ ගමනක් තමයි තියෙන්නේ. ඒ විදිහට එක්තරා විදිහක එවලේවලේ මේ ජීවිතේ නිකන් විඳවනවා වෙනුවට විඳිමින් යන ගමනක් කියලා අපිට කියන්න පුළුවන්. ඇයියේ නිකන් අමාරු වැටෙන විදිහේ ප්‍රශ්නයක් නැගිලා ආවා. දැන් අර අවුරුදු 16 20 වගේ ඔය වගේ වයසේ ඉන්න ළමයි. එතකොට කෙනෙක් අහනවා, දරුවෙක් අහනවා, මොකද්ද මේ සතිමත් දැන් ඒගොල්ලන්ට ආවේ වයසේදී ආදර හැඟීම් මෙහෙම මතුවෙලා එනවනේ. එතකොට කියනවා මේ ආදර හැඟීම් මෙහෙම මතුවෙලා එනවා. එතකොට සතියෙන් මේක වළක්ව ගන්නේ කොහොමද කියලා. ඔන්න දැන් අහපු ප්‍රශ්නේ. එතකොට දැන් ඔන්න මේ ගොඩේලාට ඉස්පාණි ඉන්දියා ඉස්පාන්ට දැම්මහම ඉස්පාන් කිව්වා මේ ස්වාමීන් වහන්සේ මේ සතියෙන් මේ ආදරේ වළක්වන්න කියලා අපි කියනවා නම් ඔය වයසේදී ඒ වගේ හැඟීම් නුසුදුසුයි කියනවා නම් එතකොට ඒක තරම් අපරාධයක් තවත් නැහැ කියලා. ඒක තරම් අපරාධයක් තවත් නැහැ කියලා. එතකොට කට්ටියගේ වැඩි දෙනෙක්ගේ මතේ ගොනුනේ අර පැත්තට. මොකද්ද මේ ඒ වෑන් වලක ඉන්න ඕනේ, ඔය වයසට ඔය වගේ දේවල් හොඳ නැහැ, අම්බෝ මේ යුනිවර්සිටි යනකන් ඉන්න ඕනේ, ওই විදිහට තමයි වැඩි දෙනෙක්ගේ මතේ ගොනුනේ. නමුත් මගේ අදහස තියුනේ, ඉස්පාන්ගේ අදහස තියුනේ මේ එහෙම ඔය වයසේදී එහෙම ඒවා වැරදි, ඒ වගේ හැඟීම් මතුවෙන එක වැරදි කියලා කෙනෙක් කියනවා නම් ඒක එච්චර සුදුසු නෑ. ඒ කතාව සුදුසු නෑ. සතියෙන් ওই විදියට ඒ වගේ මේ ස්වභාවිකව ඒ වයසට, ඔය යෞවන වයසට මතුවෙන හැඟීම් මර්ධනය කරනවා නම්, ඒ විදිහේ හැඟීම් වැරදි කියලා කියනවා නම්, සතියෙන් ඒවා වළක්වනවා නම් ඒක මහා භයානක වැඩක්. ඒක මහා එපා කරපු වැඩක්. මොකද හේතුව අන්නේ ඒ ඒ ඔය වයසේ ස්වභාවික දේවල්. එතකොට මේ රැස්වලා ඉන්න පිරිස දන්නවා ඇති ඕ ලෙවල් ඒලෙවල් කාරේ හොන්තරන් ඔවගේවා තියෙන්නේ නැති. එතකොට එහෙම තියලා එහෙම ඇවිල්ලා අන්තිමට දැන් කියනවා මොකද්ද, ආ මේ 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 අම්මෝ හොඳ නැහැ ඔවගේ වයසට, ඕගොල්ලෝ එහෙම අවශ්‍ය නැහැ, ඒ එහෙම බලක්ව ගන්න කියලා. ඒක මහා අපරාධ සාපරාධී ක්‍රියාවක් විදිහට තමයි මට හැඟෙන්නේ. මොකද ජීවිතේ බොහොම හොඳ වයසක් ඕක. ඔය වයසේදී ඒ වගේ දේවල් වලින් වැළකීලා උන්ට කවදද ඕක කරන්නේ, කවදද ඕක කරන්නේ. ඒතර ඔහොම ප්‍රශ්නයක් එනවා. අනිත් එක එහෙම අත්දැකීමක් ලබා ගත නැති කෙනෙක් ගිහිල්ලා 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 අන්තිමට කොහේ හරි වැරදි දෙයකට අහු වුණොත් අත්දැකීම් නැති හින්දා හරි වැරද්ද තෝරගන්න බෑ. මේ මේ ඉන්න පුද්ගලයා මොන විදිහේද කියලා තෝරගන්න බෑ. එතකොට මොකද වෙන්නේ, අත්දැකීම් නැතුව ගිහිල්ලා අන්න දවසක මුළු ජීවිතේම කඩා කප්පල් වෙන විදිහට වැරදි කෙනෙක් එක්ක සම්බන්ධයක් වැරදි දිශාවකට යොමු වෙන්න පුළුවන්. එතකොට අර කියපු දෙමව්පියෝම ඉහි අත තියාගෙන ඔන්න කල්පනා කරනවා, අයියෝ මගේ දරුවට වෙච්ච දෙයක්, මෙන්න මේ විදිහේ මුළු ජීවිතේම විනාශ කරගත්තා කියලා. නමුත් අන්න අර අත්දැකීම් නැතුව ඔහේ නිකන් ඔක්කොමම පරිස්සම් වෙලා ගිහිල්ලා එන විපත තමයි ඒක තියෙන්නේ. ඒ වෙනුවට ඔය වයසේදී බූට් එකක් දෙකක් කාලා වැඩේ පොඩ්ඩක් තේරුම් අරගෙන ඔය විදිහට කල්ගත කරා නම් මේ සිහිය කියන්නේ මේ ජීවිතේ එතකොට මහා නිකන් විඳවීමක් බවට පත් කරනවානේ. එහෙම කිව්වොත් අපි, එහෙම කිව්වොත් අපි ඒ වෙනුවට අන්න පොඩක් මේ ජීවිතේ විඳගෙන යන්න, විඳගෙන යන්න. එතකොට දරුවෙක් මේ ඉදිරිපත් වෙලා කියනවා, ස්වාමීන් වහන්සේ එතකොට දැන් ඔය මේ මේ ජීවිතේ මේ 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 බැඳීම් කියන්නේ දුක් දෙන දේවල් කියලා කියනවානේ. දැන් මේ සතිපාසලක අපි ඉන්නේ ඈ, බණක නෙමේ. එතකොට බැඳීම් කියන්නේ දුක් දෙන දේවල් තියෙන කියලා කියනවානේ. ඒක ඉතින් හොඳද කියලා අහනවා මේ දරුවෙක් මේ ඉදිරිපත් වෙලා. ත්‍රමංකුවේ මේ දුකත් ඉතින් තේන ආසාද ආදීනෝ නිස්සරණ කියලා જાති තුනක් තියෙනවනේ. ඉස්සෙල්ල වඩා කාලා බලන්න ඕනේ. කාලා වැළුවාම තමයි ආදීනවයක් තේරෙන්නේ. ඊට පස්සේ තමයි නිස්සරණයක් ගැන හිතන්න පුළුවන්. එහෙම නැත්නම් කෙලින්ම නිස්සරණයට ගියොත් ඒ වගේ කට්ටිය අපි දැකලා තියෙනවා, කාම භෝගීන්ගේ එහාම කෙරවලට ගිහිල්ලා තමයි ඊළඟට වැටෙන්නේ. කාම භෝගී කියන ස්වභාවයේ අනිත් කෙරවලට ගිහිල්ලා තමයි ඊළඟට වැටෙන්නේ. එතකොට හරියට නිකන් අර සිංහල බුද්ධආගම් කතා කර කර ඉන්න කට්ටිය අන්න පිට රටකට ගිහිල්ලා සුද්ධියක් අසාද වැඳගෙන ජීවත් වෙනා වගේ ස්වභාවයක් තමයි තියෙන්නේ. එක කාලයකට මෙයන් තියෙනවා, අනිත් කාලයකට ගිහිල්ලා වැටෙනවා එහා කෙරවලට. එහා කෙරවලට වැටෙනවා. ඉතින් ඔය ඔය එහෙම දෙයක් නෙමෙයි අපි කියන්න උත්සාහ කරන්නේ. විශේෂයෙන් සතිපාසලේ ඒ පොඩි දරුවන්ට ඔවගේ දේවල් කියනවා කියන්නේ ඊට වැඩි අපරාධයක් තියෙන හැකියාවක් නෑ. එතකොට දෙමාපියෝ කීප දෙනෙකුත් අහගෙන ඉඳියා මං හිතන්නේ ඒගොල්ලන්ට පොඩ්ඩක් උන ගැනෙන ගතියට ගියා. නමුත් ඔය වයසේදී ඔය වගේ හැඟීම්, ඔය වගේ අදහස් උදහස් මතුවෙන එක වැරදි කියනවනම් කවදද ඔය වගේ දේවල් කරන්නේ? කවදද ඔය වගේ දේවල් කරන්නේ? ඊට පස්සේ අපි හිතමු මේ අවුරුදු 35 40 වෙලා ලව් කරන්නද? ඔය වයසේදී ලව් කරන්නේ. එතකොට දැන් මොකද මේ ජීවිතේ ටික ටික හිරවීමක් තමයි තියෙන්නේ. අන්තිමට බැලුවොත් ජොලියෙන් මිඳලා තියෙන ඔය ක්‍රීඩාවදීයි යෞවන අවදීයි තමයි හොඳට මිඳලා තියෙන්නේ. අනිත් කාලේ ඉගෙන ගන්න ගන්න රැකී රක්ෂා කරන්න කරන්න පවුල් බැඳීම් වැඩි වෙන්න වැඩි වෙන්න හිරවීමක් තමයි ඉතුරු වෙන්නේ. එතකොට අන්තිමට කේන්දිරි ගෑවෙනවා. මොකද අයියෝ හරි අමාරුයි කියලා කේන්දිරි ගෑවෙන තත්ත්වයට එනවා. ඉතින් ඒකෙන් හින්දා අන්න ඒ අතර බැලන්ස් එකක් තියෙනවා. ඉතින් දෙමාපියොන්ට පොඩ්ඩක් අමාරුවක් අපහසුවක් එන්නේ නැති කියලත් අපිට හිතුණා. ඉතින් කොහොම කොහම හරි අනිත් පැත්තටත් ෆයිට් කරන්න සෑහෙන පිරිසක් ඉන්දියේ හින්දා මේ විදිහේ දේවල් හොඳ නෑ. මේ හාමුදුරුව කිව්වට ඕවා මේ එහෙම කියන්න බෑ කියලා කියන්නත් දෙතුන් දෙනෙක් ඉන්දියේ හින්දා මං හිතන්නේ එදා නමුදු බැලන්ස් එකකුත් ආවා. නදීත් මහත්තයාගෙන් ඇහුවොත් පවුල කැඩලා යන ප්‍රශ්නයද දන්නේ කොච්චර කාලෙකින් මොන වයසේදීද ඔය වගේ එකක් ඉස්සෙල්ලාම පටන් ගත්තේ කියලා?
ඔලෙවුලුත් කරලා නෑ ස්වාමීන් වහන්ස.
ඈ
ඕලෙවලුත් කරලා
නැහැ. ඒකනේ අන්න ඉතින් එහෙම ඉන්නෝනේ. නැතු මේ නිකන් දෙමාපියෝ නිකන් බොරු කියන්න යනවා මේ අපි නම් කැම්පස් ගිහිල්ලා තමයි පටන් ගත්තේ. අපේ අම්මා නම් ඔයගේවා කියලා නැහැ. එයා නම් ඉතින් ඔය ඕලෙවල් වලටත් ඉස්සර ඉඳලා ඔය වගේ මේ කරගෙන ආපු හින්දාද කොහෙද මට එහෙම තහංචියක් නම් පනවලා නැහැ. එහෙම තාංචියන්නම් පනවලනේ. ඉතින් එහෙම අත්දැකීමක් ගන්න දෙන්නේ නැත්තම් එතකොට දවසක වැරදි දිශාවකට වැරදි දිහාවකට ගිහිල්ලා වැරදි තැනකට අහුනහම ඒකේ දෝෂෙත් ඉතින් දෙමාපියන්ටම බාරගන්න වෙනවා.
මට තිබිච්ච චාන්ස් එක තමයි ස්වාමීන් වහන්සේ මාතර ස්වාමීන් වහන්සේ වගේම ඉස්කෝලේ වැඩත් ඒ කරගෙන යනවා ආරවනිකන් මොනවාද එක්ස්ට්‍රා කරිකියුලර් ඇක්ටිවිටීස්.
ඒක තමයි චාන්ස් එක. මම ඕ ලෙවල් කරලා කරේ ඔන්න ඔය වගේ ප්‍රොජෙක්ට් එකක් තමයි ඕ ලෙවල් කරනවා කියලා කරේ. එතකොට ඕ ලෙවල් 10 වසර අන්තිමට පටන් ගන්න 11 වසර ඉවර වෙනකන් විභාග ඉවර වෙනකන් ඔන්න මේ කරපු ප්‍රොජෙක්ට් එක. ඉතින් අන්තිමට බූට් එක උත් කාලා අන්තිමට ඕ ලෙවල් රිසල්ට් ඇවිල්ලා බැලුවාම F වැරෙන ඉතුරු අකුරු ටික ඔක්කොම තියෙනවා. අර ග්‍රාෆ් එකේ හැම තැනම අකුරු තියෙනවා. ඉතින් ඕක තමයි වෙච්ච වැඩේ. ඉතින් ඔක හොඳ අත්දැකීමක්. එතකොට නැත්තම් මේ වගේ දේවල් ඒ දවස්වල ලබන්නේ නැතුව කවදානම් ලබන්නද? ඉතින්
තව අත් දෙකක් එසෙලා තිබුණා ස්වාමීන් වහන්සේ. ටෙක්ස්ට් මැසේජ් එකකුත් ඇවිල්ලා තියෙනවා අවස්ථාවක් කිල්ලලා.
අර ඊය අහගෙන ඉඹුදු කට්ටියද දන්නේ නැහැ එහෙම අවස්ථාවක් නේද?
ස්වාමීන් වහන්සේ නලිනි සශිකලා අන්මියුට් කරලා ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න.
ස්වාමීන් වහන්ස මම ඇත්තටම මේ භාවනාවට ආධුනිකයි මාතක විතර ඉඳන් තමයි භාවනා කරන්නේ. මට දැනගන්න තියෙන්නේ මේ දැන් නැත්තක ඉඳන් භාවනාවට ඉඳ ගන්නකොට මට තේරෙනවා මගේ ඉතාම මේ සියුම් ස්වභාවයක්. එතකොට මේ ඒ වගේම හිත පිට යන ගතිය ඒ නිසා අර මේ බලන්න දෙයක් හෙච්චර නැති නිසා එක යානවා වගේ තේරෙනවා. එතකොට ඒත් වගේ වෙනකොට කොහොමද ස්වාමීන් වහන්ස මේ හුස්මටම හිත කියන්නේ එක තියාගෙන ඉන්න කරන්නේ කොහොමද කියන එක දැනගන්නත් ඕන. තව දෙයක් තියෙනවා මට. ඒ වගේම දැන් මේ ගෙදර ජීවත් වෙන වටපිටාවේ මොකක් හරි දැන් විශේෂ දෙයක් සිද්ධ වෙනවා නම් ඒකත් මගේ අර හිතට බලපාන ගතියක් තියෙනවා. භාවනාවට ඉඳගත්තාම දැන් හදිසියෙ මට දැන් කොහේ හරි ගමනක් යන උදාහරණයක් විදිහට දැන් ගමනක් යන එහෙම තියෙනවා නම් දැන් මම ඒකට ලෑස් වෙන්න ඕනේ. ඒ දේවල් එහෙම අර ඒ වෙලාවට ගොඩාක් වෙලාවට භාවනාවට ඉඳගත්තාම මතක් කරලා දෙන ගතියක් තියෙනවා. ඒ වගේම කේන්තියක් ගියොත් එහෙම ඒක ඒ දේ ඒ වගේ අර ඒ කියන්නේ වටපිටාවේ සිද්ධ වෙන දේවල් භාවනාවට ගොඩක් මේ බාධාකාරී වෙන ස්වභාවයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. මේක තමයි මට දැනගන්න තියෙන්නේ.
හොඳයි. එතකොට දැන් අර මේ මොකද්ද මුලින් සඳහන් කරපු එක කිව්වොත් දැන් ඔය අපි ඔය භාවනාව කියන වචනේ තියෙනවනේ. ඕක පොඩ්ඩක් හුණියම් වෙච්ච වචනයක්. එතකොට ඔය වචනේ අපි අපේ શબ્දකෝෂයෙන් අයින් කරලා ග්ලොසරි එකෙන් අයින් කරලා අපි ඔය වෙනුවට දාමු සති කියන වචනේ. එහෙම නැත්නම් සිහිය කියන වචනේ. එතකොට දැන් සිහිය පිහිටවගෙන වාඩි වෙලා ඉන්නවා. සිහිය පිහිටවගෙන ඇවිදිනවා. සිහිය පිහිටවගෙන එදිනදා වැඩ කටයුතු කරනවා. එතකොට එකම දේ තියෙන්නේ සිහිය. ඒක පිහිටවගෙන ඉන්න එක තමයි කරන්නේ. එතකොට ඔය ප්‍රශ්න ගොඩාක් දෙනෙක්ට විශේෂයෙන් ඔය අපි භාවනා කියලා කිව්වහම එන ප්‍රශ්න විසඳිලා යනවා. එතකොට දැන් සිහිය පිහිටවගෙන ඉන්නකොට කියනවා හිත දැන් හුස්ම හුවෙන්නේ නැති ස්වභාවයක් සිවුම් වෙලා ගියපු ස්වභාවයක් හිත එහෙම හෙදුවනවා කියලා. එතකොට ඊයේ පොඩි මෙහෙණින් වහන්සේ කෙනෙක් මං හිතන්නේ අවුරුදු 10ක් වගේ තමයි ඇත්තේ. අවුරුදු 10ක විතර මෙහෙණින් වහන්සේ කෙනෙක් කියනවා මොකද්ද මේ සතිපාසලකට එකතු වෙලා මම මෙහෙම ඉන්නකොට හුස්ම දැනෙන්නේ නැතුව යනවා. එතකොට හිත දුවනවා. එතකොට මං ඒ හිත දුවන හිත අරගෙන එන්න උත්සාහ කරනවා කියලා කිව්වා. එතකොට මං කිව්වා දැන් ওই දුවන හිත තියෙනවනේ ඕකට හොඳට දුවන්න දෙන්න. දැන් හුස්ම දැනෙන්නේ නැහැ. හුස්ම දැනෙන්නේ නැතිකොට හුස්ම සිවුම් වෙලා යනකොට හිත දුවනවා. ඒක තමයි ස්වභාවය. ඒක තමයි බුදුහාමුදුරුවෝ සූත්‍රයේ දේශනාවේ කියන්නේත් ඒක තමයි. ඊළඟට එන්නේ ඕක තමයි කියලා කියනවා. එතකොට අන්න ආවෝ ඇදලා රිවර්ස් එකට ඇදලා මුලට ඇදලා හරියන්නේ නැහැ. ඒ වෙනකොට හොඳට දුවන්න දෙන්න. හොඳට දුවන දීලා බලන්න මේ දුවන ක්‍රියාවලිය දිහා. හරියට අර වඳුරා අත්ෙන් අතට පනිනකොට පනින පනින අත අල්ල ගන්නවා වගේ අන්න මේකට පැන්න. අන්න එහාකට පැන්න. අන්න මෙතෙන්ට පැන්න. අන්න මෙතෙන්ට පැන්න කියලා. අර වේගෙන් යන වඳුරෙක්ගේ ගමන අල්ලනවා වගේ අර දුවන දිවිල්ල දිහා බලාගෙන ඉන්න. ඊට පස්සේ එහෙම බලාගෙන ඉන්න පුළුවන් නම් අර පොඩි මෙහෙණින් වහන්සේට පුළුවනි මුළු මෙහෙණි ආරාමයටම අන්න සතිමත් බව පිළිවඳ කියලා දෙන්න. හේතුව ඒ පොයින්ට් එක තේරෙන්නේ නැහැ. ඒක වැරදි කියලා හිතෙනවා. නමුත් ඒ ප්‍රතිපදාව තුලින් මතුවලා එන දෙයක් කිසිම දෙයක් අපිට ප්‍රතික්ෂේප කරන්න බෑ. එතකොට ඔය දුවන හිත ට දුවන්න දීලා පොඩ්ඩක් බලාගෙන ඉඳියොත් තේරෙනවා තමුන්ගේ චරිත ස්වභාවයේ ගොනු වෙලා තියෙන මොන මොන දේවල් මතද කියලා අඳුරගන්න පුළුවන්. එතකොට ඔය කියන කතාව තුළ හොන කියන එක ගැබ් වෙලා තියෙනවා. එතකොට ඔය දැන් ඔය දෙවනි කෑලි තියෙන එක තමයි. ඔබ අතනින් අරහෙම අර සංදිස්ථානයට ආවහම එදිනෙදා ජීවිතෙත් ඒ ටික ගැළපිලා එනවා. ඔන්න දැන් චරිත ස්වභාවය මත වෙලා යනවා. මොකක් චරිත ස්වභාවය? අන්න ප්ලෑන් කරනවා. වටපිටාවේ කට්ටිය කලබල කරනවා නම් ඒක පිළිබඳ මේ වෙහෙස ගන්නවා. ඔන්න ඒ විදිහේ චරිත ස්වභාවයක් තමයි ඔය තියෙන්නේ. එතකොට අන්න අර සිහිය වැඩි වීම තුළ අර විදිහ වාඩි වෙලා කරන පුහුණුවම හරියටම රිෆ්ලෙක්ට් වෙනවා. හරියට අර ප්‍රොජෙක්ටර් එකක ප්‍රොජෙක්ෂන් එක බිත්තියට ගිහිල්ලා වැටෙනවා වගේ අනේ එදිනදා ජීවිතේ රිෆ්ලෙක්ෂන් එක තමයි ඔය කියන්නේ. එතකොට ඔය දෙකක් නෙමෙයි ඔය එකක් තියෙන්නේ. එතකොට අන්න වටපිටාවේ කලබල යනකොට වෙහෙසක් ගන්නවා. ඔන්න චරිත ස්වභාවය. ඊළඟට මොනවා හරි සැලසුම් හදනවා. ඔන්න චරිත ස්වභාවය. ඒවා තව තව අඳුන ගන්න ඕනේ අපි. ඒ අඳුන ගැනීම තුලින් තමයි ඒ අදුරස් කරන්නේ. එහෙම නැතුව මේ අම්මෝ එපා ප්ලෑන් කරන්න එපා වටපිටාවේ කලබල තුනට කලබල වෙන්න එපා. එහෙම එකක් නැහැ. හොඳට කලබල වෙන දෙන්න. හොඳට ප්ලෑන් කරන්න දෙන්න. ප්ලෑන් කරන්න දීලා කලබල වෙන දීලා බලන්න මේ ප්ලෑනින් වල කොහොමද රඟේ. මේ කලබල වල කොහොමද රඟේ. අන්න ඒ විදිහට බැලන්ස් එකක් අන්න ඒ විදිහට වෙලාවක් අරගන්න ඕනේ. ඒ වෙලාව ගැනීම තුලින් තමුන්වම තමුන් අඳුර ගන්නවා. සෙල්ෆ් ඩිස්කවර් කියලා කියන්නේ තමුන්ව ඩිස්කවර් කරනවා. තමුන් අඳුන ගන්නවා. අනේ අඳුන ගැනීමට තමයි ඔය කල් ඇදිලා තියෙන්නේ. ඉතින් ඒ අඳුන ගැනීමට තව තව වැඩි වැඩි වශයෙන් ඉඩ දෙන්න කියලා අපි කියමු.
මේ ස්වාමීන් වහන්සේ තව දෙයක් දැන් එහෙම දැන් පිහිට පිට යනවා. ඒ දැන් අර සියුම් වෙනකොට හිත පිට යනවා. කොහොමත් මට ඒක නවත්ත ගන්න බෑ ස්වාමීන් වහන්සේ. ආයි ගිහිල්ලා මේ හිතට ආවට පස්සේ තමයි මම දැනගන්නේ ආ දැන් මෙච්චර දුරක් ගිහිල්ලානේ මම මෙච්චර වෙලාවක් පිට නිඳලා තියෙන්නේ මේ කොච්චර චූටි වෙලාවද මම මේ සතියෙන් හිටියේ කියන එක. එතකොට තමයි ස්වාමීන් වහන්සේ මට මතක් වෙන්නේ. නැතුව මට අර එහෙම බලාගෙන ඉන්න කිව්වට මට ඒක බෑ ස්වාමීන් වහන්සේ. මම ඒක මගේ වැරද්දද මොකද්ද කියන්නේ මම දන්නේ නැහැ
ස්වාමීන් වහන්සේ. මේ මුලින් වැරදුනා කියලා හිතන එක ස්වභාවිකයි. ඒක සාමාන්‍යයි. අපි හිතෙනවා මේ වැරදුනා සිහිය නැතුව ගියා කියලා. නමුත් ඔය අත්දැකීමම නැවත නැවත හුරු කරනකොට නැවත නැවත බලාගෙන ඉන්නකොට අර අතරමැද ටික තේරුණේ නැතත් ඔන්න අඩුම ගානේ අත්තක් දෙකක් හරි අහු වෙනවනේ මේ වඳුර පැන පැන යන ආකාරය අත්තක් දෙකක් හරි අල්ල ගන්න පුළුවන්. ආ මේ අතර පැන ඉතුරු ටික තේරුන්නේ නැහැ. ඔන්න තව එකකට පැන කියලා. අන්න එහෙම ටිකෙන් ටික එළඹෙන්න ඕනේ ගමනක් තියෙනවා. එහෙම නැතුව එකපාරට ඔක්කොම අහුවේ කියලා කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් මුළු ක්‍රියාලියම සිහිය පිටවයි කියලා එහෙනම් ඉතින් වඩන්න දෙයක් නැහැනේ. තව කරන්න දෙයක් නැහැනේ. ඒකින් හින්දා බලන්නේ එයාගේ අවස්ථාවල මේ වැරදුනාට පැටලුණාට කමක් නැහැ. අපිට 10ක් 15ක් හරි අවස්ථාවක් තිවිලා තියෙනවානේ. ලැබිලා තියෙනවානේ. අනේ 10ට 15ට අගේ දෙන්නකෝ. ඊට පස්සේ ටික ටික කරනකොට 20ක් වෙයි. 20 30ක් වෙයි. 40ක් වේ. අන්නේ විදිහේ ගමනක් තියෙන්නේ. එහෙම නැතුව මේ දවසින් දෙකකින් අල්ලන්න බෑ. ওই ක්‍රියාවලියට නැවත නැවත ඉඩ දෙන්න. දැන් දන්නවනේ මෙහෙම එකක් වෙන බව. එතකොට වෙන බව දන්නවනම් දැන් සූදානමින් යන්න පුළුවන්. ඔන්න ටික වෙලාවකින් මේ මෙන්න මේ නර්තනය එනවා. එතකොට මේ නර්තනයේට මම මේ සූදානම් වෙන්නේ කොහොමද? මේ නර්තනයේදී මම අසාර්ථක නොවී ඉන්නේ කොහොමද කියන එළඹුම තියෙනවා. ඒ පෙර සූදානම තියෙනවා. ඒක තව තව ක්‍රියාවත් කරනකොට ඊට වැඩිය ඔය අත්දැකීම තව තව විස්තර වශයෙන් කියන්න පුළුවන් වෙයි.
ඊළඟට මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මොදනිකා මෙහෙණින් වහන්සේට ගැටළු ඉදිරිපත් කරන්න කියලා.
මේ සාගර හාමුදුරුව නැද්ද දැන්? සාගර හාමුදුරුවන්ට දැම්මනම් හරි ඉතුරු ටික.
එහෙම ස්වාමීන් වහන්සේ මට
අවසර ස්වාමීන් වහන්සේ මම හිතන්නේ සාගර ස්වාමීන් වහන්සේ මීටින් එකෙන් අයින් වුණා කියලායි සමහරු.
ආහා.
ඊළඟ සරණයි ස්වාමීන් වහන්සේ. මම දැන් සති දෙක විතරයි ඉන්දලා කමටන් සුද්ධ කරා. නමුත් මම දැන් ආයේ සති දෙකකින් අපෝ අර කමටන් සුද්ධ කිරීමක් කරන්න ගියේ නෑ. අර මට දැනෙනවා මේ මම සක්මනකට ගියත් සාමාන්‍යයෙන් කරන දෙයක් නෙමෙයි කරන බවක් වගේ. පරයන්කේට ගියත් නිදිමත ගතිය වැඩි. නිදිමත ගතිය වැඩි නිසා සාමාන්‍ය දැනෙන නිදිමත ගතිය වැඩි නිසා අප මම පරයන්ගේ නැගිටිනවා. මගේ අර දවසේ වැඩ කාර්යබහුල නිසා මේ කරන වැඩක් වේගවත් වැඩි නිසා අර හැමහිත වැඩ කිරීම සිද්ධ වෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ දැන් මට මේ කරන වැඩ කෙරෙන දිහා බලාගෙන ඉන්නද දිගටම නැත්නම් මේ අර ඇත්තටම මෙතන භාවනාවක් සතිමත් බව වැඩෙන බවත් තේරෙනවා මට. නමුත් මට අර SMS යන විදිහට සතිය තියෙනවා නිහඬ බවක් තියෙනවා. නමුත්
ස්වාමීන් වහන්සේ මේ හෙමින් කරන වැඩක් නැති නිසා මේක මේ විදිහට දිගටම පවත්වාගෙන යන්නද මං කමටහන් සිද්ධ කරේ නැතුණත් අර අනිත් අයගේ කමටහන් ඉස්තර අහලා මං ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. ස්වාමීන් වහන්සේ එතකොට මේ හැම දෙයක් දිහාම වෙනද මේ පුරුදු පරිදි කරන දේ දිහා බලාගෙන ඉන්නද ස්වාමීන් වහන්සේ?
හොඳයි, එතකොට දැන් ඔය මුලින් කී කතාව මේ විදිහට මේ සිහිය පිහිටවනවද නැද්ද කියලා ප්‍රශ්නයක්ද මතුවලා තියෙන්නේ? එතකොට
නෑ, මගේ සංසුන් මහහා කියන්නේ මේ මගේ වැඩ බහුල නිසා අර වේගවත් වෙන නිසා හිමිහිට සිද්ධ වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. කිසි දෙයක් අර පැටක් ගාලා වැඩ කිරීමක් සිද්ධ වෙන්නේ ස්වාමීන් වහන්සේ. එතකොට දැන් ඉස්සර මට සක්මනේදී දැනෙන දේවල් වැඩි, දැන් මට සක්මනේදී දැනෙන්නේ නැහැ. මම සාමාන්‍ය වම දකුණ කියලා ආයි ඔසෝමිතවම කියලා ඔසෝමි ආවිතවම කියලා සාමාන්‍ය යන විදිහට තියෙනවා. සාමාන්‍ය ඒක දැන් හිතන්න ඕනේ නැහැ, කෙරෙන බවක් මට දැනෙනවා. එහෙම දැනෙන ප්‍රමාණය අඩු ඉස්සර වගේ.
ඔව්, දැන් මෙහෙමයි කරන ප්‍රතිපදාවක් තමයි ඇත්තටම පටන් ගන්නෙ මුලදී. නමුත් වැඩේ හරියනකොට මේකේ කෙරෙන ප්‍රතිපදාවක් බවට පත් වෙනවා. එතකොට අපි එක්තරා විදිහක ස්ථීර විදිහට හරි මම ඇවිදිනවා කියලා පටන් ගන්නවා. එතකොට මම කියපු ගමන් ඔය මේ ධර්මයට අනුව ගැලපෙන්නේ නැති ස්වභාවයක් කෙනෙක්ට හිතෙනවනේ. නමුත් හරි අපි හිතමු මේ පොදිය පිටින් තියෙනවා, මට මේකේ පාලනයක් තියෙනවා. ආ, ඒ ස්ථාවරේ ඉඳලා පටන් ගන්නකෝ. අනේ, එතකොට කරන ස්වභාවයක් තමයි තියෙන්නේ එතන. නමුත් ටික දවසක් යනකොට මේක ඉබේ කෙරේනව ස්වභාවයක් බවට පත් වෙනවා. එතකොට අර වම දකුණ වම කියලා යන්න පටන් ගත්තාට මොකද, ටික දවසක් යනකොට වම දකුණ බොඳ වෙලා යනවා. ඔයි කියන විදිහට මෙනෙහි කිරීමක් නැති වෙලා යනවා. අර කියන වගේ කරනවට වැඩි කෙරෙන ස්වභාවයක් තියෙනවා. ඒක ප්‍රතිපදාවේ ඉදිරියක්. ඒක මේ ප්‍රතිපදාවේ නැවුම් හඳුනා ගැනීමක්. ඔන්න ඕක හඳුනාගන්නේ නැතුව කොච්චර නිකන් මේක නිකන් මම කියලා කෙනෙක් නැහැ, අනිත්‍යයි දුකයි කොච්චර කික ඉඳියා වැඩක් නැහෙනි. අර ඒක අත්දැකලා නැහැ තමුන් තුලින්. අත්දැකලා නැහැ. එතකොට අර සච්චක ඒ නිගණ්ඨ පුත්‍රයා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ඉදිරියට ඇවිල්ලා කියනවා, මම මේ විදිහට වාදයකින් කණුවක් වුණත් ධාඩිය දමන්න පුළුවන් කෙනෙක්. කණුවක් වුණත් හෙලිලා යනවා මාත් එක්ක වාද කරනකොට. ඔබ වහන්සේ මෙන්න මේ විදිහේ වැරදි මතයක් අරන් තියෙනවා. මොකද්ද වැරදි මතේ? මෙන්න මේ මම කියලා කෙනෙක් නැහැ. මේක අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා මේ විදිහ අදහසක් ඔබ වහන්සේ අරන් තියෙනවා. මම ඒක නිවැරදි කරන්න තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. අනුකම්පාවෙන් හරි අමාරුවෙන් ඇවිල්ලා තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ පොඩි නිකන් චූටි නිකන් පොඩි නිකන් ටොක්කක් විතරයි ආන්නේ. මොකක්ද අනින ටොක්ක? හරි, ඔය කියන විදිහට අපි හිතමු කෙනෙක්ට යම් කිසි අයිතියක් තියෙනවා නම්, තමුන්ගේ කියලා පාලනයක් තියෙනවා නම්, ඒකේ අවශ්‍ය විදිහට කටයුතු කරන්න පුළුවන් නේද කියලා අහනවා. දෙන්නේ අජාසත් රජතුමා උදාහරණයට. අජාසත් රජතුමා මේ රාජ්‍යට අධිපති නම් ඕන මිනිස්සෙක් කලලා බෙල්ල ගහලා දාන්න රටින් පිටුවහල් කරන්න හැකියාව තියනව නේද කියලා අහනවා. එතකොට කියනවා ඔව් තියෙනවා. ඊට පස්සේ කියනවා එහෙනම් උඹේ මූණ කැතයි, මූණ පොඩ්ඩක් ලස්සන කරගනි කියලා කියනවා. අන්න එහෙම බෙල්ල කඩාගෙන වැටෙනවා. මොකද ඒකට කියන්නේ කියලා අහම උත්තර දෙන්නේ නැහැ. දෙවනි පාරක් අහන උත්තර දෙන්නේ නැහැ. දැන් මේකයි කට්ටකම අර මේ 500ක් අරගෙන එන්නේ පිරිස වාදයට. එතකොට දැන් වටපිටාව ඉන්නේ ගෝලියෝ ටිකක් hina වෙනවනේ. එතකොට උත්තර නොදී ඉන්නවා. ඊට පස්සේ ඒ සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා අන්න ඒ අවස්ථාවේ වෙච්ච සිදුවීමක්. මොකද්ද? දැන් භාග්‍යවතුන් වහන්සේ දෙපාරක් ඇහුවා, උත්තර දුන්නේ නැහැ. එතකොට දැන් බුදුන්ව අපහසුතාවයට පත් කළ මේ තියෙන්නේ. එතකොට කියනවා අන්න ඒ මොහොතේ වජ්ජපාණී නැමැති යක්ෂතෙම ගිනිගෙන දිලිසෙන හාත්පස ගිනිදල් ලැබෙසුණු වජ්ජායුධයක්ගෙන සච්චක නිගණ්ඨ පුත්‍රයාගේ හිසට උඩින් අහසේ සිටියේ වේ. කුමක් හේන්දියත් ඉඳින් මේ සච්චක නිගණ්ඨ පුත්‍ර තෙමේ තෙවැනි වරත් භාග්‍යවතුන් වහන්සේ විසින් විචාරණ ලද්දේ, මැනවින් කරුණු සහිත විචාරණ ලද්දේ පිළිතුරු නොදෙන්නේ මෙහිම මොහුගේ හිස හත් කඩකට පලන්නේය කියයි. දැන් යකෙක් ඇවිල්ලා ඔළුව උඩට වෙලා ඉන්නවා. දැන් මේ ගිනිගෙන දිලිසෙන හාත්පස ගිනිදල් ඇවිලුණු ආයුධයකුත් අරගෙන. ඉතින් දැන් මේක කල්පනා කරන එක පැත්තකින් අරගෙන ආපු 500ක් ඉන්නවා. එක පැත්තකින් බුදුහාමුදුරුවෝ ඉන්නවා. තව පැත්තකින් යකෙක් ඉන්නවා. ඉතින් පිළිගන්නවා අනේ ඉතින් භාග්‍යවතුන් වහන්සේ ඇත්ත තමයි ඔය කියපු කතාව. ඇත්ත තමයි ඒක ඒක ප්‍රශ්නය යහන්නේ අන්න මේ කරන දෙයක් වෙනුවට කරන දෙයක් බව තේරුම් යනවා තේරුම් යනවා ඉතින් අර වටේ ඉන්න පිරිසත් hina වෙනවා කොහොම කොහොම හරි ඉතින් ඔහොම දෙයක් සිද්ධ වෙනවා අච්චර අර වාදයකට ඇවිල්ලා අච්චර පිරිසක් අරගෙන ඇවිල්ලා මෙන්න මේ මේක කරන දෙයක් බව තමයි එයා කියන්නේ නමුත් අන්න කරන දෙයක් බව නොදැනීම ඔප්පු වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා දැන් උඹ කිව්වානේ කණුවක් වුණත් වෙවුලනවා කියලා. කණුවක් වුණත් ඩාඩි දානවා කියලා. දැන් බලපන් උඹ දිහා. උඹ වෙවුලනවා. ඉතින් වෙවුලන්නේ නැතුව ආර වගේ එකෙක් ඇවිල්ලා අවුලෙඩ ගහන්න බලාගෙන ඉඳියාම ඊට පස්සේ උඹට ඩාඩිය දාලා. බලපන් මගේ නම් ඩාඩිය දාලා නැහැ. මගේ නම් වෙවුලන්නේ නැහැ කියලා මෙන්න මේ සිවුර විවෘත කරලා රන්වන් කය පෙන්නවා කියලා සඳහන් කරනවා. එතකොට වරහන් ඇතුලේ නිකන් දාලා තියෙනවා මොකද්ද මේ පෙන්නුවේ ඒක වටේ හැම පෙන්නලා නැහැ නිකන් මේ අඟල් දෙක තුනක් තමයි පෙන්නලා තියෙන්නේ කියලා වරහන් ඇතුලේ දාලා කියනවා. නෑ මම නම් කියන්නේ මුළු උඩු කයම නිරුවත් කරලා පෙන්වන්න නැති. අන්න මෙන්න බලපන් මගේ නම් ඩාඩිය නැහැ කියලා තමුන්ගේ කය විවෘත කරලා පෙන්නලා තියෙනවා බුදුරජාණන් වහන්සේ. ඒ සුදුසු අවස්ථාවේදී සුදුසු විදිහට කටයුතු කරලා තිනවා. අපි ඒක සබ් එක කරන්න යනවා අම්මෝ උඩු කය පෙන්වන එක හර නැහැ. වරහන් ඇතුලේ ඒකින්ද දාන්න බලනවා. අඟල් දෙකක් වගේ තමයි පෙන්නලා තියෙන්නේ. අංගල දෙකක් විතර තමයි පෙන්නලා තියෙන්නේ කියලා නමුත් ඔන්නෝක තමයි අතා ස්වභාවය. ඔහොම කියලා දෙනකොට හොඳට කාට වුණත් තේරෙනවා. අන්න බුදුවරයෙක් කියලා දෙන ආකාරය. ඔහොම කිව්වහම ආයි අර බලා ඉන්න 500ටත් මේ අවබෝධ වෙනවා. ඊට පස්සේ කියන තර්කයට එන එක්කෙනාටත් හොඳ හැටි අවබෝධ වෙනවා. ඉතින් අර ලික්ෂවි 500ක එක්කෙනෙක් ඉදිරිපත් වෙලා කියනවා භාග්‍යවතුන් වහන්සේ මට මේ පොඩි උපමාවකට එනවා. ආ කියපන් කිව්වහම කියනවා මේ අර පොඩි ගම් දරුවෝ කකුලේ කලලා මේ කකුලුවගේ අතපයි ටික ඔක්කොම සිඳලා දාලා අර මැද කෑල්ල විතරක් තියලා තියෙනවා. එතකොට මේ කකුලට එහාට යන්නත් බෑ මෙහාට යන්නවත් බෑ. මූ මේ අසරණ වෙලා මේ විදිහට වැටිලා ඉන්නවා. අන්න ඒ වගේ තමයි මේ සච්චකයටත් වෙලා තියෙන්නේ දැන් කියලා. අන්න අර ගෝලයන්ගෙන් පිරිසේ එකෙක්ම පැනලා කියනවා. එතකොට සච්චක කියනවා මේ මේ උඹ පැත්තකට වෙලා ඉඳන් උඹත් එක්ක කතාවකට මං ආවේ නෑ. මම මේ භාග්‍යවතුන් වහන්සේ එක්ක කතාවකට තමයි ආවේ කියලා. යාන්තම් ඉතින් කොහොම කොහොම හරි ඔන්න විදිහ අරගලයකට මුහුණ දෙනවා. එතකොට ඔන්න ඔය වෙන දේවල් තමයි ඔවා. වෙන දේවල් ඊට පස්සේ එක එක්කෙනාගේ චරිත ස්වභාව අනුව එක එක වේග තියෙනවා. එතකොට අර SMS දාලා පටන් ගත්තට ඒක මේ ආරම්භක පොයින්ට් එක විතරයි. එතකොට මුළු ජීවිතේම SMS දාගෙන ඉන්න බෑ. එතකොට දවසක් කවුරු හරි කියනවා මේ slowly mindfully silently කොහොමද දුවන්නේ කියලා. එහෙම එකක් කරන්න බෑනේ. එතකොට එන ඔන්න වම් කකුල ඔන්න දකුණු කකුල කියලා දුවන්න පුළුවන්. එහෙම එකක් නෑ. එතකොට අන්න අන්තිමට slowly silently දෙක හැලිලා යන්න පුළුවන්. නමුත් අර මැද කෑල්ල M එක ඉතුරු වෙනවා. එතකොට එක එක්කෙනාගේ චරිත ස්වභාව අනුව සමහර විට වේගෙන් වැඩි කරන කට්ටිය ඉන්නවා. වේගෙන් කතා බහ කරන කට්ටිය ඉන්නවා. ඒකෙන් අදහස් වෙන්නේ ඒක මේ අසිහියේ සලකුණක් කියලා. ඒ තම තමුන්ගේ චරිත ස්වභාවය. එතකොට ඒක මර්ධනය කරන්න යන්න එපා. වේගෙන් වැඩ ගොඩක් තියනවා වේගෙන් කරන්න වෙනවනේ. එතකොට මම එහෙම ගත්තොත් සමහර විට යන්නේ පුදුම වේගකින්. දැන් කල්පනා කරලා බලමු මේ දවස්වල විතර නෙමෙයි මේ දවස්වලත් එහෙම එකක් තියලා තියෙනවා. ඉස්සර මේ ඔය රැකියාවල් කරන කාලේ හැම සමහර විට මේ පඩිපෙළ බැහැගෙන එනවා. පඩිපෙළේ ඉහළ පඩිපෙළේ කකුලයි මැද හරි කකුලයි පහළ පඩිපෙළේ කකුලයි ඔන්න ඔය විදිහට තමයි පඩිපෙළවල් බහින. ඉතින් අර උඩ ඉඳලා අර එනකොට එන වේගෙට එන සද්දෙට අනිත් කටිය සමහර විට නැවතිලා බලා ඉන්නවා. මේක නිකන් මොකක්ද මේ බුල්ඩෝසර්යක් පෙරලිගෙන එනවා වගේ එන්නේ කියලා. ඊට පස්සේ අන්න slowly mindfully silently අපි ගියාට පස්සේ ඒගොල්ලෝ පඩිපෙළ නැගලා යනවා. ඒක දෙයක් නැහැ. නමුත් අපි අර වේගෙන් යනවා. ඉතින් ඒකෙන්ද තමුන්ගේ ස්වභාවික වේගයක් තියෙනවා. ඒකට ඉඩ දෙන්න. ඒක දෙයක් නැහැ. ඊළඟට කරනවට වැඩි කෙරෙන බව අඳුනගෙන තියෙනවා. ඒකටත් ඉඩ දෙන්න. එතකොට ඔය වැඩේ ඔහොමපත් වෙලා යයි. හොඳ හොඳ හොඳට වැඩි වැඩියෙන් වැඩ වැඩ කරා නම් තව තව බිසි කරගත්තා නම් හරි.
අවසරයි ස්වාමීන් වහන්ස, නාමන්ත මහත්තයත් පොඩි ගැටලුවක් ඉදිරිපත් කළා තියෙනවා. අවසරයිද?
බොහොම ස්තුතියි නදීප්. තිරුවන් සරණයි ස්වාමීන් වහන්ස. අවසරයි
කියන්න. හරි. ඔව්
මේක ස්වාමීන් ගැටලුවක් නෙමෙයි, මේ ප්‍රකාශයක්. දැන් සාමාන්‍යයෙන් සතිමත් වෙන එක ගැන කරුණාදහස් ස්වාමීන් වහන්සේ අද බණටත් දේශනා කරා. එතනදී අර සෞඛ්‍යමය දේවල් මතු වෙනවා කියලා මම නිරීක්ෂණය කරපු දෙයක් තමයි, මම මේ මගේ චරිතය හැටියට මම සාමාන්‍යයෙන් බත් වලට හරි ආසයි. දැන් මට එක වෙන්ජනයක් එක්ක වුණත් බත් ගොඩක් කන්න පුළුවන්. මන් දන්නේ ඒක අනිත් අයට නම් එහෙම නැහැ කියලා මන් අත්දැකලා තියෙන්නේ. මේ දැන් වයස අවුරුදු 17-18 කාලේ වගේ එහෙම ඒ ලෙවල් කරලා පන්තිත් ගිහිල්ලා ගෙදර ආවට පස්සේ මට බත් පිඟන් හතරක් වගේ ගන්න පුළුවන්. ඉතින් අම්මා සමහරවිට රයිස් කුකර් එකේම තියෙන බත් පිඟන් ගෙනලා තිබ්බා. මම ඒක එක්කම ඉවර කරන්න වුණත් මට පුළුවන්කම තිබිලා තියෙනවා. ඒක ඉතින් දිගටම ඔහොම තිබ්බ දැන් වයසට යද්දී දැන් අවුරුදු 35-40 වගේ විදිහත් ඒ හැකියාව ඒ කන්න පුළුවන් හැකියාව එහෙමම ආවා. ඊට පස්සේ පැණි රස කෑම වලට අයිසින් කේක් හරි නෝ කේක් හරි ඊට පස්සේ ඒ වගේ පිෂ්ඨේ සහ සීනි තියෙන කෑම වලට මේ පුදුම කැමැත්ත කාසාවක් තිබ්බ ඒක පාලනය කරගන්න තමයි උනත් වයස අඩු කාලේදී නම් ඒක ප්‍රශ්නයක් නෑ නමුත් දැන් නම් ඒක ප්‍රශ්නයක් වෙලා තියෙන බව පේනවා එක එක අසනීප තියෙනකොට මම හොඳට කාලය ඇතිසේ අවුරුදු ගණකට කලින් ඔක්කොම සෞඛ්‍යරට නිකන් හිතින් අධ්‍යයනය කරලා බැලුවා මට පේනවා මේ පිෂ්ඨේ අධික ආහාර තිරිඟු පිටි අධික ආහාර වලින් තමයි මේක එන්නේ නැත්තේ බොහෝ විට කියලා. ඉතින් මට පහුගිය අවුරුදු 1-2 ඇතුලේ අවශ්‍ය වුණා මේ සීනි සහ පිෂ්ඨේ අධික ආහාර ගන්න එක අඩු කරගන්න ඒත් කරගන්න බැරි වුණා. එනවාට දැන් සතිමත් වෙනකොට අර හිතේ ඇති වෙනනේ මේ කායිකව ඇති වෙන මානසිකව ඇති වෙන සුවයක් සමහර වෙලට ඒක සමත පැත්තට එන ශක්තිය වෙන්නත් පුළුවන් අර සමාධිය තැම්පත් වගේ ගතිය තැම්පත් බවක් හිතේ ඇති වෙනවා. දැන් මම කරන්නේ අර පැණි රස කෑමක් දැක්කම ඒ ආසාව හිතින් එනකොට කෙලින්ම මේ කයට හිත ගන්නවා. එතකොට අර හිතේ එතනින් එන මේ මානසික සුවතාවයේ ඉස්සරහා අර ආසාව දිහා හොඳට බලාගෙන ඉන්නත් පුළුවන්. ඒ කැමැත්තට ආසාවට ඒ අවශ්‍යතාවයට මේ ප්‍රතිරෝධයක් විදිහට අර සුවතාවයේ වැඩ කරනවා. එතකොට ඉස්සර මට මානසික ආතතියක් ආවම තමයි මම වැඩිපුර ඒ පැණි රස කෑම කැවෙන කනවත් නෙමෙයි කැවෙනවා ඒ ආතතිය නිසාම බත් වුණත් එහෙමයි. දැන් මානසික ආතතියක් ආවම කරන්නේ අර මේ මේ කයට එන සුවපහසුව සතියෙන් එන සුවපහසුව දිහා බලාගෙන ඉන්නකොට ඒක වැඩ කරනවා අර කර ප්‍රතිරෝධයක් විදිහට. එතකොට ඒ කැමැත්ත ටික ටික හිතේ තිවිලා නැති වෙනවා. දැන් ඊයේ දුව අයිස්ක්‍රීම් එකක් අරගෙන කන්න පටන් ගත්තා මම ඉස්සරහා. මම වෙලාවේ මං කැම් ටික බඩගින්න තිරි මං ඒක දැන් හොඳට දැක්ක දකින්නකොට මට චිත්තක්ෂණ මට්ටමට තේරෙනවා දැන් ආ මේ දැන් මේකේ ආසාව ප්‍රබල වෙනවා කියලා. මං එතකොට ඒක දිහා හොඳට බලාගෙන ඉඳලා මං වතුර එකක් පීලා වගේ ඒක මේ ඒ වෙලාවේ එතනින් ඉවතට ගියා අහකට ඉවතකට ගියා. එතකොට ඒක තව විනාඩි 30කට පස්සේ මට මතක් වුණා මම මෙහෙම දෙයක් කරා නේද කියලා. එතකොට ප්‍රශ්නයක් නැතුව මේ මට ඒක ගැන නැවත කැමැත්තක් ඇති නොවීන අවස්ථාවක් ලැබුණා. ඉතින් මම හිතුවා අර සතිය නිසා ඒක පැත්තකින් එන අරමුණු විපස්සනා කිරීමත් සමතේ පැත්තක් දියුණුවීමත් නිසා මානසික ආතතියත් අඩු වෙනවා ඒක පැත්තකින්. අනිත් පැත්තෙන් අර අරමුණක සියුම් අරමුණ සියුම්ම හිතට නැගීගෙන එනකොට ඒක මේ චිත්තක්ෂණ මට්ටමට එහෙම නැත්නම් අංශු මාත්‍ර මට්ටමින් බලන්න පුළුවන් වීම තුළ හිතට නැවත පාලනය අතර ගන්න පුළුවන්කමක් ආවා කියලා. ඒ තින්ස් වයින්නසේ ඒක දැන් අවුරුදු ගානක අවුරුදු හරියටම කිව්වොත් වයින්නසේ ඒක අවුරුදු 22ක ප්‍රශ්නයක්. ඇයි මම මේ බත් වලට සහ සීනි පෙන් රසකේ මගේ අලුත් හැම මොක දන්නවා එච්චර ආස වෙන්නේ ඇයි කියලා. ඉතින් දැන් එක සතිය එක අවුරුද්දක් සතිය දිනු කරලා මම අවුරුදු 22ක ප්‍රශ්නයකට මේ පිළිතුරක් පාදගන්න පටන් ගත්තා සොයින්හන්ස. ඉතින් ඒක මේ මට විශේෂයි. මම හිතන්නේ අනිත් අයට මේ විදිහ අත්දැකීමක් නැති වෙන්නත් පුළුවන්. නමුත් මගේ අත්දැකීම මට දැන් ප්‍රත්‍යක්ෂයි මෙතන මේ උපකාරයක් තිබුණා කියලා. ඒක සොයින්හන්ස ප්‍රකාශ කරන්න අවශ්‍ය වුණේ.
හොඳයි, ඒක වටින ප්‍රකාශයක්. අපේ අද කියපු බණත් එක්කත් ගැලපිලා එනවා. මෙතනින් අහගෙන ඉන්න පිරිසටත් ප්‍රයෝජනවත් වෙනවා. එතකොට මේ මම අඳුරන කෙනෙක් ඉන්දියා මේ මගේ හොඳ හිතවතෙක්. එතකොට මේ සාමාන්‍යයෙන් දවල් ආහාර ගන්නකොට ඔය රැකියාව කරන කාලේ ඉතින් මේ ගහනවා බත් කන්දක්. මෙහෙම බත් කන්දක් හදනවා, පොඩි කොතක් හදනවා. කොතක් හදලා පරිප්පු ඇටයක් වගේ ඒක උඩින් තියෙනවා. බෝංචි කාරල්ලක අර පොඩි කෑල්ලක් වගේ ඕක උඩින් තියෙනවා. ඊට පස්සේ අර බත් ටික බඩට දාගන්න. එතකොට අනන්න යනම් මොන මුකුත් නැහැ. ඉතින් ඕක බලා ඉඳලා මම ඇහුවා මොකද්ද අයියෝ ඔය කරන්නේ, මේ මේ මොකද ඔය කරන්නේ කියලා. නෑ මල්ලි, අපේ අම්මා ඉස්සරහෙල හොදි උයන්නේ නෑනේ, එළවලු උයන්නේ නෑනේ. ඒකින්ද තමයි මෙහෙම කාලා තමයි පුරුදු කියලා. يعني එනවසල පුරුදු වෙලා තියෙන මේ විදිහට කාලා නිකම් බතුයි පරිප්පු ඇටේකුයි බෝංචි කරලකුයි කරල කෑල්ලකුයි කාලා තමයි පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් ඒ පුරුදු තමයි තාම දැන් හොදි හම්බුණත් අර පරණ පුරුදු විදිහට තමයි මෙයා කන්නේ. ඒ කනකොට හොදි හොඳට තියෙනවා. නමුත් අර පරණ පුරුදු වෙලා තින්නේ ඒ විදිහටනේ. ඉතින් ওই විදිහේ දෙයක්. ඉතින් ඕවා ඉතින් ඔය කාලෙත් එක්ක එන දේවල් අපි එක එක හදාගෙන තියෙන අබ්බැහි. නමුත් ඉතින් ඒවා ඔය සතිමත් බව තුලින් දැකලා ඒ අබ්බැහි වලින් ටිකක් දුරස් වීමක්, ඒ අවශ්‍ය පමණට පාලනය කර ගැනීමක්, ඒ හැකියාව ඉතින් දිනු වෙලා එනවා. ඉතින් නාමන්ත මහත්තයෝ කියන්නේ හැකියාව ගැන. ඉතින් අර විදිහට අවුරුදු 20 ගානක් තිබුණ එකක් කොහොමද මෙහෙම අවුරුද්දෙන් වෙනස් වුනේ කියන ප්‍රශ්නයක් තියෙනවා. ඒක ඉතින් තමුම්ම හොයලා බලලා විසඳ ගත යුතු ප්‍රශ්නයක්. ඉතින් ඒ විදිහට උත්සාහ කරන අනිත් කට්ටියටත් එන්නේ වගේ ජීවිත පරිවර්තන දකින්න පුළුවන්. ඉතින් ඒ කතාවටත් සාදු කියලා අපි වෙන වැඩේ අවසන් කරමු.
බොහොම පිං ස්වාමීන් වහන්සේ දරුවන්
සර්. බොහොමත්ම පිං ස්වාමීන් වහන්සේ අදත් ඉතාමත් දීර්ඝ වශයෙන් අපි වෙනින් ඔබ වහන්සේගේ කාලය මෙඩංගු කරා ඉන්න ඔබ වහන්සේට මේ පිං අනුමෝදන් වේවා අනුමෝදන් කරමි. දැන් මම රාජිකාට බාර දෙනවා වැඩසටහන සමාප්තිය සිද්ධ කරන ලෙස. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
බොහොම සුති නදී බොහොමත්ම පිං අපිට වැඩසටහනේ අන්තිම හරියේදී තව ලිඛිත කමටහන් වාර්තා කිහිපයක් ලැබුණා. දැන් වෙලාවක් නැති නිසා අපි ලබන සතියේදී ඒ වාර්තා ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා හැම දිනාටම මතක් කරන්න කැමතියි. බොහොමත්ම පින් ගෞරවනීය ස්වාමීන් වහන්සේටත් අද දවසේ අපි වෙනුවෙන් වියදම් කර වෙන් කරපු වෙලාව වෙනුවෙන් අද වැඩසටහන
recording stopped.
අද වැඩසටහන අවසන් කරන්න මම බන්දුල සොයිසම් මහත්මයාට ආරාධනා කරනවා පුණ්‍යානුමෝදනාවක සිද්ධ කරලා ගෞරවනීය ස්වාමීන් වහන්සේ වන්දනා කරලා අද දවසේ වැඩසටහන අවසන් කරමු කියලා.
අවසරයි ස්වාමින් වහන්ස. දැන් මේ අද දිනත් ඔබ වහන්සේත් නම කිවිට අවසර අතිපූජ්‍ය ධම්ම කුසල ස්වාමීන් වහන්සේ සහ ධම්ම සාගර ස්වාමීන් වහන්සේ ඉතාම වටිනා අප්තෝපදේශ ධර්ම කතා වලින් අපිට විශාල රුකුලක් අපේ ගමට විශාල උපදේශ රාශියක් අපිට ලබා දුන්නා. ඔබ වහන්සේලා ලබාගත් සියලුම පිණුත් ඒ වගේම යෝග පිළිසන අපි ලබාගත් මේ පිණුත් වහන්සේ ඇතුළු අනිකුත් නිස්සරණ වනයේ සීලම ස්වාමීන් වහන්සේලාගේ නිවන් මඟ සාක්ෂාත් කරගන්න හේතු වේවා. අප සියල්ලටම මේ පින අපේ ගමන පහසුවෙන් කරගෙන යාමට හේතු වාසනා වේවා. ඒ වගේම යම් කිසි සත්ව කොටසක් ඉන්නවා නම් මේ අපිට පින නොපෙනෙන එයාටත් මේ පින් හේතු වාසනා වේවා නිදුක් නිරෝගී වීමට දෙවියන් පින් දීම. එත්තාවචාචම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං.